මෙම දම් දෙසුම් පෙළ නිදහස් මනසකින් යුතුව නුවණ මෙහෙයවමින් මනාව ශ්‍රවණය කරන්න. වචන පදවල නොපැටලි එයින් ගම්ය වන අදහස වටහා ගැනීමටම උත්සාහ කරන්න. සත්‍යාවබෝධය පිණිසම උපනිශ්‍රය කරගන්න. සෑම සියලු දෙනාටම නිවණින් නිවීම පිණිසම මේ දම් දෙසුම් පෙළ උපකාරයක් මුදේවා. තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස.
මන්නේ මූලික බබසරිය පොඩ්ඩක් කියන්නම්. මේකේ මේ අර අපි කතා බහ කරපු ටිකත් එක්ක පොඩ්ඩක් කවර වෙන්න. ඊට පස්සේ මම මේ අපි කතා කරන සූත්‍රෙ නෙමු. මෙහෙමයි, يعني ප්‍රශ්න ඕන කෙනෙක් අහන්න, ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි බොහෝ දුරට මට හිතෙන්නේ සමහර ලාවට මේ ටිකක් දුර යනකොට එන ප්‍රශ්නේ ලෙහෙන්න ඉඩ තියෙනවා. ඒකත් පොඩ්ඩක් හිතේ තියාගන්න. නැත්නම් ඉතින් මේ يعني ඒක තීරුම් කරගෙනම යන්න ඕනේ කියලා හිතනවා නම් ඒකත් අහන්න ප්‍රශ්නයක් නෑ. හරි, මම මේ කින්ති සූත්‍රය විස්තර ගන්න මේ ගත්තේ. නමුත් මේකේ මේ අර්ථයක් තියෙනවා හොඳට අපිට මේ يعني බණදහම් හොයන මොකද්ද මේ කියලා තියෙන්නේ බුදුහාමුදුරුවෝ කියලා හොයන හැමෝටම මට හිතෙන්නේ මේක මේ කොටස සෑහෙන උපනිෂයක් තියෙන කොටස. මේක තියෙන කින්ති සූත්‍රය මේක තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ 3 සූත්‍ර පිටකයේ උපරිපන්නාසකේ දේවදහ වග්ගයේ. හරි, මම මේක මේ මුලින්දාකට කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේක මට ඕන කොටස විතරක් මම කියන්නම්. මෙන්න මෙතන තියෙනවා මේ තියෙන්නේ සමග්‍රව, කියන්නේ සමගිව සතුටු වෙමින් විවාද නොකරමින් හික්මෙන ඒ තොප අතුරෙන් භික්ෂු දෙදෙනෙක් ඒ අභිධර්මෙහි නානාවාද ඇත්තාහු වෙති. ඉඳින් තොපට එහිලා යම් ආයුෂ්මතුන්ගේ වාදෙහි අර්ථෙහිින් නානත්වයක් ඇත, ව්‍යංජනෙහිින්ද නානත්වයක් ඇතැයි මෙබඳු සිතක් වේ නම් ඔවුන් අතුරෙහි යම් මහණෙකු මානෙක්හු ඉතා සුවචයයි හඟහුද ඔහු කරා එළඹ හේ මෙසේ කිය යුතු යන්වන්නේ ආයුෂ්මතුන්ගේ අර්ථය නැත්නම් මේ කියන කතාවේ අර්ථය හේින් විවිධයි, ව්‍යංජන හේින් විවිධයි. යම් පරිදි අර්ථ හේින්දු නානත්වයක් ඇද්ද, ව්‍යංජන හේින්දු නානත්වයක් ඇද්ද, මේ කරුණ වලින් ආයුෂ්මතුන්ගේ මේ කාරණාව දැනගන්නවා. නහමක් ආයුෂ්මත්තු විවාදයට පැමිණෙවයි. ඒ කියන්නේ විවාදයකට නෙමෙයි මේ කතා කරන්නේ. යලි සමාන පක්ෂ ඇති අන්‍ය භික්ෂූන් අතුරෙන් යම් මහණෙකු ඉතා සුවචයයි හුයිද ඒ යාටත් කිවි යුතු වන්නේ ආයුෂ්මතුන්ගේ වාදයේ අර්ථයෙන් වෙනස්, ව්‍යංජනයෙන් වෙනස්. යම් පරිදි අර්ථ නානත්වයක් ව්‍යංජන නානත්වයක් ඇද්ද මේ කරුණේදු ආයුෂ්මතුන් තෙපි තෙල දැනගන්නාහුය. නහමක් ආයුෂ්මත්තු විවාදයට පැමිණෙත්ව මෙසේ නපුරුකොට ගන්නාලද්ද හේයින් දැරිය යුතුය. මනාකොට ගන්නාලද මනාකොට ගන්නාලද හේයින් දැරිය යුතුය. දුග්ගහිතේ හේයින් දරාගත දරා සුග්ගහිතේ හේයින් දරා යම් ධර්මයක් යම් විනයක් වේද ඒ ධර්ම විනය කිය යුත්තේ. මට මේක මේ පෙන්වන්න ඕනේ මේකයි. දැන් අපි මේක කතා බහ කරනකොට ඔය මේ මම මේක පෙන්වන්න දහස් කරන්නේ මේ උපමාවල තියෙන ගැඹුරු අල්ලගන්න තියෙන හොඳ තැනක්. දැන් උපමාවක් හරි මොකක් හරි අපි අදහසක් ප්‍රකාශ කරනකොට ඒ කියන කෙනා හුරු පුරුදු වෙච්ච වචන පරාසයකින් කතා කරන්නේ. එතකොට අහන් ඉන්න කෙනාට ඒ වචනයම වෙන අර්ථකින් නම් තමන්ගේ ජීවිතයේ තියෙන්නේ අර වචන ටික කියනකොට එන්නේ තමන් ගන්න විදිහේ අර්ථය. එතනදී අනිවාර්යයෙන්ම ගැටුමක් එනවා. දැන් මේ කියන එක හරියන්නේ නැහැ කියන එක. අපිට කවදාවත් කෙනෙක් කියන එක අහලා අපිට ජජ් එක අපිට මේ විනිශ්චයකට එන්න බෑ මෙයා අදහස් කරන්නේ මොකද්ද කියන එක. එතකොට අපිට නොතේරෙනවා නම් එයා කියන එක අපිට හරියට තේරෙන්නේ නැත්නම් අපි කල යුතු දේ අපි පෞද්ගලිකව එක එක නිර්වචන වලට එන්නේ නැතුව අපි එයා මෙහෙම කියන්න ඇති කියලා හිතන්නේ නැතුව හැමතිස්සෙම විවෘතව කතා කරන එක. ඒකයි අර මම හැමෝම කියන්නේ ප්‍රශ්නක් තියෙනවා අහන්න කියන එක. මොකද එතනදී විසඳගත්තාම මුගක් ලේසි වැඩි. ඉතින් ඔය බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ සමහර භික්ෂුන් වහන්සේලා යම් පරයයක් කියනවා. හැබැයි ඒක බැලුවාම ඒ කියන පරයය වෙනස් වගේ. يعني එතන ව්‍යංජනය වෙනස්. يعني ඒකේ තියෙන ගැබ් වෙලා තියෙන අර්ථය තේරෙන්නේ වෙනස් විදිහකට. අපිට සමහරවිට තියෙනවා අපි දන්න එකට වඩා වෙනස් මේ කියන එක. ඒ හින්දා ගැලපෙන්නේ නැහැ කියලා එක හෙලා ප්‍රතික්ෂේප කරන්න නැතුව ඔබ වහන්සේ කියන ඔබතුමා කියන එකේ මෙහෙම අර්ථේ වෙනසක් තේරෙනවා. ඒ වෙනස් බව තේරෙන්නේ මොකක් නිසාද ඒ විදිහට වෙනස්කමක් ආවේ කියන එක මේ සාකච්ඡා කරන්න කියන එක, සහ එහෙම වෙනස් වෙන විදිහ නැත්නම් ඒ විදිහට කොහොමද මේක අර්ථ දැක්ුවේ කියන එක يعني දිගින් දිගට ප්‍රශ්න කරලා අහන්න ඕනේ. එහෙම ඇහුවොත් තමයි අර වාදයකට යන්නේ නැතුව අපිට සාකච්ඡාවකට එළඹෙන්න පුළුවන් වෙන්නේ. නැත්නම් වෙන්නේ මම තේරුම් ගත්ත දේ ඉගෙන ඒ කවුරු හරි කියන දෙයක් මම තේරුම් ගත්ත විදිය හරිමයි කියලා හිතාගෙන අපි එයාට මේ එයා එයා කියන දේ පැත්තට අපි චෝදනාවක් කරේ නැත්තම් වාදයක් කරේ නැත්තම් ඕ කියන්නේ එයා තෙහෙට්ටු කරන්න හරි අපි නිකන් වැඩක් නැතුව අපි වාදයකට ලැඹුණොත් එහෙම ඒක ධර්ම සාකච්ඡාවක් වෙන්නේ නැහැ. ඔක ඔය බින්ද ප්‍රශ්නෙත් හොඳට ලස්සනට කියනවා නාගසේන මහරතන් වහන්සේ මේ මිලිඳු රජතුමාට ප්‍රශ්න අහන්න මිලිඳු රජතුමා එනකොට රජතුමනි මම ඕන ප්‍රශ්නෙට උත්තර දෙන්නම් හැබැයි වාද කරනවා නම් කරන්න බෑ කියලා. වාද කරනවා කියන්නේ මේක මේ තමන් දන්න දේ හරිමයි කියන තැනින් කෙනෙක් වාද කරන්න ගියොත් කවදාවත් සත්‍ය උල්ප ගන්න වෙන්නේ නැහැ. එතන කියන්නේ තමන් දන්න දේ වැරදි කියලා සාකච්ඡාවට එන්න කියන එකක් නෙමෙයි. තමන් දන්න සේ තමන් දන්න දේ සම්බන්ධව කොහොමද තමන්ට නියත විශ්වාසයක් දන්නටමත් තියෙනවනේ. එතකොට ඒකම නම් ගහම කියන්නේ ආයලුතින් අහන්න දෙයක්වත් නැහැනේ. අපි මේක අහන්න එළබෙන්නෙම අපි දරන් ඉන්න මතේ යම්කිසි අඩුපාඩු තියෙන්න පුළුවන් කියලා අපි දන්න හින්දා. ඉතින් ඒ නිසා අන්න එතන සංවේදීතාවයේ තියාගෙන පුළුවන් තරම් කන් යොමු කරලා අහන්න ඕනේ කියන එක තමයි මට මේ අදහසින් පොඩ්ඩක් පෙන්නන්න උනේ. ඒකයි අර මේක මතක් කරේ. අර්ථ ව්‍යංජන ඒ ප්‍රඥාප්ති වචන ඒ භාෂා විවහාර හුඟක් වෙනස් වෙන්න පුළුවන් කියන එක කතා කරන විදිය. හැබැයි ඒකට හිත තියන්න නැතුව පුළුවන් තරම් ඒ වචනවල හැංගිච්ච අර්ථයේ හැංගීම උලුප්ප ගන්න තමයි උත්සාහ කරන්න ඕනේ හැම කෙනාම. ඒක ඒක කොච්චර කළත් තේරුම් ගන්න අමාරු නම් මෙතන මෙහෙම ඔබ වහන්සේ කිව්වයි මෙතන මෙහෙම ඔබතුමා කියන්නේයි කියන එක දිගින් දිගටම මේ අපි කියන්නේ පුච්චාවාසි කියලා නැත්තම් ප්‍රශ්න කරමින් විචාරමින් මේ අර්ථය ධර්මයේ වෙනුවෙන්ම මේ සාකච්ඡාවට එළඹෙන්න ඕනේ. ඒ කාරණාව තමයි මෙතන තියෙන්නේ. ඒක පැහැදිලි නේද?
ඔව් පැහැදිලි.
හරි. ඊට පස්සේ මේ අපි යන්න ඕන හොඳ තැනක් තියෙනවා. දැන් හැමෝම අහන ප්‍රශ්නයක් නේ දැන් මේක අහඳුනේ දැන් මේක කරන්නේ කොහොමද මේක මොකද්ද ප්‍රතිපදාව වගේ කියලා. ඒ හුඟක් කට්ටිය හවනේ. ඒකට මේ හොඳ සූත්‍රයක් තියෙනවා මෙන්න මේක අංගුත්තර නිකායේ 5 ආදි බ්‍රහ්මචර්ය පඤ්ඤා සූත්‍රය කියන එක. මේවා කියවල බලන්න මම මේ මුලින්ම ඔක්කොම කියලා දෙන්න මේ බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි මම මෙතන දාන්නේ හොඳේ. හරි. මෙන්න මෙතන මෙන්න මේකේ තියෙනවා හරි. මෙතන බලන්න කෙලින්ම කියනවා අට්ඨමේ භික්කවේ හේතු අට්ඨපච්චය ආදි බ්‍රහ්මචර්ය කාය පඤ්ඤාය අපටිලද්දා පටිලාභාය පටිලද්දා බීවෝ භාවාය වේපුල්ලාය භාවනාය පරිපූර්ණාය සංවත්තන්ති. මේකේ සිංහල අර්ථය තමයි මහණෙනි නොලැබූ මාර්ග බ්‍රහ්මචර්යාවට ආදිභූත විදර්ශනා ප්‍රඥාව ලැබුණු පිණිස. ඒ කියන්නේ ප්‍රඥාව ලබා ගැනීම පිණිස ප්‍රඥාව උදපාදී වීම පිණිස ප්‍රඥාවට පත්වීම පිණිස සත්‍ය අවබෝධය පිණිස සහ ප්‍රඥාවට පිළිපන් කෙනාගේ අවශේෂ කෙලෙස් ප්‍රහාණය පිණිස. මෙතන කියන්නේ පටිලද්දා බීවෝ භාවය කියලා. ඒ කියන්නේ බීවෝ භාවය කියන්නේ ලැබිච්ච දේ වේපුල්ලත් වෙන එක. ඒ කියන්නේ තමන් දැනගත්ත දෙයින් කෙලවරට යන්න. නොදන්න දේ දැනගන්නත් දැනගත්ත දෙයින් කෙලවරටපත් වෙන්නත් මහණෙනි හේතු වටයි ප්‍රත්‍යයටයි කියලා කියන්නේ. පටිලාභාය අට්ඨමේ භික්කවේ හේතු අට්ඨපච්චය. හේතු වටයි, ඒ කියන්නේ ප්‍රධාන කාරණා 8ක් තියෙනවා. ඒ කියන්නේ කාරණා 8ක් තියෙනවා ප්‍රඥාව මුදුන් පමුණුවා ගැනීම පිණිස සිදු කරන්නත් ප්‍රඥාව පහළ කරගත්ත කෙනාට අපි සාමාන්‍ය අර්ථයෙන් ගත්තොත් පිරිණිවන් පාන තැන දක්වා සිදු වෙන්නත් කාරණා 8ක් බුදුහාමුදුරු පෙන්නනවා. මෙතන මම ඉතාලම සැකවෙන් මේ කියන්නේ මෙතන කියනවා පළවෙනි තැන මහණෙනි මේ සස්නෙහි මහණ සාසුන් වහන්සේ ඇසුරු කොට වෙසේ යමුකු කෙහි ඔහුගේ බහල හිරියොත ලැබ සිටියේ වේද සෙනෙහසා ගෞරවය ලැබ සිටියේ වේද එබඳු ගුරු ස්ථානයේ නිසි අන්තර සබ්‍රමචාරීන් වහන්සේ නමුගේ හෝ ඇසුරු කොට වෙසේයි. මහණෙනි මේ පළමු හේතුව මේ පළමු ප්‍රත්‍යය තමන්ට මෙතෙක් කල නොලැබුණු සත්‍ය අවබෝධය ලැබීමටත් ලැබුණු සත්‍ය අවබෝධය කෙලවර කිරීමටත් මේක තමයි ප්‍රධානම මාර්ගය කියලා කියන්නේ. හරිද? ඒ කියන්නේ පළවෙනි කාරණාව තමයි ඕන කෙනෙක් කළ යුත්තේ. දැන් මේ හොඳට තේරෙනවානේ තමන්ට ප්‍රඥාව තිබ්බත් නැතත් කරන්න ඕන වැඩක් මෙතන තියෙනවා. ඒ තමයි ශ්‍රද්ධාව. ඒ කියන්නේ මම දන්න දෙයට වඩා මේ ලෝකේ සත්‍යයක් පෙන්නපු උතුමන් වහන්සේලා ඉන්නවා කියන එක. ඒ කියන්නේ මම දන්න දෙයට වඩා යහගිය සත්‍යයක් ලෝකේ පවතිනවා කියන ශ්‍රද්ධාව වෙන්න ඕනේ. ඒ ශ්‍රද්ධාව ඇති වෙනකොට ඒ කෙනාට බහල හිරියොතප් කියන්නේ. ඒ කියන්නේ හිරියොතප් කියන්නේ පවට ලැජ්ජා බය නිකම්ම ඇති වෙලා තියෙන්නේ. හිරියොතප් කියන එක පිහිටපු කෙනාට තමයි, ඒ කියන්නේ පවට ලැජ්ජා බිය නැත්තේ, ඒ කියන්නේ පව කරන්න ලැජ්ජ බිය නැති වෙලා තියෙන්නේ මම දන්න දේ හරිමයි කියලා හිතන් ඉන්න කට්ටියට. ඒ කියන්නේ පරලොවක් නැහැ, ඊළඟට ඉපදීමක් නැහැ, පව කරා කියලා එහෙම විපාක නැහැ. මේක ඉතින් අපි කරත් එකයි නොකරත් එකයි අම්මා කියලා විශේෂයෙන් එහෙම කෙනෙක් නැහැ. හැමෝම ගෑනුනේ, හැමෝම මිනිස්සුනේ කියලා ඔය වගේ චින්තනයක් තියෙන කට්ටියට කවදාවත් අර පවකට ලැජ්ජාව බිය හිරිකිත කියන එක ඇති වෙන්නේ නැහැ. යා යන්දන් හරි මේ පවක් කරනකොට නැත්තම් හානියක් කරනකොට අයහපතක් කරනකොට තමන්ට මේ දේ වුණොත් තමන්ටත් මහා දුකක් එනව නේද කියන සුළුහෝ ප්‍රඥාව නැත්තම් එයා කා කිරෙහිවත් විහිංසාවක් අපි කියන්නේ අව්‍යාපාද හිතක් උපදවන්නේ නැහැ. උපරිම හිංසාවට උපරිම හිංසාවට උපරිම අපි කියන්නේ ව්‍යාපාදයට ගහමරාගෙන එනකොටගෙන යන මට්ටම තමයි තියෙන්නේ. ඉතින් ඒ ටික මුලින් අඩු වෙන්න ඕනේ. බහල හිරියොතපති වේ කියන්නේ එතන. හරි ඊට පස්සේ එහෙම ඉන්න කෙනාට තමයි බහ يعني තවට ලැජ්ජා ඇතුව බිය ඇතුව ඒ සංවර සංවරව ඉන්න කෙනාට අනිවාර්යයෙන්ම ඇසුරට ලැබෙන්නේ සත්පුරුෂයෝමයි. ඒ කියන්නේ සිල් සිල් ගුණ දම් වඩන දාන සීල භාවනා ආදී නික්මන යහපත් පැත්තට කටයුතු කරන මිනිස්සුම හම්බ වෙනවා. ඉතින් එතකොට ඒ කෙනාගේ පවට තියෙන ලැජ්ජා බය නිසාම යාට නිකම්ම අර වගේ සත්පුරුෂයන්ගේ ආශ්‍රයට යනවා. මහාන يعني ඒ හිරියෝතප් බහා කියු කෙනාට يعني පවට ලැජ්ජා බය තියෙන කෙනාට සාසුන් වහන්සේ ඇසුරකට වාසය කරන්න පුළුවන්. ඒක සාසුන් වහන්සේලා නැත්තම් ඒ කියන්නේ අපි හිතමු මේක ටිකක් දෙපැත්තම තියෙනවා. ඒ කියන්නේ බුදුහාමුදුරුව වැඩ හිටියා නම් බුදුහාමුදුරුව ආශ්‍රය කරන්නත් අවස්ථාව ලැබෙනවා. හැබැයි බුදුහාමුදුරුව නැති වුණත් ඒ බුදුහාමුදුරුව පෙන්නපු ධර්ම ධර්මතාවයේ ධර්ම න්‍යායයේ දන්න සත්පුරුෂයන්ගේ ආශ්‍රයට එන්නත් පුළුවන් කමක් එනවා. අන්නේතර සබ්‍රහ්මචාරින් වහන්සේ නමක් කියන්නේ දැන් කුසලය කියන එක තමයි බුදුහාමුදුරුව දේශනා කරන්නේ. කුසල ගවේෂී කියන පැත්තෙන් يعني කුසලය තමයි බුදුහාමුදුරුව ගවේෂණය කරලා පෙන්වුවේ ඕන කෙනෙක්ට කුසලයේ පිටින් පුළුවන් කියන එක. එතකොට අර බුදුහාමුදුරුව පෙන්නපු බුද්ධ ගුණයට ලං වෙන්න අවස්ථාව තියෙනවා. ඒ තමයි පළවෙනි එක. ඒ කියන්නේ හිරියෝත පවට ලැජ්ජාව බිය තියෙන කෙනා සීලය සංවරය ඒ කියන්නේ සීලය සමාධිය භාවනාව වඩන කෙනා දාන සීල භාවනා ආදී මේ පුණ්‍ය ක්‍රියාවල තමන්ගේ මනස යොදවන කෙනා පවට ලැජ්ජාව අකුසලයට තියෙන බය තියෙන කෙනා නිරායාසයෙන්ම පින පැත්තේ කුසලයේ පැත්තේ ඉන්නෝ ඒ හින්දාම කල්යාණ මිත්‍රයන්ගේ සත්පුරුෂයන්ගේ ආශිර්වාද ලැබෙනවා. දෙවෙනි එක තමයි මෙහෙම ශාස්ත්‍රුන් වහන්සේ නැත්තම් සබ්‍රමචාරින් වහන්සේලා ඇසුරු කරගෙන ඉන්නකොට මහා ගෞරවයෙන් තමන්ට වඩා දෙයක් මේ ලෝකේ පවතිනවා ඒක හොයන්න ඕනේ කියන මොටිවේෂන් එක ඒ කියන්නේ විශ්වාසය ඒ ඒ ඒ ඒ අරමුණ තියෙන කෙනාට මෙතන බුදුහාමුදුරුවෝ දෙවෙනිය පෙන්නනවා කලින් කල ඒ සබ්‍රමචාරින් වහන්සේලා වෙතෙලඹිලා නැත්තම් ස්වාමින් වහන්සේලා නැත්තම් ඒ කවුරු හරි දේශකයන් වහන්සේලා ගිහිහෝ පැවිදිහෝ කවුරු හරි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් තෙලඹිලා වහන්ස මේ කෙසේද මේ පෙළ දහමේ අර්ථය කවරේද පරිපුච්චා කරනවා. ඒ කියන්නේ දැන් මෙයා දහමට එළඹෙනකොට මෙයා දහම පරිශීලනය කරනකොට එයාට දහම තමන් තුලින් දහම පරේෂණය කරනකොට එයාට එන ප්‍රශ්න ටික නැත්තම් එයාට තේරෙන ටික තමන්ට ශ්‍රද්ධාව ඇති වෙච්ච ඒ කවුරු හරි කෙරෙහි ගිහිල්ලා විමසනවා මේක කොහොමද වෙන්නේ මේක පෙන්වලා තියෙන මොන අර්ථයෙන්ද මට තේරෙන්නේ මෙහෙමයි මේක මෙහෙම බලන්න පුළුවන්ද ওই විදිහට අර්ථය විමසනවා සරලම ධර්ම සාකච්ඡාව වගේ. එතකොට එතන කියනවා ඔහුට ඒ ආයුෂ්මත් වූ අවිවෘත දේ විවරණය කරනවා අප්‍රකට දේ ප්‍රකට කරනවා නන්මදාරුම් සැක කරන නිසි දහම්මි සැක දුරු කරනවා. ඒ කියන්නේ අර විදිහට ප්‍රශ්න කරනකොට තමන් දරන් හිටපු මතය වැරදි නම් වැරදි බව අර සත්පුරුෂයා පෙන්නනවා තමන් දරන් හිටපු දේ හරි නම් ඒ හරි බව සහ හිංගව ඉස්සරහට යන්න ඕන විදිය පෙන්නනවා. ඒ විදිහට අර සත්පුරුෂයන් කෙරෙහි එළමෙන කෙනාට මේ ප්‍රතිලාභය ලැබෙනවා. තුන්වෙනි තැන පෙන්නන්නේ ඒ ධර්මයේ හොයන කෙනා මේ ධර්ම ගවේෂකයා ඒ දහම් මසා කාය විවේකයෙන්ද චිත්ත විවේකයෙන්ද කියන දෙවදාරුම් විවේකය ප්‍රගුණ කරනවා. ඒ කියන්නේ දැන් එයාට මේ ධර්මතාවයේ ටික ටික වැටහෙනකොට නැත්තම් මේ ධර්මයේ තමන්ට තමන් දන්න දේට වඩා එහා ගිය සත්‍යක් මේ ධර්මතාවය තුළ තියෙනවා කියන ශ්‍රද්ධාව ඇති වෙන්න ඇති වෙන්න එයා කය මනස වචනය කියන එක තව උපරිමෙන් සංවර කරනවා. එතකොට එයා උපරිමෙන් අපි කියන්නේ තමන්ගේ ජීවිතය යාපනය කරගන්න නැත්තම් ජීවිතය පවත්ව ගන්න කියන මට්ටමටම එයා කෙරවලට එන්න පුළුවන් එයාගේ ප්‍රතිපදාවේ. එන සරලවම ස්වාමීන් වහන්සේලාට වගේ ඔය කියන්නේ සිව්පසය ඒ කියන්නේ ගිලානපත්‍ය සේනාසන පිණ්ඩපාත සිවුරු වගේ සත්‍ය හොයන කෙනාට මේ සත්‍ය අවබෝධ කරගන්න ඕන භෞතිකය විතරයි එයාගේ මූලික පරමාර්ථය වෙන්නේ. ඊට එහා වැඩක් නැති වැඩවලට යෙදෙන්නේ නැහැ. ඒ කියන්නේ වැඩක් නැති වැඩවලට යෙදෙන්නේ නැහැ කියන්නේ දැන් කර කර හිටපු තමන්ගේ වගකීම් මේ වතාරනවා කියන එක නෙමෙයි. ඒක තේරුම් ගන්න. තමන්ට අත්‍යවශ්‍යම ටිකේ නිරත වෙනවා මිසක් වැඩක් නැති තේරුමක් නැති දේවල් වලට කාල්නාස් කරන්නේ නැහැ. ඒ නිසා කායුවේ කියලා බෙනවා. ඒ නිසාම මනස සැහැල්ලු වෙනවා. ඒ මනස සැහැල්ලු වෙන නිසා අර ධර්මයක් අහනකොට තව ඊට එහා හොඳට තේරුම් ගන්න පුළුවන්. තව ඊට එහා මනස ප්‍රගුණ කරගන්න පුළුවන්. තව විවේකේ ලැබෙන සත්පුරුෂයන්ගේ ආශ්‍රය තව ටිකක් තීව්‍ර කරගන්න පුළුවන්. හතරවෙනි එක මෙන්න ගාන්න බෙන්නනවා. කාය විවේකේ චිත්ත විවේකේ ලැබෙන කෙනා සිල්වත් වෙනවා. ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් සංගෘත වෙනවා. ආචාර ගෝචර සම්පන්න වෙනවා. අනුමාත්‍ර වර්ධෙහි බිය දක්නාසුලව සමාදන් කොට සිකපදේ හික්මෙනවා. ඒ කියන්නේ මේ අර්ථයේ ධර්මය මේ ස්වභාවය වැටහෙන කෙනා මේ සාමාන්‍ය ජීවිත පැවැත්මකින් මේක අල්ලන්න බෑ කියලා තේරෙනකොට කවුරුත් කියනකම් ඉන්නේ නැහැ සීල සමාදන් වෙන. කවුරුත් කියනකම් ඉන්නේ නැහැ වරදක් මේ තමන්ගේ වරදක් හදාගන්න. තමන් තුලින්ම වරද දැකීමෙන් අනුමාත්‍ර වරදේ පවා බිය දක්නාසුලව ඉන්නවා. මෙතන ගාන්න පෙන්නනවා සීලවා හෝති පාතිමොක්ක සංවර සංගතෝ විහෙරති ආචාර ගෝචර සම්පන්නෝ අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවි. අනුමාත්‍ර වරදේ පවා බය දන්නවා. ඒ කියන්නේ හිතින් හරි කෙනෙක්ට හිඟි හිංසාවක් වෙන විදිහට හිතෙනවා නම් එතනත් වැරද්දක් තියෙන බව යා තේරුම් ගන්නවා. ඒ මට්ටමටම මේ තියෙන ආශ්‍රය නැත්නම් මේ තියෙන උපනිශ්‍රය යාගේ ප්‍රඥාව වඩවන්න උපනිශ්‍රය වෙන හින්දා. හතර පස්වෙනි එක තමයි මේ විදිහට මේ මනස මෙයාගේ ජීවිතය පවත්වන කෙනාට බහුශ්‍රුත වෙනවා. ශ්‍රුතදර වෙනවා. මුළු බහුශ්‍රුත වූයේ ශ්‍රුතදර වූයේ මුළු කොටගත් හදාළ පෙළාරුත් ඇති ඒ වෙයි. ආදි කල්යාණ මජ්ජේ කල්යාණ පරිවසාන කල්යාණ වූ දහම් සාත්තං සව්‍යංජනං කේවල පරිපුන්නා. සත්තාර්ථයෙන් සව්‍යංජන කොට කේවල පරිපූර්ණ පරිසුද්ධ බ්‍රහ්මචර්යාව පවසන ලද්ද ඒ බඳු දහම් මහු විසින් බෙහෙවින් අසන ලද්දහුවෙත් දරණ ලද්දහුවෙත් පුරුදු කරන ලද්දහුවෙත් පුණ පුණා බලන ලද්දහුවෙත් දෘෂ්ටියෙන් පිළවිදුනාහු ලද්දහුවෙත් මෙතන හොඳට බලන්න මෙතන කියන ලස්සන කතාවක් ඔය විදිහට කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රයෙන් මේ ධර්ම විනය ඉගෙන ගැනීමේ උපනිශ්‍රියෙන් කායි විවේකයේ චිත්ත විවේකයේ තියෙන ආනිසංසයෙන් එයාගේ ප්‍රඥාව වැඩෙන්න වැඩෙන්න මෙතන වෙනවා බහුසුතෝ හෝති සුතරෝහෙති බහුසුත වෙනවා හොඳට අසා දැනගත් කෙනෙක් වෙනවා ඒ කෙනා යේතේ ධම්මා ආදි කල්යාණ මජ්ජේ කල්යාණ පරිෝසాన කල්යාණ සාත්තං සව්‍යංජනං කේවල පරිපූර්ණං පරිසුද්ධ බ්‍රහ්මචර්යං අභිවද්දಂತಿ පරිපූර්ණ බ්‍රහ්මචර්යාව තමයි මෙතනින් ප්‍රකාශ වෙන්නේ ධර්මයේ අසල දැනගෙන දරා ගන්නකොට ඒ නිසාම තථා රූපස්ස ධම්මා බහුසුතෝ හොಂತಿ දතා වචසා පරිසිතා මනසානුපෙක්කිතා දිට්ඨියා සුපටිද්දා මේ විදිහට අහලා දැනගෙන ඒ ඒ කියන ධර්මයත් එක්ක මනස හික්මවනකොට මනසානුපෙක්කිතා ඒ වෙනකොට තථා රූපස්ස ධම්මා බහුසුතෝ හොಂತಿ ඒ ආකාරයෙන් ධර්මතාවයේ වැටහෙනකොට බහුසුත භවෙන් ඒක දැරෙනවා පරිපූර්ණවම මනසට අහු වෙනවා ඒ නිසාම දෘෂ්ටි පිරිසුදු වෙනවා පැහැද එතකොට තේරෙනවනේ මෙතන මේ මේ ආශ්‍රය නිශ්‍රය උපනිශ්‍රය කියන මේ මූලික ටික හැදෙනකොට මෙයා දන්නේම නැතුව මේ කියන ආදි කල්ලාන මජ්ජේ කල්ලාන පරිෝසాన කල්ලාන කියන මූලික ධර්මතාවය එයා තුලින්ම වැටහෙනවා ඒ නිසාම දෘෂ්ටිය පිරිසිදු වෙනවා මේ කියන්නේ දෘෂ්ටියෙන් පිළිදුනවා වෙත් මෙතන එකක් තේරුම් ගන්න මේක මේ එකක් කරලා පස්සේ තව ටික කර කර යනවා කියන එක නෙමෙයි හොඳේ මෙතන මේ විදිහට හික්මෙන තැනදී මේ ධර්ම ශ්‍රවණය කරනකොට ධර්මයේ ගවේෂණය කරනකොට ධර්මයේ හොයනකොට කල්යාණ මිත්‍රන්ගේ ආශ්‍රය නිසා කාය චිත්ත විකල විවේකය නිසා ප්‍රඥාව මුදුන් වෙනකොට කාමචන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුච්ච විචිකිච්ඡා කියන පංච නීවරණ සමත වෙන වෙලාවේ සෝතාපන්න මාර්ගක්ෂණය පහළ වෙන තැන අනුත්පාද ඥානය පහළ වෙනවා. ඒ අර්ථයෙන් තමයි මේක තේරුම් ගන්න තියෙන්නේ. නැතුව මේක මේ ටිකෙන් ටික කර කර හිටියා කියන එකෙන් මේක පිළිවෙලට වෙනවා කියන එක නෙමෙයි හොඳ. එතකොට මෙතන පෙන්නනවා නොලැබු මාර්ග පචරියාව ආදිමුත විදර්ශනා ප්‍රඥාව ලැබීම පිණිස මේ කාරණා ටික උපනිෂය වෙනවා. ඊට පස්සේ මෙතන පෙන්නනවා අකුසල ධර්මයන්ගේ ප්‍රහාණය කිරීම පිණිස කුසල ධර්මයන් වඩනු පිණිස ආරම්භ වැර ඇතියේ බල ඇතියේ දල පෙරකුම් ඇතියේ කුසල දාම්හි නොහල වැර ඇතියේ වේ. කියන්නේ මේ ආර්ථය ධර්මයේ වටහාගත් දර්ශනීය දර්ශනීය සියා සුප්පටි විද්‍යා කියන කෙනාට අකුසල ධර්මයන් ප්‍රහාණය කරනු පිණිස කුසල ධර්මයේ වඩනු පිණිස ආරම්භ වැර කියන එක තියෙනවා. ඒ කියන්නේ මේක අලුතෙන් වීරය කරමින් කරමින් යනවා නෙමෙයි. වීරය තුලම යාගේ මනස දිවෙනවා. කුසල් දහම්මි නොහල වෙර ඇති වේ මෙතන කුසලය කියන එක. ඒ කියන්නේ යහපත කියන එක මෙයාගේ ජීවිතේ බවටම පත් වෙනවා. අකුසලයේ ප්‍රහාණය කරනවා. අකුසලයේ ප්‍රහාණය කරන්න කරන්න කුසලයේ කියන එක නැගෙනවා. ඒ කියන්නේ අවිහිංසා අව්‍යාපාද නෙක්ඛම්ම කියන සංකල්පනා ටිකේ තමයි මෙයාගේ මනස දිවෙන්නේ දර්ශනීය පිරිසුදු වුණොත්. මේක 6 වෙනි හේතුව. මේ 6 වෙනි කොටස 7 වෙනි එක සංගමෙතර ගියේ. ඒ කියන්නේ අපි සංඝ කියන එකේ අර්ථ දෙකක් තියෙනවා. සංඝ කියන එක ස්වාමින් වහන්සේලාටත් සංඝයා කියන එක අපි පාවිච්චි කරනවා මෙතන සංඝ කියද්දි ගන්න අපි කියන්නේ කුලකයක් නැත්නම් අපි කියන්නේ කට්ටියක් ගොඩක් අන්න ඒ අර්ථයෙන් ගන්න මේ දෙපැත්තම හරි සංඝමෙතර ගියේ නානාකියුම් නැති වේ තිරිසන් කතාවේ නොයදුන වේ තෙමේ හෝ දහම් දෙසයි මෙරමා හෝ අධ්‍යේශණය කරේ ආරේ තුෂ්ටිම් භූතභාවේ හෝ ඉක්මනොසිරි ඇත්තම තමන්ගේ දර්ශනීය පිරිසුදු වෙනවා නම් තමන්ගේ දර්ශනීය පිරිසුදු කරගත්ත කෙනෙක් නම් එයා ගොඩක් කියන්නේ කවුරු හරි කෙනෙක් ළඟට ගියාම වැඩක් නෙවෙයි දෙතිස් කතාවේ දෙන්නේ නැහැ. ඒ කියන්නේ ගාම කතා, නිගම කතා, ස්ත්‍රී කතා, පුරුෂ කතා, ඔය කියන අපි කියන්නේ හොල්මන් කතා, ඔය නාට්‍ය සම්දර්ශන, නැත්තම් ලෝකේ තියෙන දේශපාලනේ, රජය වෙනස් වෙන්නේ කොහොමද, අපි ඡන්දය දුන්නොත් ලෝකේ වෙනස් කරන්න පුළුවන්ද, ඔය වගේ නිකන් බහුබූත කතාවල ඉන්නේ නැහැ. එයා කොතන ගියත් කතා කරනව නම් කෙනෙක්ව අර්ථයේ ධර්මයේ පිහිටවන්න උපනිශය කරනවා. ඒ කියන්නේ සත්තු මරන්න හරි එපා කියන තැනට අනුශාසනාවක් නැත්නම් ඒ මට්ටමට සුභාසිත වචනයක් කතා කරනවා. එහෙම නැත්නම් කියන්නේ තිරිසන් කතාව වලට යන්නේ කියන්නේ තිරස්ඨානයි කියන වලට යන්නේ කියන්නේ ලෝකේ තියෙන කතාව වලට යන්නේම නැහැ. එහෙම නැත්නම් එයා දැනගත්ත ධර්මය තමන් තුලින් විමර්ශනය කරමින් ඉන්නවා. එහෙමත් බැරි නම් ආර්ය තුෂ්ණිම් භූතභාවය හෝ ඉක්මවන්නේ නැහැ. ඒ කියන්නේ නිහඬව ආර්ය තුෂ්ණිම් භූතභාවය කියන්නේ නිකං කටවහන් ඉන්නවා කියන එක නෙමෙයි. ඒ කියන්නේ කතා කරන්න බැරි නිසා කටවහන් ඉන්නවා කියන එක නෙමෙයි. හැමෝම කතා කරනකොට කතා නොකර ඉන්න මට්ටමටම යාගේ මනස ඉක්මලා තියෙනවා. ඕක තමයි 7 වෙනි කොටස. 8 වෙනි එක පෙන්නනවා. පංච උපාදානස්කන්ධයෙන් නි රූපයේ මෙසේය, රූප සමුදයේ මෙසේය, රූපයාගේ අස්තංග මෙමෙතේය. මෙතන මං පාලි කියන හැමෝටම තේරෙන හින්දා පංචසු කෝපන උපාදානස්කන්ධයේ උද්‍යබ්බවණු පසී විහෙරති. ඉති රූපං ඉති රූපස සමුදයෝ ඉති රූපස අත්ංගමෝ ඉති වේදනා සංඥා සංකාර විඥාන. ඔය කියන මට්ටමට තියෙනවා. එතකොට දෘෂ්ටිය පිරිසු වෙච්ච කෙනා, දිට්ඨිය සුප්පටි විද්දා කියන කෙනා මේ විදිහට මාර්ග ඥානීය අවදි කරගත්ත මේ විදිහට හික්මනකොට ඔන්න ඔය විදිහට මතක් කරනවා. නොලැබූ මාර්ග ප්‍රඥාව ලැබීම පිණිසත් විදර්ශනා ප්‍රඥාව පිණිසත් ඒ ප්‍රඥාවේ කෙලවර පිණිසත් ප්‍රඥාව පිළිබඳ වෛපුල්‍ය පිණිස භාවනාව පිණිස පරිපූර්ණ භාවයේ පිණිස මෙයාට වෙන හේතුවයි කියන එක මෙතන හොඳට තේරුම් ගන්න.
මේ පරිපූර්ණයට යන්නේ කියන්නේ අපට්ටලද්දා පටිලාභාය පටිලබ්දා බීවෝභාය භවාය වේපුල්ලාය භාවනාය පාරිපූර්යා කියලා කියන්නේ දිට්ඨියා සුප්පටිවිද්ධාතන. ඒ කියන්නේ මේක කෙලවර කරන්න පුළුවන් වෙන්නේ දර්ශනීය පිරිසිඳ දෙකපු කෙනාට. ඒක නොලැබෙන තාක් එයාට දර්ශනීය ලැබීම මිස මේ සියලුම ප්‍රතිපදා උපනිෂය වෙනවා. පැහැදිලි? මම මේක ඔක්කොම විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම මේ කෙටියෙන් කිව්වේ හොඳේ. එතකොට දර්ශන සම්පත්තිය නැති කෙනාටත් දර්ශන සම්පත්තිය තියෙන කෙනාටත් දර්ශන සම්පත්තිය නැති කෙනෙක් ඒ දර්ශනයට ප්‍රාප්ත වෙන්නත් දර්ශනයට ප්‍රාප්ත වෙච්ච කෙනාගේ ජීවිත කතාවත් කියන දෙකම මේ ආදි බ්‍රහ්මචාරී පරිඤ්ඤා සූත්‍රයේ හරියටම ලස්සන විස්තර කරලා තියෙනවා. පැහැදිලි? මම හිතනවා මේ අර කරන්නේ මොකද්ද කියලා අහන මේ හැමතැනටම මේකේ හොඳ උත්තරයක් තියෙනවා කියන එක. හින්දා මේක කියවල බලන්න. ඒටිව මම හිතනවා පැහැදිලි ඇති කියලා.
ඔව් පැහැදිලි.
එතකොට ඔන්න ඔය කාරණා ටික හොඳට තේරුම් ගත්තොත් තේරෙයි කරන්න තමන්ට ලොකු වැඩක් තියෙනවා. හරි. ඒ වැඩේ කරනකොට අර මම හතරවෙනි කාරණා වගේ මතක් කරනකොට මම පෙන්නුවේ එතන ඒ සත්පුරුෂ ආශ්‍රය කල්යන දර්ශන කියන්නේ මේ ධර්මයේ හොයන්න හොයන්න මේක පුළුවන් තරම් ශ්‍රද්ධාව ඇති කරගෙන කියන්නේ මට මම දන්නවට වඩා දෙයක් මේකේ පවතිනවා කියන තැන මොටිව කියන්නේ ඒ චිත්තයේ තියෙන එකට අර දෘෂ්ටිය මේ දිට්ඨිය සුප්පටිද්දා කියන එක අර දායාදේ වගේ ලැබෙන තරම්. හරි මේ ටික තමයි ඔය කරන්න සහ දර්ශනේ දන්න කෙනාට කෙරෙන මේ සියලුම ජීවිත කතාව මේකේ තියෙනවා. එහෙනම් මේක හොඳට කියවලා බලන්න මේකේ අර්ථය තේරෙයි. හරි මෙන්න මෙහෙම ගන්න. අපි ගමු. ඔන්නම ජලාශයක් තියෙනවා. මාළුවෙක් ඉන්නවා කියලා. හරිද?
හරි.
නෝ මාළුවෙක් ඉන්නවා හරිද? හරි. අත්‍තරම් මෙන්න මෙහෙම ස්වභාවයක් තමයි මාළුවට තියෙන්නේ. ඒ කියන්නේ මේ සම්පූර්ණ මම මේ කියන උපමාවත් එක බලන්න හරි. උපමාවත් එක බැලුවොත් තමයි හොයන්නේ නැත්තම් මේ අපි වෙන ඒවාත් එක හිතන්න එපා. ඒ කියන්නේ මාළුවා කියන චරිතයට මෙන්න මේ චරිතය බහින්න. හරිද? මේ මාළුවා කියන කෙනාට හොඳට හිතලා බලන්න මේ මාළුවට තමන් වතුරක ඉන්නවා කියන එක තේරෙනවද බලන්න. තේරෙනවද මං කියුවේ
ඒක? ඔව් තේරෙනවානේ.
මාළුවට වතුරේ ඉන්නවා කියලා තේරෙනවද කියන්නේ?
නෑ එහෙම බලන්නත් තේරෙන්නේ නෑනේ යාට දන්නේ නෑනේ.
තේරෙනවද මං කියන්නේ? අපිට තමයි දැන් මම මේ කියවනේ ඕගොල්ලෝ මාළුව වෙලා බලන්න ඕනේ නැත්තම් මේ කියන එක අහුවෙන්නේ නැහැ හොඳේ. අපිට කිව්ව ගමන් තේරෙනවා මේ මාළුව ඉන්නේ වතුරේ කියලා. හරිද? නමුත් මාළුව වෙලා බැලුවොත් හොඳට තේරෙයි මේ මාළුව දන්නේ නැහැ වතුරක ඉන්නවා කියන එක. පැහැදිලිද?
ඔව්.
ඒක පැහැදිලි නැත්නම් මම කියන්නම් ඒකට මම කියන්න හේතුව මොකද්ද කියන එක. මාළුව වතුරේ ඉන්නවා කියලා දන්නේ නැත්තේ එයා කවදාවත් ගොඩබිම ගැන හාංකවිසක්වත් දන්නේ නැති හින්දා. පැහැදිලිද? ගොඩබිම ගැන ඔන්න ඔය විදිහට ගස් කොළන් තියෙන ගොඩබිම ගැන කවදාවත් මේ මාළුව දන්නේ නැහැ. පැහැදිලිද?
ඔව්.
ඒ අර්ථයෙන් බලනද එයාට මේ මුහුදේ තියෙන නිල් පාට වතුර කියලාවත් තේරෙන්නේ නැහැ. ඇයි? එයා කොළ පාට කියන එක හරියට දන්නේ
නැහැ.
පැහැදිලිද? ඒක කෙනෙක් අහන්න පුළුවන් ඉතින් ඒ වුණාට මුහුද ඇතුලේ ගස් තියෙන වලින් ගස් තියෙනවනේ ඒවත් කොළ පාට මාළුවට තේරෙන්නේ කියලා. මේ මාළුවට තේරෙන කොළපාට එයා ඉන්න තැනට සාපේක්ෂව ගන්නව මිස. පැහැදිලිද මං කියන්නේ? කවදාවත් අර ගොඩබිමේ තියෙන කොළපාට කියන එකෙන් අල්ලගන්න බෑ. තේරෙනව මං කියන්නේ?
ඔව්.
එතකොට මම මේ අඳින එක වැරදි. එළියේ තියෙන කොළපාටින් මේ ඇතුළේ ඇන්දර වැඩන්නේ නැහැ. මං කියන එක පැහැදිලි නේද?
පැහැදිලි ස්වාමීන් වහන්සේ.
හරි. අපි නිකම්ම හිතමු මේ මාළුවට යාළුවෙක් ඉන්නවා කියලා මේ කැස්බෑවේ හරිද?
හරි.
කැස්බෑවේ ඉන්නවා කියලා. මේ කැස්බෑවට ගොඩෙත් අද්දකීම තියෙනවා, දියෙත් අද්දකීම තියෙනවා. හරිද? මේ කැස්බෑව හොඳට දන්නවා මාළුවා ඉන්නේ වතුර කියලා.
ඔව්.
පැහැදිලිද? මේ කැස්බෑව දවසක් මේ මාළුවට ඇවිල්ලා කිව්වොත් මේ නියම වැඩක් තියෙනවා ගොඩබිමේ ලස්සන ගස් තියෙනවා, ලස්සන ගෙවල් තියෙනවා, ලස්සන මල් තියෙනවා, මිනිස්සුත් ඉන්නවා, මේ අහසක් කියලා එකක් තියෙනවා. ඒක මාරම ලස්සන තැනක් කියලා. හරිද? මේ මාළුවට නොතේරියයිද?
මාළුවට තේරෙයි හැබැයි මොහොතේ ඇතුලෙන් හිතාගන්නේ නේද?
අන්න හරි. මාළුවා දන්නවා ගොඩබිම කියලා සිද්ධියක් මොහොත ඇතුලේ.
ඔව්.
තේරෙනවා මං කියන්නේ?
ඔව්.
يعني මාළුවා දන්නවා ගෙවල් වගේ දේවල්. ඒ කියන්නේ මාළුවට කොරල් පර කියන එක යාගේ ජීවිතේ මෙයා දැකලා තියෙනවනේ. මේ කොරල් පරාසේ මාළුවා ඉන්නවනේ.
ඉන්නවා.
ඒතර සමහර තැන්වල අර මේ අපි හිතමු මෙහෙම මම මේ උදාහරණයක් කියන්නේ මේ උඩට යනකොට පීඩනේ අඩු වෙන වතුරේ යටර යන්නන පීඩනේ වැඩි නේ.
ඔව්.
ඒතර මාළුවක් දන්නවා ඒ කියන්නේ මේකේ මේ අපිට අපි කියන්නේ පීනන්න ලේසි තැන් සහ අමාරු තැන් කියලා තියෙනවා.
හ්ම්.
ඒ වගේ ගොඩවිම කියන අදහසත් ඔය වගේම යාට තේරෙනවා. හැබැයි යා කවදාවත් මේ කැස්බෑව දකින්න මේ මුහුද දකින්නේ
නැහැ.
කැස්බෑව දකින්න මුහුද දකින්නෙත් නැහැ. කැස්බෑව දකින්න ගොඩවිම දන්නෙත් නැහැ.
දන්නෙත් නැහැ.
බලන්න මේ මාළුවා හිතාගන්නේ එයා දන්න ලෝකෙට සාපේක්ෂව ගඟක් සහ ගොඩක් ගැන. ඒ ගොඩක් සහ මේ ගොඩක් ගැන. දැන් මම කලින්ම කිව්වේ මොකද්ද? මාළුවා දන්නේ තමන් ගඟකවත් ඉන්න බව.
ඔව්.
හරිද? හැබැයි ගොඩවිම ගැන කැස්බෑව කිව්වහම මාළුවට තේරෙනවා එහෙනම් ගොඩබිමකුයි ගඟකුයි දෙකුත් තියෙනවා කියලා.
තේනවා කියලා. ඔව්. තේනවා.
ඒක සම්පූර්ණ විකෘති මාළුවා හිතාගන්න එක. හරිද කතාව?
ඔව් ස්වාමීනි, අපි පැහැදිලි එක.
හරි. දැන් මේ මාළුවට මේ කැස්බෑව කියපු දේ තේරුම් ගන්න නම් මොකද්ද කරන්න පුළුවන් කියන්නේ?
මාළුවා ගොඩබිමට ඇවිල්ලා බලන්න එනවනේ ස්වාමීනි.
මම අහන්නේ මේ උදාහරණේ හොඳට බලන්න ඕනේ. මේ මාළුවට ගොඩබිමට එන්න පුළුවන්ද කවදාවත්? බැරි. එහෙනම් මේක දකින්න පුළුවන්ද මේ ගොඩබිම කියන එක?
දකින්නත් බැ.
දකින්න බෑ තමයි. හැබැයි සාසනය තුල ඔය ගොඩබිම දකින්න පුළුවන් මොහොත ඇතුළත. පැහැදිලි. මම ඒකට කියන්නම් උදාහරණයක්. මේක තියෙන්නේ කෝසම්බිය කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රේ මම මේක ලොක් කරලා පෙන්නන්නම්. හරි, මෙන්න මේක ගන්න. මෙවන මේක මෙතන කියන්නේ මේ කෝසම්බි සූත්‍රය මේකේ තියෙනවා. එසේනම් ආයුෂ්මත් නාරද තෙරුව මේ කතාව කියනවා. ඊට පස්සේ මෙතන කියනවා ඇවැත්නි යම්සේ කතරමග. කතර කියන්නේ මේ අපි කියන්නේ කතරක තනි වුණා කියලා. ඒ කියන්නේ කාන්තාරයක් වගේ. එහෙම ගන්නවෝ. ඒ කියන්නේ මොකක් හරි ලොකු ගමනක් යනකොට මහා කතරක ලිනක් වෙනවා. එහි රැහැණක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ලිනක් තියෙනවා, කඹයක් නැහැ. බලන්න බලන්න. කඹයක් නැහැ. බඳුනෙක් නැහැ. ඒ කියන්නේ අපි හිතන්නේ ලිඳක කඹයක් එක්ක ගැට ගහලා තියෙනනේ බාල්දියක්. මේ ලිඳේ කඹේකුත් නැහැ, බාල්දියකුත් නැහැ.
ඔව්.
හරිද? එකල්හි ගිමෙන් තැවුණු ගිමෙන් පැසුණු. මේ ගිමෙන් කියන්නේ ග්‍රීෂ්ම. ඒ කියන්නේ මහා දාහයක්, මහා තාපයක්. يعني පුදුම තිබහයකින් ඩාඩිය වැගිරලා ඉන්න ස්වභාවයක් මේ කියන්නේ. එකල්හි ගිමෙන් තැවුණු ගිමෙන් පෙළුණු කලාන්ත වූ හටගත් පවසති. ඒ කියන්නේ පුදුම තිබහකින් ඉන්න කෙනෙක් පිපාසය සංසිඳුවා ගන්න කැමති කෙනෙක්, පුරුෂයෙක් වෙනවා. හෙතෙමේ ඒ ලිඳ බලනවා. පැහැදිලිද? ලිඳ බැලුවාම ඔහුට ජලය යයි දැනීම වන්නේය. කයින් පැහැස නෝද වෙසෙන්නේය. පැහැදිලිද? හොඳට බලන්න. ඒ එසේයින් ඒ වගේ මහණෙනි භව නිරෝධය නිවන මනා නුවණින් දක්නාලද මිසක් මෙතන මඤ්ඤණාවකින් ගිහිල්ලා බලනෝ නෙමෙයි. පැහැදිලිද? මෙතන හතර තේරුම් ගන්න දෙනවා. මම මේ උපමාව කියන්නම් අරකට සම්බන්ධ කරලා. ඒතර මේක පොඩ්ඩක් තේරුම් ගන්න පුළුවන්. මෙන්න මෙහෙම එක. දැන් මෙන්න මේ වගේ මම මේක ආයි ඇඳලා මම මාළුවට එන්නම්. ඒක මේ වගේ. හරිද? මෙහෙම අපි හිතමු ඔහොම වැලි කාන්තාරයක් කියලා. ඔන්න ඔහොම මිනිසෙක් ඔන්න ඔහොම දුර ඉඳන් ආවා. මෙතන තියෙනවා ලිඳ. හරිද?
හා.
වැලි වලින් පිටත ලිඳක් තියෙනවා. හැබැයි මෙතන මේ මොනවත්ම නැහැ. මේ කිසිම උපකරණයක් මේ වතුර කියන එක අල්ලලා බලන්න. හරි, දැන් මම හිතන්නේ පොඩක් තේරුම් ගන්න එක. මෙන්න මේ කතර වගේ තමයි, මෙන්න මේ වැලි වලින් පිරිච්ච ස්වභාවය වගේ තමයි. මොකද්ද? අර මාළුවා ඉන්න
මොහොත
වතුර. මාළුවා වතුර දන්නේ නැහැ වගේ. හරිද? මාළුවා වතුර දන්නේ නැහැ වගේ මේ උපමාව හොඳට තේරුම් ගන්න අහැඟීම. මේ මිනිස්සයා කතරක ඉන්න බව දන්නේ නැහැ. එයාට බඩ එයාට තියෙන තිබහ විතරයි. බලද? එයාට මේ දාහය තේරෙන්නේ, ඒ කියන්නේ මාළුවා ඉන්නේ වතුරක කියලා තේරෙන්නේ ගොඩවිම දැක්කොත් වගේ. මෙයා ඇත්තරම පිපාසයෙන් හිටපු බව හරියටම වැටෙන්නේ මොකක් වුණොත්ද? තිබහ නිවුණොත් නේද?
ඔව්.
තේරුණාද? මෙහෙම ගන්නකො, පිපාසය විතරක් ජීවිතය දන්න කෙනා පිපාසයේ අඩුවැඩිකම දන්නව මිසක වතුරෙන් එන සහනය දන්නවද?
නෑ, දන්නේ නෑ.
ඒ වගේ නේද අර මම මාළුවේ කතාවත්? මාළුව වතුරක ඉන්න බව දන්නේ නැහෙනි, වතුර ඇතුලේ ඔක්කොම සෙල්ලම්.
ඔව්.
ඒ වගේ මේ තිබහයින් ඉන්න කෙනාට තිබහ ඇතුලේ එක එක උච්චාවචන තියෙනවා මිසක් තිබහ නිවා ගන්නවා කියලා දැනට නෝණක් එන්නේ නැහැ. මම කියන එක හැංගින් බලන්න. හරිද? නැතු මේ ලෝකෙන් ගන්න එපා. ලෝකයේ තුල අපි තිබහ නිවා ගන්න විදිහ දන්නවනේ.
ඔව්.
එහෙනම් අර්ථය බලන්න. දැන් එයා තිබහ නිවා ගන්නවා කියන එක යාට තේරලා දෙන්නේ මොකද්ද? අර මාළුව වතුර ඇතුලේ ගොඩබිම ගැන හිතනවා වගේ එකක්. පැහැදිලිද? මාළුවා වතුර ඇතුලේ ගෙවල් ගැන කල්පනා කරන වගේ එකක්. පැහැදිලි? එතකොට හොඳට බලන්න, මේ තරුණයා, මේ පුරුෂයා මේ ලිඳ ගාවට ආවහම හරිනම් කොයි වෙලේද ඇත්තටම තමන් තිබහා හිටපු බව තේරෙන්නේ? මේ වතුර අරගෙන බිව්වොත් නේද?
ඔව් ඔව්.
එතකොට නේද තේරෙන්නේ බිව්ව එකට සාපේක්ෂව තමන් කොච්චර නොබී ඉන්න වෙලාවේ දැඟලුවක් තිබහා නිවා ගන්න හිම බැරිම් බව? තේරුණාද? දැන් මම කිව්ව ඉස්සලා මාළුවගේ උපමාවෙන් මම අහුවානේ මේ මාළුවට කවදා ගොඩවිමට යන්න පුළුවන්ද කියලා.
ඔව්.
එතකොට අපිට තේරෙන උඩ හරිය තමයි බෑ කියලා. හැබැයි මේ ශාසනයේ තියෙන ගැඹුර තමයි මේ ලිඳට බහින් නැතුව නුවණ තියෙන කෙනාට මේක වතුර කියන එක ටක්කෙටම තේරෙනවා. තේනවද?
හරි.
ඒක තමයි අර කෝසම්බි සූත්‍රය කියන්නේ. එතන කිව්වේ අතින් ඒ කියන්නේ කයින් පහස් නාද නොවේ කියලා. ඒ කියන්නේ කයින් අල්ලලත් නෙමෙයි ඒක තේරෙන්නේ කියලා. කාරණා බලන්න.
ඔව් ඔව් අවසන්.
මේ කතාව තේනවද? මාළුව වතුර තුල ඉඳන් ගොඩබිම දකින්නවා කියති කොහොම නුවණක්ද ඒක? එනේ කොරල් පර ගස් වැල් අර පාසි ගෑවි ඔක්කොම අතික්‍රමණය කරලා ගහම කියන දන්නට මනස ගනිද්දි.
ඔව්.
ඒතර තේනවද? එයා ඉන්නේ වතුරෙමයි. එයා වතුරේ ඉන්න බව තේරෙන්නේ ගොඩවිම කියන එක හරියට දැක්කොත්. ඔය අපිට හිතෙන්නේ නිවන කියන එකට හිත තියන්න පුළුවන් කියලා මේ මාළු අර ගොඩවිමට ගිහිල්ලා බල්ල එනවා කියලා දාසන්නේ. ඔහොම එකක් නෙමෙයි කියන්නේ හොඳේ. ඒක හොඳට තේරුම් ගන්න මේ සූත්‍රය හරියටම කියනවා.
ඔව් ඒක පැහැදිලි.
ඒකයි ඔය මූලපරයය කියන්නේ නොදන්න කෙනා නිවනද මඤ්ඤණා කරනවා මෙහෙම නිවනක් තියනවා කියලා. එක්කෝ නිවන තියනවා කියලා ගන්නවා නැත්නම් නිවන නැහැ කියලා ගන්නවා. මේ සතර විපර්යාසයෝ දෘෂ්ටි සම්පන්න සෝවාන් පුද්ගලයාට ප්‍රහීන වෙනවා. ඌවාහුද අප්‍රහීන ඌවාහුද වෙති. ඒ කියන්නේ ප්‍රහීන වෙන කොටසකුත් තියෙනවා, අප්‍රහීන වෙන කොටසකුත් තියෙනවා. හරිද? මෙතන ගන්න අනිත්‍යෙහි නිත්‍ය යන සංඥා විපර්යාසය, චිත්ත විපර්යාසය, දෘෂ්ටි විපර්යාසය, ප්‍රහීනය, දුක්ඛෙහි සුඛය යන සංඥා උපදී, චිත්තය උපදී, දෘෂ්ටි විපර්යාසය, ප්‍රහීනය, අනාත්මෙහි ආත්ම යන සංඥා විපර්යාසය, චිත්ත විපර්යාසය, දෘෂ්ටි විපර්යාසය, ප්‍රහීනය, අසුභෙහි සුභය යන සංඥාව, චිත්තය උපදී, දෘෂ්ටි විපර්යාසය, ප්‍රහීනය. පැහැල මම ඕක තේරෙන්නේ ඇඳලා කියන්නම් මෙහෙම. හරි, මෙන්න මේ වගේ සිද්ධියක්. මෙන්න මෙතන ඕගොල්ලෝ මේ මාළුවා කියන එක මතක තියාගන්න ඕනේ. අපි ඉන්නේ මාළු මට්ටමේ. හරි, මෙන්න මේ වගේ එකක් දැරදී, ඒ කියන්නේ මේ අපේ නොදැනීම ආකාර තුනකට තියෙනවා. ආකාර තුනකට තියෙනවා. ඒ කියන්නේ මෙහෙමයි, දෘෂ්ටියෙන් හරිද, සංඥාවෙන්, චිත්තයෙන්. මෙන්න මේකට තමයි කියන්නේ අර දෘෂ්ටි සංඥා චිත්ත විපල්ලාස කියලා. හරිද? කාරණාව මේ දෘෂ්ටි සංඥා චිත්ත විපල්ලාස හටගන්න ආකාර හතරක් වෙනවා. හරිද? ඒ තමයි අපි ඔක්කොම අහලා තිනවනේ, අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, අසුභ කියලා හතරක්. දෘෂ්ටියෙන්, සංඥාවෙන්, චිත්තයෙන් නොදන්න කෙනා ඉන්නේ නිච්ච සුඛ අත්ථ සුභ කියන සංඥා බැරදි වැටහිම් හතරේ. පැහැද? ඒ නොදන්න කෙනාට දෘෂ්ටියනුත් නිච්ච සුඛ අත්ථ සුභ බව හම්බෙලා, සංඥාවනුත් නිච්ච සුඛ අත්ථ සුභ බව හම්බෙලා, චිත්තයනුත් නිච්ච සුඛ අත්ථ සුභ බව හම්බෙලා. එයා එක දන්නේ නැහැ හොඳේ එහෙම එකක් තියෙන බව. පැහැද මං කියන එකනේ? මේ මම මේ කතා කරන්නේ මාළුවා දිහා බලන අර කැස්බෑ වගේ කතාවක්. හොඳේ කැස්බෑ වගේ තමයි බුදුහාමුදුරුවෝ දෙගොඩේම අද්දගීම බුදු පියාණන් අසලලා තියෙනවා. පැහැද?
තියෙනවා.
හරිද? මෙන්න මේ බුදු පියාණන් වහන්සේ පෙන්නපු පැත්තින්ද අපිට මෙන්න මෙහෙම මේ හිත කියන එක කඩලා පෙන්වන්න පුළුවන්. නැතුව අපිට නිකන් හිතලා මේක හදන්න බෑ. පැහැද? මෙතන කියන්නේ මේ මාළුවා නැත්තම් අර අපි කියන්නේ කාන්තාරේ කෙනා, ඒ කාන්තාරේ කෙනා අතින් පයින් අල්ලන්නේ නැතුව නුවණින්ම වතුර බව දැනගත්තාම වෙන්නේ දෘෂ්ටියෙන්, සංඥාවෙන්, චිත්තයෙන් මෙන්න මේ අනිත්‍ය සංඥාව කියන එක පිටා ගන්නවා. ඒ කියන්නේ දෘෂ්ටි සංඥා චිත්ත විපල්ලාස තුනම ගැලවෙනවා අනිත්‍ය කියන තැනට. ඒ කියන්නේ මොකද? එයාට හරියටම මොකද දැන් වැටහෙන්නේ? අනිත්‍යත්වයේ වැටහෙනකොට පෙරවසුම මොකද වැටෙන්නේ?
නිච්ච.
අන්න හරි. මං ඉස්සලා කිව්වේ මාළුවට හරියටම ගොඩබිම තේරුනොත් එයාට අහුවෙන්නේ වතුර.
වතුර. හායි.
තිබහ පිපාසයේ නිවෙන වතුර හම්බ වෙච්ච වතුර ගැන හරියට දැනගත්ත සැනින් පෙරවසුම පිපාසය තේරෙනවා. එතකොට තේරෙනවද එතන පිපාසය සංසිඳන නැති බව?
ඔව් ඔව්.
මේ ගැඹුරක් තියෙනවා මේ උපමාවනෝද? එතකොට තේරෙනවද වතුර ගැන දැනගත්ත කෙනා පිපාසය සංසිඳුව ගන්න සියලුම කාර්යය මොහොතෙන් කරනවා කියලා? කන බැලද?
ඔව් ඔව්.
අන්න ඒක වෙන්නේ දිට්ඨි සංඥා චිත්ත කියන විකෘති වලින් මෙන්න මේ අනිච්ච සංඥාව හරියටම වැටගෙනකොට දෘෂ්ටි සංඥා චිත්ත කියන එක පිළිසුදු වෙනවා. එයාට තේරෙනවා මේ පැවැත්ම, මේ සංඥා චිත්ත කියන දෘෂ්ටි මට්ටමින් පැවැත්ම හරියටම අහු වෙනවා. පැහැද? දෘෂ්ටි මට්ටමින් දුක්ඛ සංඥාවත් හරියටම අහු වෙනවා. පැහැද?
ඔව් ඔව්.
සුභ සංඥාවත් හරියට අහු වෙනවා. අනත්ත් කියන සංඥාව දෘෂ්ටි සංඥා චිත්ත මට්ටම කියන තුලින්ම ගැලවෙනවා. ඒ කියන්නේ වතුරේ ඉන්න මාළුව ගොඩවිම හරියට නෝණින් පිරිසින් දකිනකොට පෙරබසුණු වීම මොකද? අනිච්චයි අනත්තයි කියන ඒ ඥාන දර්ශනය පහළ වෙනවා. දෘෂ්ටි සංඥා චිත්ත කියන විපල්ලාස මේ කියන්නේ කෙලවරින්ම ගලනවා අනිච්ච සහ අනත්ත. සුභ සහ සුඛ කියන එක දෘෂ්ටි මට්ටමේ විතරයි අහුවෙන්නේ. පැහැදිලි. මේ සංඥා චිත්ත මට්ටමෙන් එයාට තාම තේරෙන්නේ නැහැ. පැහැදිලි. මෙන්න මේ අවශේෂ විපල්ලාස ටික ගැලවෙන්න තමයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ ප්‍රතිපදාවට වැඩෙන්නේ. පැහැදිලි. උපමාන මම කියන්නම්. මාළුව ගොඩබිම ගැන දැනගත්තොත් මේ මම ඉන්නේ මහා මේ කියන්නේ මේ මේ මම ඉන්න තැනට වඩා සැපයක් සැපය කියන තැන අවබෝධ වුණොත් කියන්නේ මේක මඤ්ඤණාවක් නෙමෙයි තේරුම් ගන්න මම මේ නුණ ගැන කියන්නේ. මොකද මෙයා ගිහිල්ලා අල්ල බැලුවේ නැහැ නේ ගොඩබිම. ඔය අදහස ආව කියන්නේ යාට වතුර ගැන තේරෙනවා. වතුර ගැන තේරෙනවා කියන්නේ මොකද්ද? තමන් ඉන්නේ පිපාසයේ බව තේරෙනවා. ඒ නිසා පිපාසය සංසිඳව ගන්න එයා කරන සියලුම කාර්යය මොකද්ද වෙන්නේ? ගොඩබිම යෑමට යෑමම පිණිසම වෙනව නේද?
අනිවාර්යයෙන්ම වෙනවා.
අනේද තමයි අධ්‍යාපාද අවිංසා නෙක්කම්ම කියන අපි කියන්නේ විතක්ක විචාර කියන පැත්ත එයාට ගොඩ ගන්න පුළුවන් ඉන්නේ. එයා ඒක අලුතෙන් කරනෝ නෙමෙයි. දැන් එයාට මේ ඇලීම ගැටීම කියන එක කියන්නේ මේ මෝඩකම කියන එකම අවබෝධ වෙලා තියෙන්නේ. يعني මෝඩයි කියන එක අවබෝධ වෙලා තියෙන්නේ හොදේ. නැතු මේ අර මේ නිවන කියන එක තේරලා කියන එක නෙමෙයි. නිවන අත්විඳලා ඉනවා කියන එක නෙමෙයි. තමන් මෝඩ බව තේරෙනවා. දැන් අපි තේරුම් ගන්න හදන්නේ මෝඩකමක් නැහැ කියලා තේරුම් ගන්න අපි හදන්නේ. මෙතන පිපාසය තේරෙනව නැත්නම් තමන් ඉන්නේ වතුරේ බව තේරෙනව නැත්නම් තමන් ඉන්නේ මෝඩකම බව තේරෙනව. එහෙම නැත්නම් තමන් ඉන්නේ ලෙඩක බව තේරෙනව. කලින් මොකද්ද කරේ මාළුවා? මාළුවාගේ තමයි අපි දන්න ලෙඩ සීමාවේ අපිට තියෙන ලෙඩක්ද නිරෝගී බවද කියලා අපි ලෙඩක් ඇතුළෙමනේ කතා කරන්නේ.
ඔව් අනිවාර්යයෙන්ම.
හරිම ලෙඩේ හම්බෙනවා බෙහෙත තේරෙනකොට. නැතුව බෙහෙත් බොනෝ හේව නෙමෙයි ඈ බෙහෙත තේරෙනවා නුවණ. ඒ හින්දා ලෙඩේ හොඳ කරගන්න බෙහෙත බොන්න එයා උපරිම උත්සාහ කරනවා. මෙතන බෙහෙත කිව්වේ ඥාන දර්ශනේ බෙහෙත් බොනවා කිව්වේ නෙවෙයි හොඳේ. හරිද කාරණාව?
ඔව්.
ඊට පහද?
ඔව් ස්වාමීන් වහන්සේ ටික වැදටි.
අන්න ඒකින්දයි ඔය මඤ්ඤණාවකින් ඔය මොනවත් කරන්න බෑ කියන්නේ.
පොඩි ප්‍රශ්නයක් අහන්න අවශ්‍යයි ස්වාමීන් වහන්සේ.
ඔව් කියන්න.
මේ ස්වාමීන් වහන්සේ දැන් අර ස්වාමීන් වහන්සේ මේ විස්තර කර ආදී බ්‍රහ්මචර්ය පඤ්ඤා සූත්‍රයේ ඒ වගේම මේ අර සංගුත්තනිකායේ තියෙන ඔක්කන්ත සංගීතයේ තියෙන සූත්‍ර අතර චක්කු සූත්‍රය වගේ සූත්‍රවල සඳහන් වෙනවා ඔය සද්ධානුසාරී කියලා තැනක්. එතන කියන්නේ ස්වාමීන් වහන්සේ මේ මම ඒක බැලුවා මේ එතන කියන්නේ මේ අර ඉතිරූපං ඉතිරූපස්ස සමුදයෝ කියන එක අදහයිද ශ්‍රද්ධාව කරනකොටගෙන මිදෙයිද අන්න එයා සද්ධානුසාරී කියනවා කියලා. ඊට පස්සේ ප්‍රමාණ වශයෙන් අවබෝධයට එන කෙනා ධම්මානුසාරී කියනවා. ඔය එතන ඔය දෙකයි ඔය දැන් ස්වාමීන් වහන්සේ විස්තර කරපු තැන සෝතාපන්න කියන උතනයි උතන සම්බන්ධය චුට්ටක් පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ. තේරුවන් සර්.
ඒක මෙහෙම ගත්තා නේද? අර මම කිව්ව මාළුවගේ උපමාව තේරුවානේ.
එහෙමයි.
ඔන්නේ මාළුවයි කැස්බෑවයි ගන්නකෝ. අර කැස්බෑ වර්ග කියනකොට ඒ මාළුවට දැන් තමන් ඉන්න දෘෂ්ටි කෝණය කියන එකේ වැරද්ද අහුවෙන විදිහට මානසිකාරයක් හම්බෙනවා කියන්නකෝ.
එහෙමයි.
අන්න එතන තමයි ශ්‍රද්ධානුසාරී ධම්මානුසාරී වෙන්නේ. ඒ කියන්නේ ප්‍රමාණ වශයෙන් හෝ ශ්‍රද්ධාව පිටලා. හරිද? ඒක එනකොට එයා ඥාණය අවදි කරගත්තොත් තමයි ධම්මානුසාරී ශ්‍රද්ධානුසාරී තැනින් ඵලය ලබන්නේ. තේනවද?
හොඳයි ස්වාමීන් වහන්සේ.
මොකද දන්නවද? මොකද එයාට එයා දැන් අර කියන ගොඩවිම එයා හරියට දැක්කේ නැත්නම් එයා නැවත දරාගෙන තින්නේ අර වතුර ඇතුළේ ඉඳ කතාවක්නේ.
ඒ එහෙමයි ස්වාමීන්
වහන්සේ. එතකොට එයා ශ්‍රද්ධාව අවදි කරගෙන තින්නේ අර කැස් බෑව කියන එකට නෙමෙයි. තමන්ගේ ශ්‍රද්ධාවම තමන්ට අවදි කරගෙන තින්නේ.
ඔව් තමන් දන්න දේම තමයි තමන් හිතාගෙන තියෙන්නේ.
ඔව් අපි දැන් ඕක වරදවල ගන්නවා. දැන් කල්යාණ මිත්‍රෙක් ඉස්සරහා බණහනකොට අපි කොහොමද සද්දානුසාරී ධම්මානුසාරී කියලා. එහෙම එකක් නැහැ හොඳේ. තමන් තුලින් හරියට යෝනිසෝමනසික කාටි ඉපදෙන්නේ නැති තාක් කල්යාණ මිත්‍රය හම්බෙන්නේ
නැහැ. ඔව් ඒක නම් පැහැදිලි ස්වාමීන් වහන්සේ.
හරියද?
හරි එතන තව ටිකක් මම හිතලා බලන්න ස්වාමීන් වහන්සේ බොහොම පිං. තිරුවන් සරණයි.
මේ උඩ කැස්බෑ ඔක්කොම ටික අයින් කරලා මාළු විතරක් ගන්න හරි. මාළු විතරයි. දැන් මේ මාළුවට මේ මුහුදේ දැන් මම කියන්නේ මාළුව දන්න මුහුද කියන අර්ථයෙන් හරි මේ වචනේ කියන්න බෑ කියනකොට දැන් මේ මාළුව ජීවත් වෙන වටපිටසලක් තියෙනවනේ පැල්ල
එහෙම තමයි
දැන් මෙයාට මේ ජීවත් වෙන එකේ මේ ජීවත් වෙන පරිසරයේ කිසි ප්‍රශ්නයක් නැත්තම් හරිද එයාට තේරෙන මට්ටමේ කිසිම දුකක් නැත්තම් එයා කවදාවත් වෙන කෙනෙක් කියන එකක් අහන්න ලෑස්තිද? ඒ කියන්නේ කැස්බෑ වෙලා ගියොත් ඕකට වඩා හොඳ තැනක් තියෙනවා යාළුවා යන් කියලා. එයා කවදාවත් අහනවද කියන ශ්‍රද්ධාවක් ඇති වෙනවද?
අහන්නේ ස්වාමීන් වහන්සේ අහන්න දෙන්නේ
නැහැ. ඒක විශ්වාසයක් ඇති වෙන්නේ නැහැ. මොකද ඉතින් එයාට තේරෙනවා මේ කැස් දැව කියන දයක් අහන්න ඕනේ මම ඉන්න තැන මට හොඳම සැපයක් තියෙනවනේ ඒ හින්දා ඉතින් මම අහන්න දෙයක් නැහැ කියලා
ඔව්
පැහැදිලිවද හොඳට ගන්න මේ උපමාව හැංගීම හරි දැන් මේ මාළුවා කවදා හරි අර කැස් බෑවා මේ කියන්න හදන දේ ගැන හිත පහදවාගෙන ශ්‍රද්ධාව ඇති කරගන්නේ මොකක් දැනගත්තොත්ද කියන්නේ එනේ එයාට මොකක් තේරලා තිබ්බොත්ද තමන් ජීවත් වෙන වටපිටාව අතිශය සුඛෝපභෝගී ඉතාම සාරයි ඉතාම හොඳට පවත් ගන්න පුළුවන් මට ඕන වේදීම වෙනවා මේකනම් මට ඕන විදිහටම මේ පැවැත්ම තියනවා කියලා තේරෙන මාළුවෙක්ද කැස් බෑවා කියන දේ අහන්නේ නැත්තම් අනුමාන වශයෙන් හරි මම හිතන විදිහට මේකේ ජීවත් වෙන්න බෑ මගේ අපි එකඟතු මාළුවගේ අර්ථයෙන් මම දන්න මාළුව මැරෙනවා මම දන්න මාළුව සමහරලාවට තරහා වෙලා යනවා මම දන්න මාළුව මේ බලන් ඉඳද්දි සත්තු ඇවිල්ලා කාලා යනවා ඒ වගේ විදිහට මේ තමන් ඉන්න තැන දුකක් තේරුනොත්ද නැද්ද මේ කැස් බෑවකින්ද අහන්නේ ඒ ඉබ්බා අර ඒ තමන් ඉන්න වතුර වලින් යන්නේ ඇයි වතුර තියෙන හින්දාද වතුර නැති හින්දාද
වතුර නැති නිසා
ඒතර තේනවද වතුර තිබුණ කාලෙක ඔය කොක්කු දෙන්න ඇවිල්ලා කිව්වා කියලා ඔය සතා එනවා කියලා එහෙම හිතනවද මම කිව්වේ වතුර තිබුණ හොඳට වතුර පිරිච්ච කාලෙක හරිද හොඳට දියසේවල ඔක්කොම තිබිච්ච කාලෙක ඔය කොක්කු දෙන්න ඇවිල්ලා කිව්වොත් එම ඕක හරින තැන නෙමෙයි ඔය වඩා හොඳ තැනක් තියෙනවා යන් කියලා එනවද කියන්නේ ඉබ්බා
නැ එන්නේ බලන්න
ඒ කියන්නේ ආර ශ්‍රද්ධාවක්වත් අනුමාන මේගොල්ලෝ මේ කියන තැන සම්බන්ධව කියන්නේ අපි කියන්නේ කියන්නේ ඒගොල්ලෝ මේ පෙන්න ධර්මතාවය ගැනවත් මේ මනසක් වෙනවද
නැ
එනේ සද්දානුසාරි ධම්මානුසාරි කියලා ඉන්නෙම නෑ නේද එතන
අපේ පොඩි 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 ප්‍රශ්නයක් අහන්නද
ඔව් අහනවා මම
ඔය ඉතම අපූර්වය හම්බුරන්ගේ මේ කියන්නේ විස්තරය අර කොසම්බි සූත්‍රය ඒ විස්තරය හරිම ලස්සනයි මේ මට අර සුභ සහ සුඛ අපි හම්බුර ඒව දැන් අර දික්ටි දේස දික්ඛ සුපරිදරත දික්ටි සම්පන්න එතකොට සම්මා දික්ඛියට පත් වෙච්ච කෙනාටත් විපල්ලාස පැත්‍ර ගත්තහම සුඛ ඒ කියන්නේ ඇත්තම එතකොට සුඛ විපල්ලාසය තාම තියෙනවා කියලා නේද
ඒක මෙහෙමයි මම ඒක ඒකට මේ වගේ මම මේ කියන එක පොඩ්ඩක් බලන්න ඕනේ දැන් අර මාළුව බවට පත් වෙලා බලන්න මාළුව කවදාද දන්නේ වතුරේ ඉන්න බව ඒ වගේ දැන් මෙතනදී සෝතාපන්න කෙනාට අර සුඛය සහ සුභය කියන එකේ හරියටම කෙලවර අහුවෙන්නේ
නැහැ. ආහහ.
හැබැයි මෙතන හොඳට තේරුම් ගන්න. ඒක අහු නොවුනට මෙයා කෙලවරම දැකලානේ දෘෂ්ටි සම්පන්න වෙන්නේ.
හරි.
ඒ නිසා පරපත්‍ය රහිතව මග වැඩෙනවා.
හරි. හැබැයි එතෙදි පොඩි ගැටලුවක් තියෙනවා නේද? අර සම්මා දිට්ඨි කියන එක දැන්. එතකොට ආරි සම්මා දිට්ඨිය චතුසච්ච සම්මා දිට්ඨිය කියන එතකොට දුක්ඛේ ඥානං කියන එක සම්පූර්ණ වෙන්න ඕනේ නේද ඒ සෝතාපට්ටි පුද්ගලයාට.
ඔව් ඒක තමයි මම කිව්වේ. දැන් දුක කියන එක අවබෝධ වෙන්නේ අනිච්ච දුක්ඛ අනාත්ත කියන මූල ස්වභාවයෙන්නේ. ඒ කියන්නේ ඒ දර්ශන ඥානයෙන් එන්න ඕනේ.
එහේ එහේ.
එතකොට මෙතන මම මේ ෂෙයා වෙනවා ස්ක්‍රීන් එකේ. ඔතන මම අර දාලා තියෙන්නේ දෘෂ්ටිය කියන තැන. ඒ කියන්නේ බුදුහාමුදුරුව පෙන්වන්නේ අර ඒ කියන්නේ මේක කෙස් ලෝමයක් සියක් ගාන්න පල්ලව ගන්න ඕන තැනදී අර කෙලවරින්ම ප්‍රහාණය වෙනවා ඒ කියන්නේ කෙලවරින්ම තේරෙනවා නිත්‍ය බව සහ අත්ත බව.
ඔව් එහෙම.
අන්න ඒක තමයි එයාට ඵලය සාක්ෂාත් වෙනකොට එයාට තියෙන හැකියාව. හැබැයි අර මම උදාහරණ කිව්වේ වතුර බොන ලිදේ කතාව.
එහේ
එතකොට මම අර කිව්වේ තරුණයා අතින් ඇල්ලුවෙත් නැහැ කටින් ඇල්ලුවෙත් නැහැ අතින් ඒ කියන්නේ පංච ඉන්ද්‍රියෙන් හිතෙන්වත් අල්ලලා බලන්න බෑනේ වතුර. එතකොට එයා නමුත් නුවණින් පිළිවිද දැක්ක ගමන් වතුර කියන්නේ මේක බව. එයා ඊළඟ මොහොතේ ඉඳන් කරන සියල්ලම බිහි වෙන්නේ වතුර බොණ්ඩමනේ. ඒ වගේ ඒ හින්දා තමයි මම කිව්වේ අනිච්ච දුක්ඛ අනාත්ත අසුභ කියන එක දෘෂ්ටියෙන් කෙලවරේටම ප්‍රහාණය වෙනවා. අනිච්ච අසුභ කි අනිච්ච අනාත්ත කියන එක චිත්ත මට්ටමෙනුත් කෙලවරටම ප්‍රහාණය වෙනවා. තරම කියන එක. ඒ ටික ආයි අර අපි කියන්නේ කෙලවරින්ම ගලවෙනවා.
හරි. ඒ වුණත් අර සුභ සහ සුඛ කියන කියන්නේ ඒ
සුභ සහ සුඛ කියන එක තේරෙනවනේ නේ. සුභ සහ සුඛ කියන එක තාම හරියටම තේරුම් ගන්න බෑ යාට. ඒ කියන්නේ මම අර ඒකයි මගේ උපමාත් එක බලන්න. දැන් මාළුවාට කවදාවත් මුහුදින්නකල තේරෙන්නේ නෑනේ.
ඒක ඇත්ත.
ඇස් බෑව කියනකොට එයා මාළුව නුවණින් දැක්කොත් ගොඩබිම සම්බන්ධව. එයාට එතකොට තේරෙනවා මම ඉන්නේ මුහුදේ බව.
එතකොට එයාගේ දුක්ඛේ ඥාන කියන එක සම්පූර්ණ වෙන්නේ නැහැ
නේ. නෑ මාමේ. එහෙම නෙමෙයි. ධම්මචක්කපවත්ත සූත්‍රය බලන්න ඔය ඥානය කියන එක ඔය අවබෝධය කියන එක ආකාර තුනක් වෙනවා. සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන කියලා තුනක්. ඔය කෘත්‍ය කෘතක් කියනට හම්බෙන ඉතුරු විපල්ලාස වල ප්‍රහාණය.
ඉතිරි කරන්න තියෙන ටික එතන තියෙන්නේ.
ඒකයි මගේ ඔතන මුගක් කලාට කියනකොට අපිට ඇත්තට සෙට් වෙන්නේ නැහැ. මොකද දන්නවද? දැන් අපිට හිතෙන්නේ අර කෙලවරම කියලානේ.
හරි 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 හරි.
පැහැද?
එහෙමයි.
ඒක හොඳ ලස්සන ප්‍රශ්නයක්. මම ඒකෙන් මේ මම ඔය සාමාන්‍යයෙන් විශ්ලේෂ කරන විදිය මම මේක පෙන්වන්නේ මම ඒක කියන්නම් ඒක පොඩ්ඩක් තේරුම් ගන්න ලේසියි. මෙන්න මෙහෙම ගන්න. අපි දන්නව නේද? අපි දන්නවනේ මෙහෙම සංයෝජන 10ක් ගැන. අවිද්‍යාව මම මේ පෙන්න මේ සමායන මම මේ කියන්නේ සරලව මේ එක පළවෙනි අකුර විතරයි මම ලියන්නේ. හරි. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බද පරාමාස, කාමරාග, පටිග, රූපරාග, මාන, උද්දච්ච, අවිජ්ජා. හරි.
අරූපරාග.
සමයි. රූපරාග, අරූපරාග. අරූපරාග, මාන, උද්දච්ච, අවිජ්ජා. හරිද? මෙන්න මෙහෙම ගන්න. 1යි, 2යි, 3යි, 4යි, 5යි, 6යි, 7යි, 8යි, 9යි, 10යි. හරි. ඒ කියන්නේ මේක 1 2 3 4 5 6 7 8 9 10. හරි. මම අහන්න ප්‍රශ්නයක්. හරි. දෘෂ්ටිය පිළිසිදු වෙන්නේ සක්කාය දෘෂ්ටිය ගැලවේ සක්කාය සක්කාය දෘෂ්ටිය විචිකිච්ඡාව සීලබ්බත ප්‍රාමාසය කියන තුන් සංයෝජන දුරු වුණොත්. ඒ කියන්නේ මෙන්න මේ තුන දුරු වුණොත් අපි දන්නවනේ සෝදාපන්නයි කියලා.
එහේ.
ඊයසේ කාමරාග පිටික දුරු වීම මේ අවශේෂ වශයෙන් ප්‍රහාණය සපුරදාගාමි පූර්ණ ප්‍රහාණය අනාගාමි මේ උද්දම් භාගිය ටික ගියොත් රහත්. හරි.
එහේ.
හරි. මම අහන්නේ මේකයි. දැන් මට හොඳට හිතලා කියන්න මම උපමාවක් කියන්නම්. මම කවුරු හරි කෙනෙක් ගැන මම අදහසක් ප්‍රකාශ කරනවා නම් මම යා ගැන ඇසුරු කරලත් නැහැ මං යාගේ විස්තර දන්නෙත් නැහැ මොනවද දන්නේ මම දන්න විස්තරෙන් මම කවුරු හරි කෙනෙක් ගැන නිර්වචනයක් කරනවා කියන්නකෝ.
එහේ.
අපි සරලවම කරන්නේ ඕක තමයි දැන් ජීවිතේ. හරි. ඒ කියන්නේ දැන් මම දන්න විදිහට මේ ඔක්කොම විස්තර කරන්නේ.
ඒ
කියන්නේ දැන් මං ඇහුවොත් එම අඟහරු ලෝක ගැන මොකද මාමට කියන්නේ කියලා ඉතින් මාව විස්තර කරයි. ඕක දන්නවද කියලා ඇහුවොත් ඒක දන්නන්නේ නැහැ ඉතින් මමත් අහගත්ත කියලා පස්සේ තමයි
කියන්නේ.
හරි. ඒ අපි ගිහිල්ලා බලලා නැහැ නේ. හරිද?
එහේ.
මම කියන එක හොඳට බලන්න. දැන් අපි අද දන්න දෙයක් ගැන විස්තර කරන්නේ.
එහේ.
ඒ වගේ තමයි මාළුවට කිව්වොත් එහෙම මේ ගොඩබිම තියනවා ලස්සන ගස් කියලා මාළුවත් කියයි ඕ මමත් දන්නවා ගස් කියලා. කොහොමද කියලා ඇහුවම කියයි අර දියසේවල ගැන විස්තරේ. හරිද මං කියන එක? ඔන්න හොඳට බලනවා මම කියන එක දැන් හොඳට බලන්න ඕනේ. මේ මාළුවට ඔය ගහ සම්බන්ධ හරියටම දෘෂ්ටිය ඇවිල්ලා නැහැ නේද? ඇත්තම ගහ සම්බන්ධද?
නැහැ.
එයා ගහ කියලා දන්නේ දියසේවල.
එහේ.
හරි මම අහන්නේ මේකයි. මේ මාළුවා ගහ මේ දියසේවල කියන එක ගහ කියලා නිර්වචනය කරන තාක් එයා දන්න දෙයින්මනේ ගහ නිර්වචනය කරගත්තේ.
එහේ
හරි තමයි. එතන තියෙන්නේ දැන් මම මේ කියන එක හොඳට බලන්න මාළුවට සාපේක්ෂව විද්‍යාවක්ද නැද්ද? ඒ කියන්නේ විද්‍යාව කියන්නේ මායාව නෙමේ. ඒ කියන්නේ විද්‍යාවක්ද නැද්ද? ඒ කියන්නේ යාගේ නුවණද නැද්ද ඒක?
නුවණ. එහේ.
අන්න හරි. හැබැයි කැස්බෑවට තේරෙන්නේ නැද්ද මේක මෝඩයා කියලා?
තේරෙනවා.
කැස්බෑවට තේරෙනවා මේ මෝඩයා තාම ගොඩබිම ගහදන්නේ නැහැ. මම කියන්නේ හොඳට බලන්න මාමේ මෙතන මම කිව්වේ මාළුවා ප්‍රඥාවන්තය කියලා හිතන් ඉන්නේ හරිද?
එහේ.
හැබැයි කැස්බෑවට මා දෙන්නේ මෝඩයෙක් කියලා. මම කිව්වේ ඉස්සරහට දිට්ටි සංඥා චිත්ත විපල්ලාස ටික දුර වෙනකොට අර මාළුවට තේරෙන්නේ නිච්ච බව කියලා. ඒ වගේම මම කලින් කිව්වේ මාළුවට තේරෙන්නේ ආ මෝඩයි කියලා.
ආහ්.
අන්න එතන හොඳ ගැඹුරක් තියෙනවා අල්ල ගන්න ඕන නම් හරි. අපි ගන්නේ ඕක නුව නැති බව වෙනවා කියලා නේ.
එහේ.
එතන අනුවණකමයි වැටෙන්නේ ප්‍රඥාවන්තයට.
තද
ඒකයි මම අර හැමදාම කියන්නේ මේක මන්ජනා කරලා කරන්න බෑ කියලා.
ඒක හරි.
තද හරි මම මෙතන මේක මම පොයින්ට් අවුට් කරලා මේක මම මේ මේ සෙලුල මේ මෙතන තියෙන මේ අදහස මම කියන්නම්. දැන් අර මාළුවා ගහ සම්බන්ධ අර අර මෙච්චර වෙලා ගහ කියලා අර්ථකථනය කරගත්ත දියසෙවල ගහ කියන එක නැත්නම් දියසෙවල නැත්නම් අර පාසි ගොඩ ගැන මේක පාසි කියන මට්ටමට යාගේ දෘෂ්ටිය පිළිසිදු වෙන්නේ මොකක් හරියට නුවණින් දැක්කොත්ද? මම කියුවේ පහද? ඒ කියන්නේ මාළුව දැන් ගහ කියලා හිතන් විසර ගන්නෙ දියසේවලනේ.
එයි.
හැබැයි මාළුව දන්නවද ওই දියසේවල කියලා? මාළුව දියසේවල කියලා දන්නවනම් ගහ දන්නව හොඳේ.
එයි.
මෙතන මාළුව දැන් අර මේ කැස්බෑව කියන උදාහරණයෙන් එයා එයාට ඕන දේ හිතා ගන්නවා මේ ගස් කියන්නේ මේ මම දන්න මේවා තමයි කියලා.
හ්ම්.
පැහැදිලිද? එතකොට හොඳට බලන්න මාළුවගේ පැත්තෙන් මාළුව දන්නේ න්‍යාමේ දියසේවල තමයි ගහගල විස්තර කරන්න කියලා.
ආ
මම අහන්නේ මෙයා මේ විස්තර කරන්නේ දියසේවල බව මාළුවට තේරෙන්නේ මොකක්ද දැක්කොත් හරියට?
හරියටම ගහ දැක් හරියටම
අන්න හරි ගොඩක් බිම තියෙන ගහ ටක්කෙට දැක්කොත් තමයි මේ තියෙන දියසේවල කියලා පෙරවසුනේ තේරෙන්නේ.
උපමාවේ
ඕකේ තේරෙන්නේ නැද්ද? ගොඩවිම ගහ හරියට දකින්න වගේ තමයි අවිද්‍යාව හරියට දකින්නේ විද්‍යාව පහළ වුණොත්. විද්‍යාව පහළ වෙනවා කියන්නේ මේ 10 වෙනි සංයෝජනේ හරියටම අහුවෙන්න
ඕනේ. ආ
ඒකයි මම කිව්වේ කෙලවර දැකලමයි මග වැඩෙන්නේ මිසක් කරන් ගියා කියලා වැඩෙන්නේ
නැහැ. හරි හරි.
බල ඔන්න ඔය කෙලවර දකින්නකොට හුඟක් කලවට මට එන එක තමයි හාමුදුරනේ ඔබ වහන්සේ කියන්නේ රහත් බව නේද කියන එක. ඒක නෙමෙයි මම කියන්නේ හොදේ. මේ අවිජ්ජාව කියන සංයෝජනේ දකින ආකාර 12ක් තියෙනවා. මං ඉස්සර වෙන විපල්ලාස් 12ක් 43 12. ඔන්න ඔය කෙරවලින්ම දකින අනිත් සානත් ඉතුරු ටික ගැලවෙන්නේ අර මාර්ගේ.
ඔව්. අතර මේ දැකීමයි කිරීමයි කියන දෙකක්නේ. එතන ඒ දෙකේ ගැප් එක තමයි ඔය කියන්නේ නේද
බ්‍රයිට්. ආ රස්සාංගේ මග කියන්නේ උන්ට. ඔය මග සැපිරිලා ඥාන විමුක්ත වෙනකොට රහත්.
හරි හරි හරි.
හරිද?
ආ හරිම
අපූර්වයි. එතකොට එතන අවිද්‍යාව දකින්නවා කියන්නේ මේ කියන්නේ මේ ඇති වෙලා තියෙන මුලාව දකින්නවා කියන එක නේද සාමාන්‍යයෙන්?
අවිද්‍යාව දකින්නවා කියන ක්‍රමය ඇත්තටම වෙන්න ඕනේ. නැතුව මෙතන මේ විද්‍යාවත් දැකලා අවිද්‍යාවට සාපේක්ෂ කරන එක නෙමෙයි.
ඔව්. එතකොට ඒක සරල දැන් අපි තව ගැඹුරට යන්න ඉස්සෙල්ලාම තමන්ට තේරෙන්නේ තමන් දැන් මෙච්චර කල් ඉඳලා තියෙන මුලාවක් කියලා හැටිද නේද? එතනින් නේද ස්වාමීන් වහන්සේ වැඩෙන්න පටන්, කියන්නේ වැඩෙන්න හරි ඉදිරියට යන්න පටන් ගන්න.
ආ මෙහෙමයි. මුලාව කියන එකේ පැති දෙකක් තියෙනවා. මුලාව කියන එක තමන් අර ගොඩබිම කියන එක හිතලා ගන්න ඕන නම් වැරදි. මොකද මේ මාළුවට ගොඩබිම අත්දැකීමක් නැහැනේ තාම. අපි ඔය නිවනට සාපේක්ෂ කරලා ගණිද්දි අපිට අමතක වෙන දේ තමයි නිවන කියන එකට අත්විඳීමකට යන්න බෑ කාටවත්. මං කියේ බෑද? ඔය උදාහරණයට වඩා හොඳම උදාහරණේ අරගත්. අර පිපාසය උදාහරණේ. තමන් ඉන්නේ පිපාසක බව තේරෙනවා.
හරි.
සාහල මං කියවේක. ඒ කියන්නේ මාළුවා නම් තමන් ඉන්නේ වතුරේ බව තේරෙනවා. නැතුව ගොඩ බිමට කියන එක නෙමෙයි.
හරි සාහල. ඔත්තරන්ටම ගැළපෙන මම නිකන් අහනවා පිපාසය හරි ඉස්තර කරමු. මොකද සාමනාස දැන් උට අර ඉහිටම සාමනාසිකේ දේශනා ඇහුවාම තේරෙනවා අර තමන් ඉන්න අර දරාගත්ත බවම මේ හිත ඇතුලේ තියෙන බවම තමයි මේ ඉතාලේ මේ ඔක්කොම තේරෙන්නේ කියලා. එතකොට මට හිතන ඒ කියන්නේ ඇත්තටම එතන කියන්නේ අවිද්‍යාව වගේ නේද කියලා. එතකොට මට අහන්න තිබුණා ප්‍රශ්නයක්.
ඒක නම් මට පොඩ්ඩක් වෙලාව දෙන්න. ඒක මෙහෙමයි. අවිද්‍යාව වගේ කියලා අද අපිට හිතෙන එක මොන වගේද දන්නවද? අර වතුර ඇතුලේ ඉන්න මාළුව වතුර කියලා දන්නේ නැතුව ඇතුලේ එක එක දේවල් කියන්නේ. අපි අද අවිද්‍යාව දන්නව කියලා අපි හිතන්නේ. එහෙම එකක් දන්නව නම් කතා කරන්න දෙයක් නැහැ. බල අර උපමාව හොඳට තේරුම් ගන්න ඔය උපමාවමනේ උඩින් කිව්වට සියලුම පරයය උපමාවේ තියෙනවා. මාළුවා ඇතුලේ ඉඳගෙන මම ඉන්නේ වතුරේ කියලා කොච්චර කිව්වත් එයා වතුර දන්නවද කියන්නේ? වතුර දන්නව නම් එයා ගොඩවිම දන්න ඕනේ. එයා දන්නේ නැහැ ගොඩ මේ හිඳ වතුර කියන එක එයා දන්නේ නැහැ. එයා නිකන් හිතලා කියන්නේ. නදීමලි කියන්නේ ඒක ඉබ්බාවිත් මාළුවට විස්තරේ කියන වෙලාවේ ඒක ඒ ඉබ්බා මගේ යාළුවා කියන්නේ අහපතටමයි ම ඒ විශ්වාසයෙන් මේ ගොඩබිම ගැන කතාව ඇදහිම් මාත්‍රයක් ගැනීම නේද සද්ධානුසාරී වීම ධම්මානුසාරී වීම කියන්නේ. ඔව් මෙහෙමයි. එතන දැන් මේකයි වැඩේ. ඔතන සද්ධානුසාරී ධම්මානුසාරී කියන්නේ ඕක මෙහෙමයි. සද්ධානුසාරී ධම්මානුසාරී කියන එක අපිට දැන් අර මාළුවගේ උපමාවෙන් ගත්තොත් මාළුවට මුලින්ම ඇති වෙන්නේ මේ කතා කරන්නේත් මේ මම දන්න කොරල්පර මේ තියෙන දියසෙවල මේ තියෙන කැලිච්ච නටබුන් කැලි කියන තමයි මේ ඉබ්බා කියන්නේ කියලා තමයි කැක්දව කියන කියලා තමයි මාළුවට මුලින් තේරෙන්නේ. ඕක සද්දානුසාරී ධම්මානුසාරී නෙමෙයි. පැහැදිලිද? එයා තමන් දරන් ඉන්න දෙයට වඩා දෙයක් මේ කියන්නේ කියලා හිත හැදුනොත් අන්න එතන සද්දානුසාරී මට්ටමට ලඟ වෙනවා. ඒක ඒ ඒ ඒ කියන විශ්වාසය හිත තියන් අහනකොට විනීවරණ සමත වෙනවා. විනීවරණ සමත වෙනවා කියන්නේම පළස්සයි. ඒකයි සද්දානුසාරි ධම්මනුසාරි සභාවය හැටි. එතකොට අර දීර්ඝ කාලයක් ඇස් බෑවකින් අහන් ගිහිල්ලා සෑහෙන කාලයක් මේ මාළුව මේ වතුර ඉඳන් කොච්චර වුණත් ගොඩමිය ගැන මෙනෙහි කරා කියලා එයාට හම්බෙන්නේ එයා දන්න වැලි ටිකයි එයා දන්න කොරල් පල ටිකයි විතරයි. එයාට ගොඩමිය හම්බෙන්නේ
නැහැ. එදැන් මම හිතලා මට අන්තිමට ප්‍රශ්නයක් ආව ඇත්තටම සාමාන්‍යයෙන් ඇත්තටම අවිද්‍යාව කියන එක අවිද්‍යාව කියන්නේ මොකක්ද කියලා.
ඒක තමයි දැන් ඔය ඕක හරියට මේ වගේ. දැන් මාළුවා හිතනවා ගොඩබිම කියන්නේ මොකක්ද කියලා. හරිද? ඒක තේනවද ඔය උපමාවෙන්ම තේරෙන්නේ නැද්ද? අර කැස් බෑව ගොඩබිම ගැන කියනකොට ඒ කියන වචන වලට යහා ගිහිල්ලා අරක උලුප්ප ගන්න කොටයි අවිද්‍යාව තේරෙන්නේ කියලා. එතකොට අවිද්‍යාව මොකද්ද කියලා අහුවා කියලා කොච්චර කිව්වත් අර මාළුවා වතුර ඇතුලේ කතා කරනවා වගේ තමයි.
හරි ස්වාමීන් වහන්සේ. ඒක තේරුණා. ඒක තේරුණා ස්වාමීන් වහන්සේ. දැන් එතකොට මෙතන මේ උදාහරණයෙන් පොඩ්ඩක් ඔබට ගියෝතින් අර ස්වාමීන් වහන්සේ කියන අනික් ධර්මදේශනාවල හුඟක් හැමතැනම විස්තර කරන්නේ දැන් සමන් දරාගෙන ඉන්න දැන් බැලුවොත් තමයි පේන්නේ යන්නේ ඒ වගේ තත්ත්වයකට ආවම එතන අන්තිමට අර සමන් හිතේ දරාගෙන ඉඳීමමනේ. එනේ අපි ඇත්තටම අර සික්කක ප්‍රතිසම මේ ලාම එකක් දාලා තිනවා වගේ අපි එහෙමනේ ඉන්නේ. ඒකට ඒ ගතියමද අවිද්‍යාව කියන්නේ එතන.
හැබැයි මම ඔය හැමතැනම කියන්නේ මගේ දරා ගැනීම නෙමෙයි දරා ගැනීම කියන එක තුලින් මගේ ගම එන්නේ.
හරි සමහරවිට එහෙම තමයි.
ඕක අල්ලන්න බෑ හොඳේ. ඔය වගේ තමයි අර ලිදේ තියෙන වතුර අල්ලන්න නැතුව බලනවා කියන එක. ඕක හිතලා ගන්න බෑ. ඔය හිතනවා කියන්නේම අර මේ වතුර ඇතුළේ ඉඳන් ගොඩ බිමන හිතනවා වගේ එකක්.
ඒ කියන්නේ ඒකම අයින් කරගන්න හිතන එක සම්පූර්ණම වැරදි.
සම්පූර්ණ මඤ්ඤණාවක්. ඒක නිවන මඤ්ඤණාව නිකන්.
හොඳයි. හොඳයි සානස් කාර්යකෝ. හරි.
ප්‍රසන්න. හරි. මෙන්න මේක පොඩ්ඩක් ගන්නකෝ. මෙන්න මේ මාළුවේ කතාව මම කියනවා නේද? මේක හොඳ තැනක් තේරුම් ගන්න අපි කරන ඔය ප්‍රතිපදාව මොන පැත්තද තියෙන්නේ කියන එක. හරි. මම ඉස්සර කියන්නේ ඒ කාරණාව. දැන් මේ මාළුවට මම කිව්වා නේද අර මුලින්ම මේ කැස් බෑව කියන දෙයට ගෞරවයක් ශ්‍රද්ධාවක් එයා කියන දේ මම හොඳට අහගන්න ඕනේ කියලා හිතෙන්නේ. තමන් ඉන්න තැන තියෙන මොන හරි අඩුපාඩුවක් වැරද්දක් දැක්කොත් කියන එක.
ඔව් ස්වාමීනි.
එතකොට මේ මාළුවා ගොඩබිම ගැන නොදන්න කාලෙත් මෙයා මේ ජීවත් වෙන පරිසරයේ ප්‍රශ්නයක් දැක්කනම් එයා පුළුවන් තරම් මේ පරිසරයෙන් ඈත් වෙලා ඉන්න try කරනවද නැද්ද?
ඔව්.
තාත්තාව මේකෙන් හොඳට තේරුම් ගන්න ප්‍රතිපදාව මේ අන්ත දෙක නැත්නම් කාමසුකලිකාණියක අත්‍යකමතාණියක තේරුම් ගන්න හොඳ තරම් බැදී. මේ ගන්න මේ මාළුවා මේ ඉපදිච්ච දවසේ ඉඳන් මේ මාළුවට කිසිම ආකාරයක ප්‍රශ්නයක් නැත්තම් එයාට ඒ තමන් ජීවත් වෙන පරිසරය තුල එයාට තේරෙන්නේ සැපම නම් එයා කවදාවත් ඔක අතහරලා යනවද?
යන්නේ නැහැ සවිනා.
යන්නේ නැහැ. අපි හිතමු මේ මාළුවා ජීවත් වෙනකොට එයාගේ යහපැත්තේ මාළුවේ එයා වෙන් කරගන්න සීමාව. මේකෙන් එහාට එන්න එපා කියලා. අර ඒ කියන්නේ දෙවනි මාළුවා සීමාවක් ගහලා වෙන් කරලා මේ පළවෙනි මාළුවට කිව්වොත් එන්න එපා කියලා. මේ මාළුවා දැනන් හිටියොත් අර වෙන් කරපු සීමාවත් මට සැපය ලබා දෙනම එකක් කියලා ගහවරාගෙන එන කොටාගෙන හරි අර සීමාව වෙනින් සරන් කරවද නැද්ද?
අනිවාර්යයෙන් සරන් කරනවා.
ඒ කියන්නේ මොකද්ද? මෙයාට තේරලා දිනවා මේ ඉන්න එක පුදුම සැපයි කියලා.
ඔව්.
ඔකට කියන්නේ කාම සුකල්ටි ගානියෝගය. ඒ කියන්නේ කාමය වෙනුවෙන් ඕන දෙයක් කරන්න සූදානම්. කාමය කියන්නේ ගර්තය ගන්න රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන පංචකාම ගුණය කෙරෙහි තමන්ගේ සැප කැමැත්ත ආශාව සම්පූර්ණ වෙනවා කියලා කෙනෙක් දෘෂ්ටියක ඉන්නවා නම් එයා ඉන්නේ හිඟන්නේගේ මට්ටමේ වුණත් බල්ලෙක් වෙලා හිටියත් තිරිසනෙක් වුණත් නිරියපාය හිටියත් කාමසුකල්ලි ගාණියෝගේ පැත්ත තමයි කරදුර වෙන්නේ. හරිද? බුදුහාමුදුරුවෝ පෙන්නන කාමසුකල්ලි ගාණියෝගේ කියන එක කය පැත්තට ගන්න එපා හොඳේ. හරිද? කය කියන එක නෙමෙයි. මොකද කය කියන එකට තමයි කාමසුකල්ලි ගාණියෝගේ එන්නේ කියලා ගත්තොත් බුදුහාමුදුරුවන් පාවිච්චි කරපු විහාරාරාම කියන්නේ දිව්‍යතල වගේ සපවත්ත. ආ නමුත් බුදුහාමුදුරු කෙලිම කියන්නේ ඇලෙන්නේ නැතුව නික්ලේශුම වැඩි හිටියා කියලා. ඒතකොට තේරෙනවා මේ කාමසුකල්ලි ගාණියෝග අත්‍රිමතානෝගේ බිහි වෙන්නේ තමන්ගේ චිත්ත මට්ටමේ. හරි. ඔන්න ඔය විදිහට මාළුවා ජීවත් වුණොත් කවදාවත් ඔය ගොඩබිම නෙමේ ඔය ඉන්න එකේවත් මොනවත් මේ වෙනසක් කරන්න එයා හිතන්නේ නැහැ. ඔය විදිහටම පැවිදලා යනවා. බලන්න තව පුළුවන් නම් ලංකර ගන්න දඟලන මිසක් මේ කියන්නේ අනිද්දේ කෙනාගේ දේවල් කඩා ගන්නවා මිසක් අර ඕනම කුහක තුච්ච වැඩක් කරන්න ලැජ්ජාව බය නැතුව මිසක ලැජ්ජාව බය තියෙන මට්ටමක නැහැ. බලන්න.
ඔව් සරණ.
හරි. මම දැන් කියපු කාරණා බලන්න. යම් දවසක හෝ මේ මාළුවට අනුමානෙන් හරි වැටුණොත් මේ ඉන්න එකේ මං හිතනවා දුකක් තියෙනවා කියලා. අපි හිතමු මෙහෙම. පීනගෙන යනකොට බැරි වෙලාවත් වෙන තඩි මාළුවෙක් ඇවිල්ලා තමන්ගේ බරල කාලා යනවා. අන්න ඒ වගේ නිකන් උදාහරණයක් ගන්නවා. ඒ වගේ යම් හෝ දුකක් යාට තේරුනොත් නේද මේ මම හිතන වඩා මේකේ දුකක් තියෙනවා ඒ හින්දා මේකෙන් ගැලවෙන්න ඕනේ කියලා චින්තනයක්
එන්නේ. ඔසයින්න.
එහෙම වුණාම නෙමෙයිද බලන්න තමන්ට මේ වගේ මහා ධර්ම දුකක් මේ ඉන්න තැන තියෙනවා නම් අනිත් කට්ටියත් ඔය දුකම තියෙනවා කියලා නෝන පාඩුවේ නිහමුනොත් නෙමෙයිද?
ඔව් අනිවාර්යයෙන්ම.
මේ සමෝගරනේ සිල් ටික රකින්නවා, ගුණ දම් පුරනවා, හැමෝටම කරදරයක් නොවෙන්න මට්ටමට පවට ලැජ්ජාබය ඇති කරගන්නවා. පැහැද. දැන් මෙයාට මොකද්ද තේරෙන්නේ? කලින් පස්සෙන් දුවපු කාමය ආස්වාදයි කියලාද තේරෙන්නේ? ආධිනවය කියලා තේරෙන්නේ? මෙන්න මේක ලස්සන බුදුහාමර පෙන්නනවා. වාසනා භාගිය කියලා කොටසක් තියෙනවා. අනිත් එක නිබ්බේද භාගිය කියලා කොටසක් තියෙනවා. හරිද? මේ වාසනා භාගිය සූත්‍රය තමයි ඒ කියන්නේ අර මාළුවා පංචකාමයේ පස්සේ දුවන කාලේ එයා වාසනාවන්ත කෙනෙක් නෙමෙයි. එයා අර පැවැත්මට වහුවෙච්ච කෙනෙක්. ඒ කෙනාට යම් දවසක මේ අඩුපාඩුවක් තේරුනහම එයාට වාසනාව පහළනවා. ඒක එතකොට තමයි දානීය සම්බන්ධව සීලයේ සම්බන්ධව මීට වඩා හොඳ දනක් සම්බන්ධව එයාට තේරුම අර්ථයක් එන්නේ. පැහැදම කියන එක. අර විදිහට තමන් ඉන්න තැන ප්‍රශ්නයක් තේරුනොත් එයාට දන් දෙන්න ඕනේ කියන එක නිකම් වෙනවා. මොකද එයා දන්නවා මේවා ගොඩ ගහගන්න එක හරියන්නේ නැති බව. එයා අසංවර බවෙන් අයින් වෙලා සීලයට එනවා. මේ ඉන්න තැනට වඩා හොඳ දනකට යන්න තියෙනවා නම් කියලා චින්තනය කරනවා. ඒකට තමයි දාන කතා, සීල කතා, සග්ග කතා කියන එකේ ස්වභාවය.
අවසන්.
මෙතන මේක වෙන්නේ ඇයි? මෙයා කාමයේ ආසාව දගෙන ඉන්නද කාමයේ ආධිම දගෙන ඉන්නද?
කාමයේ ආධිම දගෙන ඉන්නද?
අනරි කාමයේ ආධිනව කියන එකට එහෙනවා. මේකෙන් ගැලවුණා නම් තියන ආනිසංසය නැත්තම් ඊට වඩා හොඳ තැනකට යනවා නම් තියනවා හොඳ තැනකට යන්න තියනවා නම් කියලා ස්වභාවය තේරෙනවා. ඒ කියන්නේ මොකද? නෛෂ්ක්‍රම්‍ය ආනිසංසය. දැන් ඔන්න ඔතන හොඳට බලන්න අපි සමහර වෙලාවට අපි අර්ථ ගන්න ඒවෑ තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි කාමයේ ආධිනවයි නෙක්ඛම්‍ය ආනිසංසයි තමයි අපි මේ නිවන කියලා හිතන්නේ.
අවසන්.
ඔතන තියෙන්නේ වාසනා භාගිය කොටස. ඕක නිබ්බේද භාගිය නෙමෙයි. තේරෙනවද මේ? මේදීනේ වාසනා භාගිය සූත්‍රය කවර දෙයක්? කාමයේ ආධිනව නෛෂ්ක්‍රම්‍ය ආනිසංසය කියන්නේ වාසනා භාගිය. ඕක තමයි අර මම කියන්නේ මේ ආදිභක්මචර්ය පඤ්ඤා සූත්‍රයේ මුලින්ම පවට ලැජ්ජාතුව බියතුව මේ හික්මනවා කියලා සත්පුරුෂයන් අසුරේ.
අවසන්.
මේකමයි කියන්නේ බුදුහාමුදුරෝ උග්ගඩිකඤ්ඤ විපරිඤ්ඤ නෙය පදවරම කියන කට්ටිය හතර පෙන්වනකොට උග්ගඩිකඤ්ඤ කට්ටියට නිස්සරණය ගැන කතා කරා නම් ප්‍රමාණවත් මේ නිරෝධය අවබෝධ වෙනවා නැත්නම් සත්‍ය අවබෝධ වෙනවා කියලා කියන්නේ. ඒක වෙන්නේ ඇයි දන්නවද? උග්ගඩිකඤ්ඤ මට්ටමේ ඉන්න උත්තමයෝ දාණය, සීලය, මේ කාමයේ ආධින නෛෂ්ක්‍රම්‍ය ආනිසංසය උප්පරිමේම දන්නවා. හොඳට බලන්න සාරිපුත්ත මොග්ගල්ලාන හාමුදුරන් කතාව. උන්වහන්සේලා කලින්ම ගිහිගෙයින් නික්මුනේ ඇයි? කාමයේ ආධින දැකලා, නෛෂ්ක්‍රම්‍ය ආනිසංසය දැකලා. ඒක උන්වහන්සේලා අරුතෙන් මේක තමයි ජී ලෝකය කියලා පෙන්වන්න දෙයක් නැහැ. පෙන්නකොටම දන්නවා අපි මේක කරනවා කියන එක. බාහ්‍ය දාරු චිරි හාමුදුරුවෝ කලින් ඉඳන්ම තපස් රැක්කා. තේනවද? අර කොළ ටික හරි ඇඳගෙන. පැහැද? අපි කිව්වොත් මහාකාශ මහරතන වාසේ ගිහි ගෙහි තියෙන මේ අඩුපාඩුව දැකලා කෙලින්ම තපස් දිවියෙන් නික්ුණා. මහා කපින මහරතන වාසේලා එහෙමමයි. අස්සජී කොණ්ඩඤ්ඤ වප්පපදී මහානාම අස්සජී කියන රහතුන් වහන්සේලා ස්වාමීන් වහන්සේලා සීල දනාව බුදුහාමුදුරුවෝ බෝසතාණන් වහන්සේ ඉපදිච්ච දවසේම ගිහිගෙන්නික් විලා මේ තවුසම් පුරපු කට්ටිය. පළම කියන එක. අපි ඔන්නෝක අපි දැන් අපේ ජීවිතවල ওই වගේ ওই නෛෂ්ක්‍රම්‍ය පුරුදු කරලා හුරුවක් නැහැ අපිට කවදාම. අපි අර කාමයේ තුලම තියෙන මොන හරි නැති පැත්ත බලවල ඉන්නේ. ඒ කියන්නේ මේකේ අඩුපාඩු මේ දරුවා නිසා දුක එනවා නම් මනම් කියලා දරුවාගේ අඩුපාඩුනි බලන්නේ. වාහනේ අඩුපාඩුනි බලන්නේ. හැම එකේම තියෙන අඩුපාඩු බලවල තමයි අපි හිත හදාගන්නේ. අපිට තේරෙන්නේ නැහැ එතන තියෙන ගැටීමක් කියන එකවත්. මේක අඩුපාඩු බලනවා කියන්නේ ගැටීමක්. මෙතන මේ කාමයේ ආධිනව කියන එක හොඳට තේරුම් ගන්න මේ කියන්නේ මේ ඉන්න දරුවා වයසට යනවා, මේ ඉන්න දරුවා මැරෙනවා, මේ ඉන්න දරුවා වසඟේ පවත්තන්න බෑ කියන එක නෙමෙයි හොඳේ. මේ එතන තියෙන ගැටීමක්. තියෙන දේක අඩුපාඩු බලන එක. මෙතන කාමයේ ආධින හරියට අහුනොත් තේරෙයි ජරා මරණය තුලමයි දරුවා කියන එක හම්බෙන්නේ කියන එක. තේනවද? ඒක පස්සේ ලාග අපි ඉස්සරහමු. මම නිකන් මේක ආපුසා කිව්වේ. කෙසේ වෙතත් ඊට පස්සේ නිබ්බේද භාගී සූත්‍රයේ මොකද්ද කියන එක කියනවා. චතුසත්‍ය ප්‍රකාශ කිරීමක් වෙද්ද මේ නිබ්බේද භාගී සූත්‍රය කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය පිණිස ධර්ම ශ්‍රවණය නැත්නම් ධර්ම අවබෝධය කියන තරම් නිබ්බේද භාග වෙන්නේ. වාසනා භාගී සූත්‍රයේ ආර්ය මාර්ගයට පදට්ටානෝ වෘත්තාන ගාමිනී විදර්ශනා ප්‍රඥාව නැත. හොඳේ මේ විදර්ශනා ප්‍රඥාවක් නැත කියලා කියන්නේ හරි. ඕකම තමයි මඤ්ඤණා කරා කියලා විදර්ශනාවේ නැහැ. අර මේ පච්චුප්පන්නංච යෝධම්මෝ තත්ත්වතු විපස්සති කියන විදර්ශනා ප්‍රඥාව යෙදෙන්නේ නැහැ මේක මේ බලබල යනවා කියන එකේ. පැහැද? මෙතන නැත කියලා කියන්නේ හරිද? ආර්ය මාර්ගයේ නැත, ශ්‍රාමණ ඵලයේ නැත. හරිද? නිබ්බේද භාගිය සූත්‍රයේ තමයි වුට්ටාන ගාමිනී විදර්ශනා ප්‍රඥාව තියෙන්නේ. ආර්ය මාර්ගයේ තියෙන්නේ ශ්‍රමණ ඵලයේ තියෙන්නේ. හරිද?
අවසන්.
මෙතන වතුරේ ඉන්න මාළුවා නුවණින් යම් දවසක ගොඩබිම 100% හරියට පිළිසින් දැක්කොත් එයා කරන සියල්ලම විදර්ශනා පැත්තට යනවා. එයා කරන සියල්ල ආර්ය මාර්ගයට වැටෙනවා. එයා කරන සියල්ල ශ්‍රාවණ්‍ය ඵලයේ විතර යදෙනවා. එයා නිබ්බේද භාගිය මට්ටමින් වතුර ඇතුලේ ඉඳගෙන වතුරේ ඉන්න බවවත් දන්නේ නැති මාළුවා වතුර ගැන කොච්චර හිතුවත් ගොඩබිම ගැන කොච්චර හිතුවත් වතුර ඇතුලේ මොන සෙල්ලම්ද මත එයා ඉන්නේ කාමයේ ආධිනව සහ නෛෂ්කම්මයේ ආනිසංස ඒ මට්ටමේ. ඒ ඇතුලේ විදර්ශනාවක් දෙන්නේ නැහැ. පැහැල
ඔසවන
තමශකන්ස මොකද කාමයේ ආධිනව තේරුනේ නැත්නම් ස්වාමිනවහන්සේ යාට නිවනත් ලස්සන සැපතනක් වෙලා කාමය කියන ලේබල් එක වෙනස් වෙලා නිවන කියන කාමයේ අසුර කරපු අමුදයක් හොයාගෙන ඔය කරි කාමයේ ආධිනවත් ඒ කියන්නේ මේ ලෝකයේ තුල තියෙන හරියටම ස්වභාවයක් දැක්කේ නැති කෙනෙක් ලෝකයේ ස්වභාවයෙන් හරියට දැක්කේ නැති කෙනෙක් නිවන කියලා හිතන් ඉන්නෙත් ඔය ලෝකයේ ඇතුලේ කාමයක්ම තමයි
ස්වාමිනවහන්සේ සෙල්වන් කරනවා. එතකොට මේ අර ඉස්සෙල්ලා කියපු විස්තරෙන් මට තේරිච්ච තැන මම පැහැදිලි කරගන්න ස්වාමිනවහන්සේ අහන්නේ ඒකෙන් කියන්නේ දැන් පංචකාමයේ අඩුපාඩු හරි ආදීනව තේරුණාම අපි අර සීලයට බලනවා දානෙට දාන ඒවා කරන්න හරිනවා. ඒ කියන්නේ නෛෂ්කර්මයේ ආනිසංස දකින්නවා. ඒ දැක්කහම යමෙක් අර සිල්වත් වෙනවා මිසක්වා එයා එතනින් එහාට කියන්නේ ලෝකෝත්තර මාර්ගයට විදර්ශනාවට වැටෙන්නේ නැහැ කියන එක නේද සමුනාසෝ තේරුම් කරේ.
එතන වැටෙන්නේ නැහැ කියන එක නෙමෙයි. ඔය විදිහට ආපු කෙනා තමයි අර ආදි භක්මචර්ය පඤ්ඤා සූත්‍රයේ මුලින්ම කියන්නේ. ඒකේ මුලින්ම කියන්නේ මොකද්ද? මුලින්ම කියද්දි කියනවා නේද? සස්නේහි ශාස්ත්‍රවාසී ඇසුරකට වෙසෙන්නේ කවුද? කියන්නේ ගෞරවයක් ශ්‍රද්ධාවක් ලැබෙන්නේ කාටද? මේ කියන හිරියොතප්ප දන්න කෙනාට. බහල හිරියොතප්ප ලැබ සිටියේ වෙයි කියන එක. ඒ කියන්නේ මේ දාණය, සීලය, නෛෂ්කම්මේ ආනිසංස, නික්කම්මේ ආදීන දන්න කෙනාටයි මේ පවට ලැජ්ජාබය කියන එක ඇති වෙලා ශ්‍රද්ධාව ඉපදෙන්නේ. ඒක තේරුම් ගන්න කර උපමාවෙන් අර මාළුවා අර කැස්බෑව කියන එක අහන්නේ මොකක් දැනගත්තොත්ද? කාමයේ සැපයි කිව්වොත්ද? කාමයේ ආදීනක් කිව්වොත්ද? ඒතර මේ කාමයේ ආදීනක් කියලා දන්න මාළුවා වෙන මාළුන්ට වඩා ඉක්මනට ගිහිල්ලා අහනව නේද කියන දේ?
ඔව් එහෙම එහෙම තමයි ස්වාමීනාතේ. ඒ කියන්නේ ඒක සම්පූර්ණ ඇත්ත. නමුත් දැන් මේ මාළුවා ඒක අහලා අනේ මේක දුකයි දුකයි මේකෙන් අයින් වෙන්න ඕනේ කිසි කිසියට වඩා ඒ කියන්නේ ඒක හොඳයි අඩු ගානේ පොඩ්ඩක් ඉස්සරහට යනවා. නමුත් ස්වාමීනාත කියන්නේ එතනින් එහාට තමන්ගේ කෝණය පිරිසිදු කරගෙන අර ගොඩබිම තියෙන ගහ ගැන කොහොමද අවබෝධ කරගන්න කියන තැනට එනකොට තමයි එතනින් එහාට විදර්ශනාව වැඩෙන්නේ. එහෙම නේද ස්වාමීනාත?
එහෙම ගන්න එයි මං කිව්වේ. මේකේ අදහස තේරුම් ගන්න තමන්ගේ දෘෂ්ටිය වැරද්ද තේරුම් ගත්ත නම් හරි. මෙතන වෙන්නේ මේකයි. මේ තමන් ඉන්න තැන ගැටලුවක් තේරිච්ච මාළුවා කැස්බෑව ඇවිල්ලා දෙයක් කියනකොට මීට වඩා සැපතනක් තියෙනවා කියලා. එයාගේ නුවණ දක්ෂයි තමන් ඉන්න තැන මඤ්ඤණාවකට නොගිහින් තමන් ඉන්න එකට යහා ගියපු තැනකට හිතන්න යෝනිසෝමනසිකාරී උපද්දව ගන්න තැනට. පැල නැත්තම් මෙන්න මොකද දන්නවද? මාළුවා දන්නව නම් තමන් ඉන්න තැන සැපයි කියලා ඒ මෝඩ මාළුවා ගන්නෙ මොකද්ද? මේ ඉබ්බා කියන්නේත් මේ කියන එකම තමයි කියලා. ඒකට තේරෙනවනේ දාන සීල භාවනා පත්තිපත්තානුමෝදනා වෙය්‍යාවච්චපචාන අපචායනා කියන ඒ කොටසින් දස 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 කුසලයේ කෙලවර පෙන්වන්නේ දිට්ඨ ජුගම්ම කියලා. ඒ කියන්නේ දෘෂ්ටිය ඍජු වෙනවා කියන්නේ ඔය ඔය කොටස තුලේ. පැල මං කියන එක. ඕක අතෑරියා කියන්නේ කෙලින්ම මේ පංචකාමයට අහු වෙනවද? ඒ කියන්නේ කාමයේ ආධිනව දකින්න එක කාමයේ ආධිනව දකින්න නැහැ කියද්දිම යා කාමයේ සුඛය දකිලා තියෙන්නේ. කාමයේ මේ ආසාවදේ. ඒක මෙච්චරයි තේරුම් ගන්න ඕනේ. ඕක තුල රැඳිලා ඉඳලා වැඩක් නැහැ. අපි නිවන කියලා මඤ්ඤණා කරනෝනේ කාමයේ ආධිනව කියලා කැලලා. ඒක වැරදි විතරයි තේරුම් ගන්න ඕනේ.
අවසරයි ස්වාමින් වහන්ස, මට චුට්ට මේ කුතුහලයට ඇත්තටම මේ ප්‍රශ්නේ අහන්නේ. දැන් කාමසුඛල්ලිකාන යෝගේ අනික් පැත්ත, ඒක ශරීරයට දුක් දෙන, එහෙම දුකින් ජීවත් වෙන අය, ඒගොල්ලෝ කොහොමද මේ ආදීනව දකින්නේ ස්වාමින් වහන්ස?
ඒක එහෙමයි, ආකාර දෙකක් තියෙනවා. දැන් ශරීර දුක දෙනවා කියන අතිලමතර යෝගේ නෙමෙයි, ඒක මුලින්ම තේරුම් ගන්න. හරිද?
එහෙම.
ඒක අපි ඒ අර්ථකථනය කරගෙන තියෙන්නේ භෞතිකයල්ලනේ. එහෙම බැලුවොත් කාමසුඛල්ලිකාන යෝගේ කියලා ගන්න වෙන්නේ ශරීරයට සැප දෙන එක. පැහැදිලි එහෙම ගන්න බෑ. මම ඒකයි කියවර බුදුහාමුදුරන්ගේ කතා මේ චරිතය අල්ලලා බුදුහාමුදුරෝ පාවිච්චරු මිගාර මාතු පාසාදේ දාපු මේ මොකද්ද ඒකට කියන්නේ පාපිස්ස මසුරම් 5000 කට වඩනවා. එනේ තරලෝම අපේ තියෙන ගයක්වත් වටින්නේ අද සල්ලි වලට ගත්තොත් මසුරම් 5000. හරිද? එතකොට එහෙම බැලුවොත් ඒ ඒ ඒ තියෙන ශරීරයට උපරිම සැපයක් ලැබෙනවනේ මේ වගේ මේ විහාරයක් පරිහරණය කරනකොට. හැබැයි බුදුහාමුදුරෝ හැමතැනම කියන්නේ මොකද්ද? බුදුහාමුදුරෝ කෙලින්ම අන්ත දෙකේ මිදිච්ච නික්ලේශී මනසක් තිබුත් තමයි ඒකනේ. එතකොට එතන තේරෙනවනේ ඔය මේ අන්ත දෙක නැත්තම් කාමසුඛල්ලිකාණික අත්මුක් කියලා මතනවා කියන්නේ කය පැතර බලකල නෙමෙයි. පැහැද?
එහෙම.
එතකොට ඔය අත්ති කියලා මතනවා කියන්නේ මේ වගේ එකක්. දැන් අපි හිතමු මෙහෙම මේ ලෝකේ ඉන්න ධන කුවේරයටත් තමන් මේ පාවිච්චි වෙන රූප ශබ්ද ගන්ධ රස වල රස ස්පර්ශ වලින් තමන්ට ඕන සන්තුෂ්ත භාවය ලැබෙන්නේ නැහැ කියලා තේරෙනවා කියන්නේ. ඒ තමන් සටිස්ෆයි වෙන්නේ නැහැ කියන්නේ මේ ලෝකේ එකම දෙයකින්වත් කොච්චර ධන කුවිරෙක් වුණත්.
එහෙමයි.
අන්න එතකොට එයා දකින්නේ මේ කාමයේ ආදීනව. එනේ මේ කාමයේ තේරුමක් නැහැ කියන්නේ. ඒ හින්දා කාමෙන් අයින් වෙන්න යාලික් වෙනවා. බුදුහාඳුරන්ගේ බෝසත් කාලේ චරිත ගතන ලස්සනට කතාව තියෙනවා. බුදුහාඳුර බෝසත් මහසාරි රම්මිසුරම්මේ සුබ පාවිච්චි කරනකොට ඒ මුල් කාලේනකොට ඒ කියන්නේ පංචකාමයේ ලබන දින උපරිම ආස්වාදයේ විඳපු කෙනෙක්. හැබැයි සතර පරිමිති හරියට දරනකොට තේරෙනවා මේ ස්වභාවය නවත්තන්න බෑ. මේ ලෝකේ ධර්මතාවයේ ජරා මරණයමයි. ඕක දරනකොට කාමයේ ආධිනවයක් ලා තේරෙනවා. ඒ නිසාම කෝ වෙන්නේ? ආර්ය පරිශ්‍ර සූත්‍රයේ ලස්සනට කියන්නේ මෞපියන් හඬක් දීම කේසරවුල් බහා තබලා සිවුරු පොරවගෙන මම වැඩි අයියට කියලා. එහෙමයි. එහෙමයි. ඒකත් අත්තිල යෝගේ. එතකොට තමයි අත්තිල යෝගේ තීව්‍රම දඬන්නේ සය අවුරුදු දුෂ්කර ක්‍රියාව. ඒ කියන්නේ අපි කියන්නේ හුස්ම කියන සංකාරයවත් පවත්වන්න ඕනේ නැහැ කියලා දන්නවා. හරිද?
එහෙමයි සම්ස්. ඒ කියන්නේ මේක මනසින් තමයි මේ ආදීනව ඇත්තටම අපි දැනගන්න ඕන නේද ස්වාමීන් වහන්සේ කියන්නේ.
මේ වැඩේ ඒක මනසින් දැනගන්නවා කියලා ඒක විශේෂ කරනෝනේ මේ සාමාන්‍යයෙන් දැන් අපිට ලෝකේ දෙන පෞද්ගලික අත්දැකීම් ටික ගන්නකො. මේ ලෝකේ තමන් හිතන් හිටපු සතුට ලැබිච්ච වෙලාවක් තියෙනවද කියන්නේ? නෑනි ඕක හොඳට තේරෙනවා තේරෙනවා. බුදුහාමුදුරුවෝ වඩින්නේ ওই පංචකාමයේ දුකක් බව දැක්කේ කෙනාව ඊට ඉස්සරහෙන් අල්ලලා තියන්නේ. අපිට නමුත් මේ ලෝකේ ජීවත් වෙන අපිට පංචකාමයක්වත් ආදීන කියලා තේරෙන්නේ නෑනේ. අපි එච්චර කිනා බහලා තින්නේ ඕකේ. ඒ හින්දා අපිට තේරෙන්නේ මේකේ සතුරු නැතිවට අනිත් එකේ තියනවා කියලා.
එහෙමයි. ඒක නම් ඇත්තම සම්නස්.
එතකොට හොඳට තේරෙනවා මේ බුදුහාමුදුරුවෝ පහළ වෙච්ච යුගයේ හිටපු බොහෝ පිරිසකගේ චරිත ගත්තොත් ඒගොල්ලෝ කාමයේ ආදීන හොඳට දන්න කට්ටිය. ඒගොල්ලෝ බොහෝ පිරිස සංന്യാසි මට්ටමේ හිටපු කට්ටිය. හරි.
එහෙමයි.
ඒකයි ලේසි ඒගොල්ලන්ට එච්චර. අපිට ඔය කාමයේ ආදීන කියන එක අපිට නිකන් නමට ඔය අහලා තිබ්බට එහෙමයක් අපිට තේරෙන්නේ
නැහැ. එහෙමයි සම්නස. ඒ කියන්නේ අපි දකින්නේ ඕකත් ආදීන කියලා එක එක අවස්ථාවලදී සම්නස එකක් අතහැරලා අනික කල්ලා ගන්න.
ඔව් දැන් ඔය දැන් අපි ගත්තොත් එහෙම මේ මට හරියට කන්න නැහැ නේ. ඒ හින්දා ඉතින් මේ ලෝක ජීවත් වෙන එක දුකයි කියලා කියන කෙනාට යාට ඕනම කැමටික් ගැලන දුන්න කියන්නකෝ. එතකොට ඔය කිසිම දුකක් නැහැ.
ඒක තමයි සම්නස.
බුදුහාමුදුරුවෝ චරිතය බලන්න. බුදුහාමුදුරුවෝ සතර පරිණිමිති දැක්කට සතර පරිණිමිති දැකලා ඒ කියන්නේ බෝසත් වහන්සේ මේ අර්ථය දැරගත්තාම මේක ආධිනයක් කියලා රාජභෝජනීය පවා ආධිනයක් කියන එක වැටහෙනවා. අපිට එහෙම එකක් වෙන්නේ නැහෙනි. අපි මේ දැන්ට තියෙන දුකෙන් නිදහස් වෙන්න මොන හරි තැනකට යන්න දිනනනම් අපි ඕවට යනවා. ඒකයි මම කිව්වේ අර ඔය නිවන කියලාත් අපි ගන්නේ ඔය කාම කොටසක්මයි නිවන මඤ්ඤණා කරගෙන.
සමනසී එක තමයි දැන් තේරෙන දුෂ්කරභාවය කොච්චරද කියලා ආදීනවත් හරියට තේරුම් ගන්න බැරුව මේ අපි මේ ධර්මයේ අවබෝධ කරගන්න.
මේක තමයි මම කිව්වේ අපේ කෝණයෙන් බලන එක නන්දේ මහර බයවනකයි මේක. ඒ කියන්නේ අපිට හිතා ගන්න බැරි විදිහට අහු වෙනවා මේක. අර බුදුහාමුදුරුවෝ කියන්නේ මේ ආනන්ද හාමුදුරුවෝ කියදී පටිසමුප්පාදයේ බුදුහාමුදුරනේ මාරම ලියෙදිනි මට මේක තේරෙනවා කියද්දී බුදුහාමුදුරුවෝ ටක් ගාලා කියනවනේ ආනන්ද ඔබට ඔහොම කිව්වට මේක හරියට මේ තනකොළගස් එකට ගෙතුනට පස්සේ ගලවන්න බෑ වගේ කපපු මේ නූල් බෝලයක් ගැටලෙහන්න බෑ වගේ නොදන්න පුහුදු මනසට මේක ලෙහන්න බෑ කියලා කියන්නේ. අල්ලන්න තැනින්ම අහු වෙනවා එච්චරයි උනේ. පළවෙනි ලෝකේ ගැඹුරක් තියෙනවා. ඒක ඔය විදිහට හරි ශ්‍රද්ධාවක් ඇති කර ගැනීමම තමයි තමන්ගේ තියෙන අර දුෂ්ප්‍රඥ භවින් ප්‍රඥාවන්ත භවට එන්න තියෙන තැන. ඒ කියන්නේ දැන් ඕක හරියට අර මාළුවට තේරුණා තමන් ඉන්න තැනේ අවුලක් තියෙනවා. ඒ හින්දා යා හොඳට කන් යොමු කරලා අහන්න දන්නවා කස් බව කතාව. අන්න ඒක තමයි වෙන්න ඕනේ ඉතින්.
එහෙම සම්නස එහෙමයි.
ඒක බලන්න.
එහෙමයි. සම්සු තිරුවන් සරණයි.
ස්වාමීන් වහන්සේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අර ස්වාමීන් වහන්සේ කලින් පැහැදිලි කරපු උදාහරණෙත් එක්ක.
ඔව්
කියන්න. දැන් මොහොතේ ඉන්න දිය සෙවල වලින් ගහ විස්තර කරගන්න මාළුවා
හරි
ගොඩ බිම ගහ හරියටම දැක්කහම තමයි
මේක දිය සෙවල බව තේරෙන්නේ.
ඔව් ඒ කියන්නේ එයාගේ නොදන්නකම තේරුම් ගන්නෙ.
අන්නරි මම දන්නේ නැහැ කියලා තේරුම් නිසා මම දන්නවා කියලා එන්නේ.
එන්නේ ඔව් එයාගේ DSL වල ගැන තිබුණ නොදන්නකම තේරුම් ගත්තේ එයා ඇත්තම ගහ දැනගත්තා.
නෑ ගස් ගැන නොදන්න බව තේරුම් ගත්තේ ඔව්. ඔය අපිට වෙන්නේ ඕවා තමයි ඈ අපිට වෙන්නේ අර අක්ක කියපු තමයි. අපිට අක්ගල තේරුම් ගන්න ඕ DSL ගැන මම දැනගෙන ඉන්නේ දැන් දන්නවා කියලා. එහෙම එකක් වෙන්නේ නෑ DSL ගැන එයා දන්නේම නෑ.
නොදැනගත්තු කම නේද ස්වාමීන් වහන්සේ?
නෑ එදාට තමයි දියසෙවල ගැන තේරෙන්නේ. නෑ එදාට තමයි දියසෙවල කියන එක තේරෙන්නේ.
ඒ කියන්නේ අපි නොදන්න ඒ කියන්නේ මං තේරුම් ගත්ත එක දියසෙවල ගැන නොදැන හිටිය බව තේරුම් ගන්න යා හරි ඒ කියන්නේ
ඔව් ඒක හරි ඒක හරි දියසෙවල ගැන නොදන්නකම නෙමේ දියසෙවල කියන එක නොදැන හිටියාගෙන ගහුවනේ දාට
නොදන්න කෙනෙක්
හිටියා මොකද ඔයගේ අර වචනාර්ථය අපි ගන්නෙ දියසෙවල ගැන මම දැනන් හිටියේ නෑ කියලානේ ඒතකොට දියසෙවල කියන එක දැනගෙන ඒ කියලා දන්නේ අපි දැන් එහෙම නෙමේ දියසෙවල ගැන දැනගන්නේ මේ දාට
එදාට එහෙමයි ඒ දැන ගැනීමත් සමග තමයි යාට මාර්ගය කියන එක වැඩෙන්නේ එහෙමද
මාර්ගයට වැඩෙන්නේ එතකොට
එහෙමයි.
ඒගයි සතුවාඩ සත්‍යයි එකක් දෙකක් පස්සේ එහෙම අවබෝධ වෙන්නේ නැහැ. අවබෝධ වුණා නම් හතරම හරියට එනවා නැත්නම් එකක්වත්
නැහැ. එහෙමයි.
මේවෙන් අරගෙන වෙනම හදාගන්න එපා හොඳින්. හරි හරි මේ විදිහට තමයි හිතන්න ඕනේ කියලා. මේව ඔක්කොම තේරුම් ගන්න තමන් දරන් ඉන්නේ කේ වැරද්ද විතර තේරුම් ගත්තා නේද?
අත්තරුවන් සන්නේ ස්වාමීන් වහන්සේ.
තේරුවා සරයි.
ස්වාමීන් වහන්සේ මේ මට මෙන්න මේ වගේ දෙයක් මේ අහන්න හිතුණා දැන් මේ ඔබ වහන්සේ කියන උදාහරණයම හරීම මේ පැහැදිලි තර්කානුකූල ඔබ වහන්සේ විස්තර කරනවා ඒ වුණාට මට තේරෙන්නේ මේක මේ මනසේ ක්‍රියාවක් වගේ ආයසරයක් කියන්නේ මේක මානසිකාරයක් එතකොට මේ මේ මේක දැන් ඔබ වහන්සේ කියන අර උදාහරණ ගොඩක්ම මේ පැහැදිලි දැන් මේ මේ මාළුව දැනගන්න ඕනේ මේ මේ ගල් මල් මොනාරි දියසෙවල ඒව ගැන නෙමෙයි මේ කතා කරන්නේ මීට වැඩිය දෙයක් කියලා. එතකොට ඒකෙන් මොකද්ද කොහොමද දැන් මේ ඇත්තガス කියන්නේ මේ අවිද්‍යාව නැති වෙන ක්‍රියාපිළිවෙල මොකද්ද කියන එක පැහැදිලි නෑ ස්වාමීන් වහන්සේ. දැන් මේ දැන් අපේ තියෙන අවිද්‍යාව නැති වෙන මොකක් හරි මේ මම මේ අහන්නේ ආයෙත් කරන්න දෙයක් නෙමෙයි ඔබ වහන්සේ දැන් පැහැදිලිවම කිව්වා කරන්න දේවල්
පොඩි දණක් යනවා ඔයා අය අහන එකේ ප්‍රශ්නයක් නෑ දැන් දැන් අය කිලින්ම දන්නව නේද මේ අවිද්‍යාව නැති කරන්න මොකද කරන්න ඕනේ කියලා අවිද්‍යාව කියන එක දන්නව නම් නැති කරන්න දෙයක් අහන්න ඕනේ
නෑ එහෙමයි අවිද්‍යාව දැන ගැනීම එහෙමයි
ඔව් ඕක ඔහොම කරන්න බෑ ඔය අවිද්‍යාව කියලා අපි කතා කරන්නේ අර මාළුව වතුර ඇතුලේ කතා කරන ගොඩබිම් වගේ කතාවක්
එහෙමයි
වතුර ඇතුලේ ඉඳන් කතා කරන්නේ ගෙවල් ගැන ගෙවල් දන්නේ නැතුව
කොට දැන් අපි මේ මාළුවගේ උදාහරණයට ගියොත් මාළුව වගේ වතුරේ ඉන්නේ. එතකොට මේ අවිද්‍යාව කියන එක ඇත්තටම මේ දැන් මේ මට තේරලා තියෙන විදිහට අවිද්‍යාව කියන්නේ ඇත්තටම පවතින දෙයක් වෙන්න බෑනේ නේද ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ මේ ඇත්තට පවතින දෙයක් අවිද්‍යාව කියන්නේ ඒක අවබෝධ කරන්නවත් නැති කරන්නවත් බැරි වෙන්න එපා.
අහහ.
එතකොට ස්වාමීන් වහන්සේ දැන් අවිද්‍යාව කියන්නේ මේ ඇත්තට පවතින දෙයක් ගැනද අපි මේ කතා කරන්නේ.
ඒක තමයි මෙතන ඕක තාම සූක්ෂමව හැංගීම මම ඒකයි අර උපමාවෙන් පෙන්වන්නේ ගලවලා. මෙතන එකක් තේරුම් ගන්නද අපි මාළුව වතුරේ ඉන්නවා කියලා අපි දැනගන්න බෑ. තේරෙනවද? මේ මාළුව වතුරේ ඉන්න බව දැනගත්තා නම් ඔය විදිහට අවිද්‍යාව කියන එක මේ පවතින බෑ කියන එක අහුවෙන්නේ නැහැ. මම කලින් කිව්වේ ගොඩබිම කියන හරියට ටක්කට අවබෝධ වෙන කෙනාට වතුර බව තේරෙනවා. ඒ කියන්නේ අවිද්‍යාව කියන එක හරියට තේරෙනවා එදාට. නතු අවිද්‍යාව මෙහෙම පැනවෙන්න බෑවත් අවිද්‍යාව කියන එක මේ වගේ ස්වභාවයක්වත් කියලා එහෙම එකක් අමුතු මඤ්ඤණාවට එන්නේ
නැහැ. එතකොට ස්වාමීන් වහන්සේ දැන් ඔබ වහන්සේ කියනවා මාළුවට වතුර දැනගන්න බෑ කියලා. ඊට පස්සේ ආයෙ කිව්වා අවිද්‍යාව දැනගන්න ඕන කියලා. එතකොට මේ දෙක
වෙන්නේ අපි අද ඉන්න මට්ටමේ අපි ඉන්නේ වතුර බව අපි දන්නේ
නැහැ. එහෙමයි.
හරිද මම ඒක මාළුවගේ පැතර දාලා කිව්වේ ඒක වතුරේ ඉන්න බව තේරෙනවා කියන්නේ ගොඩවිම හරියට දැක්කොත්.
එහෙමයි.
එහෙම දැක්ක කෙනාට අවිද්‍යාව තමන් මෝඩ බව හම්බෙනවා මිසක් නුවණැති බව හම්බෙනව නෙමෙයි. මොකද නුවණැති බව කියන ඥාණය නිසායි මෝඩකම හම්බෙන්නේ. ඒ හින්දා යා මෝඩෙක් නෙමෙයි ඔගේ මෝඩයි කියලා දැනගන්නවා කියන එක තේරුම් ගන්න එපා යා මෝඩයි කියන එක නුවණැත්තෙක් නිසායි මෝඩවෝ තේරෙන්නේ
එහෙම ඉඩියට් කෙනෙක් කියලා දැනගන්න එක නේ ස්වාමීන්
වහන්සේ ඔය ඔතන තියෙන මෝඩ බව කියන්නේ ඔය අපි අද ලෝකෙ පෙන්වන මෝඩ බව නෙමෙයි ඔගේ
එහෙමයි
එහෙමයි ඒකම කියවතන අවිද්‍යාව සම්බන්ධ මඤ්ඤණාවක්වත් රූපය හැදෙන්නේ මෙහෙමයි එහෙම මොනවත් නැහැ ඇත්තටම හරියට රූපය කියන එක තේරෙන්නේ ඔය ගොඩබිම දැක්කොත් ඒ තාක් රූපය කියලා අපිට තේරෙන්නේ නැහැ කියන එක අපි මෙහෙම ගන්නකො රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ කියලා අපි කතා කරන හැම එකම
එහෙමයි සරණ
ඕක හරියනතර මාළුවා අර වතුර ඇතුළේ ඉඳන් එයාගේ කතාව කියනවානේ
එහෙමයි 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 දැන් රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ කියලාත් කරන්නේ ආපෝසය සංකාර ටිකක් හදලා කතා කරන එකක් වගේ මේ ගැඟීමක් මට තියෙන සරණ සංකාරණ එක හරියට
ඔය සංකාර හැදෙනවා කියලාත් අපි ගන්නේ ඒකම අර කලිනුත් ඔය කිව්වේ සංකාර හැදෙන බව තේරෙන්න බෑ මනසකට පැහැදිලි එහෙම වුණොත් මඤ්ඤණාවකින් බලන්න පුළුවන් නිවනක් ඔය කියන්නේ. පැහැදිලිද ඒක?
පැහැදිලි නෑ ස්වාමීන් වහන්සේ. මට හොයන්න දෙයක් තියෙනවා කියලා තේරෙනවා.
ඕක ඔය හිතෙනවා කියන්නේ කෙලින්ම මඤ්ඤණා මට්ටම ලෝකය. ඒ ලෝකය කියන්නේ අර මාළුව දන්න වතුර ගැන. නැතු ගොඩබිම ගැන දැකලා ගන්න වතුර නෙමෙයි. එයා හිතන්නේ වතුර තියෙන්නේ ඒක.
එහෙමයි. එහෙමයි.
කියන්නේ අපේ හැමදෙරේ දැන් ඒක ඇත්ත විද්‍යාව කියන එක නොදකීම වෙන්න පුළුවන්. නමුත් අවිද්‍යාව දැන් අර දැන් සබ්බස්ස වගේ සූත්‍රවල ඒ ගොඩක් සූත්‍රවල කියන සෝ ඒව යෝනිසෝ මානසිකාරෝති. මානසිකාරෝති කර මානසිකාර කිරීම නැහැ කියලා කියන අපිට ටිකක් අපහසුයි නේද? ඒ
කියන්නේ මානසිකාරය කියන කවර දෙකක්. ඔය අපි මානසිකාරය කියලා කියන්නේ හිතනවා කියන එකටනේ.
එයි.
ඔය හිතන එක නෙමෙයි යෝනිසෝ මානසිකාරය කියන්නේ.
ඒ
මම අන්නේ එතනටයි කියන්නේ ඔය අපි කට්ටිය හිතන් ඉන්නේ ඔය හිතනවා කියන එක.
ඔව් ඒක මේ විදිහටත් අපිට ගන්න පුළුවන්. දැන් කියන්නේ දැන් අපි අපේ දැන් අයෝනිසෝ මානසිකාර්ය දැකීම යෝනිසෝ මානසිකාර්යෙන් කරන්න පුළුවන් නේද? ඒ කියන්නේ දැන් අපේ අපිට අපේ දැන් කියන්නේ නොදන්න බව දැනගත්තහම නොදන්න බවේ ප්‍රමාණය අපිට නොතේරෙනව වෙන්න පුළුවන්. නමුත් ඒ තුල අපිට අර සෝයවම් යෝනිසෝ මානසිකරෝති කියන එකෙන් දැන් යම් කිසි ප්‍රමාණයකට අපිට මානසිකාරයක් කරන්න පුළුවන් වෙනවා නේද?
මම කිව්වා පාලි ගාතාවෙන් හොඳට බලනවා. හරි. සෝ ඒවම් යෝනිසෝ මානසිකරෝත නෙමෙයි කරෝති. උතන වචන දෙකක් තියෙනවා අල්ලගන්න ඕන. හරිද? එකක් තමයි සෝ ඒවම්. එලෙස කියද්දී කියන්නේ මොකද්ද බුදුහාමර? ගොඩවිව.
ඒයි ඒ.
එතකොට නුවණ තියෙන කෙනාට මානසිකරණය වෙනවා. එතන කත්‍රුභාවයේ අහිමි වෙන මට්ටමින් මේ මනසක් යදෙනකොට
එතකොට කියන්නේ මානසිකාර වීමක්ද?
අන්නත් මානසිකාරයේ වීම කියන වචන ලස්සනයි. ඒක ටිකක් හොඳයි. හැබැයි මේකෙන් ආයි තේරුම් ගන්න මම මේ කතා කරන්නේ මාමේ දැන් මෙතන මේ දර්ශනය පිරිසිදු කරගැනීමේ තැන්ට මිසක් නැතුව දැන් මේ දර්ශනය තියෙන කෙනා කරන්නේ නැහැ කියන එක එහෙම නෙමෙයි. එයාට කොහොමත් කෙරණ මට්ටමින් ඉන්නවා.
ඒක හරි. ඒක හරි.
සහ මේ අර අපි මොනි කතා කරේ අපපටිලද්දා පටිලාභය කියන කියන්නේ මේක අවබෝධ නැති කෙනත් තමන් දන්න විදිහට යෝනිසෝ මනසිකාරණය කරනවා. ඒක ප්‍රශ්නයක් නෑ හොදේ.
හරි 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 හරි. ඒක තමයි මට පොඩ්ඩක්. ඒ කියන්නේ දැන් නොදන්න බව තුල වුණත් කරන්න දෙයක් තියෙනවා.
අනිවාර්යෙන් අනිවාර්යෙන්. නොදන්න කෙනාට මේක දැකගන්නත් කරන්න දෙයක් තියෙනවා. දැකගත්ත කෙනාට කෙලවර කරන්නත් කරන දෙයක් තියෙනවා.
තියෙනවා.
මම ඒක අර මුලින්ම ගැහුවේ මේ කූඤ්ඤ ටික ආදි බ්‍රහ්මචාරියා පඤ්ඤා සූත්‍රේ.
හරි හරි හරි.
ඊටම මම කියන්න යන්නේ නැත්තම් එහෙනම් මට ඒක ඔක්කොම කියන්න ඕනේ.
අවසරයි.
හරි ත්‍රසන්. ප්‍රශ්න ගියා කර මොකද නන්දකෝවාද සූත්‍රය අපි අද අර මං හිතන්නේ මං අන්තිමට බඳ කතා කරලා අර බය වෙන ක්‍රියාවලිය ගැන හිමල්ලලා. පිච්චෙන ක්‍රියාවලිය මතකද දන්න? මොන්ද නැහැ මොම හිටියද කියන එක. ඔය නන්දකෝවාද සූත්‍රය ඔක තියෙනවනේ. ඔය පහන සම්බන්ධ කතාව. මම බැලුවේ නන්දකෝවාද සූත්‍රය පොඩ්ඩක් අල්ල දුන්නා නම් සමහරවිට ඒකෙන් අල්ල ගන්න පුළුවන් වෙයි කියලා. අපි ඒකෙන් බලයි යන්නේ. මෙතන නන්දහාමුදුරන්ට හුඟක් මේ විෂ්ණු වහන්සේලා ප්‍රියයි. මොකද උන්වහන්සේ කතා කරන ඒ කියන්නේ උන්වහන්සේගේ බණහන් හුඟක් ප්‍රියයි. එතන කියනවා මේ පටන් ගන්න මෙතන හොඳයි කියන්නේ. නන්දහාමුදුරෝ මේ බණ කියන්නේ ගිහිල්ලා පරිවසරිම අහන්නේ තංකින් මඤ්ඤත බගිනියෝ චක්කුන් නිච්ඡං වා අනිච්ඡං වාති. හරිද? මෙතන කෙලින්ම පටන් මෙතන මේ කතන්දරේදී කියන්නේ මෙතන කියනවා වහන්ස ඒ එසේයි ආයුෂ්මත් නන්දගතේනෝ භාග්‍යතුන් වහන්සේට පිළිවදන් දී පෙරවරු හැඳ පෙරවූ පාසිවරුගෙන සවැතර පිණු පිවිසෙයි සවැතර පිණු පිසෙන පිණු පිණිස හැසිර පසුබද පිණ්ඩපාතයෙන් වැළක්වාහු තමහට දෙවැන්නකු ඇතිව රාජකාරාමයේ කරා එන විහෙම ඒ මෙහෙණ උගේ කියන මෙහෙන් නිවාසලා දුරෙද්දිම නන්දක ස්වාමීන් වහන්සේලා ඒ දැකලා අසුන් පෙරෙව්වා පාදෝණායලෙව්වා නන්දගතේනුවන්ට පැනවූ අසුනෙහි නන්දගහඳුර වැඩි හිටියා. ඊට පස්සේ මේ කාරණාව ගිහිල්ලා ඊට පස්සේ කියනවා එකත් පස්සු මෙහින් වහන්සේලාට ආයුෂ්මත් නන්දකතෙනුව මෙහෙම කියනවා. බුහු නැගණියනි පිළිවිස කරන කතාවක් ඇත. එහිදී වටහා දන්නවුන් විසින් දැනුම්හයි කිය යුතුයි. ඒ කියන්නේ මේ කතා බහ කරන් යනකොට තේරෙනවා නම් ඒක තේරෙන බව ඒ ප්‍රශ්නේදී කියන්න. නොතේරෙනවා නම් නොදන්න තේරෙන්නේ නැහැ කියලා කියන්න. සැකයක් හෝ විමතියක් වේද එහිදීම පිළිවිස යුතුයි. ඒ කියන්නේ සැකයක් යම් කිසි කුසක් එනවනම් එතරම් ප්‍රශ්න අහලා අහගන්න කියලා කියන්නේ. හරිද? ඒක හරියට වහන්ස මේ මොකද්ද මේ වචනේ අර්ථය මොකද්ද අන්න ඒ වගේ වහන්ස කිව්වේ මොකද්ද මේ විදිහට බලන්න පුළුවන්ද මෙහෙම තමයි මට හිතෙන්නේ ඕන විදිහට ප්‍රශ්න ගන්න කියලා කියන්නේ. හරිද? ඊට පස්සේ වහන්ස මෙතකෙන දූ ආරේ වූ නන්දකතෙනුව සතුටු සිතත්තෝ වම්හ ඊට පස්සේ අහනවා නන්දකතෙනුව මේ කාරණාට ඔක්කොම කියලා නැගලිවරුනි චක්සුසේ නිත්‍යද අනිත්‍යද කියලා. අනිත්‍යයි කියලා කියනවා හරි අනිච්ච වෙන මේ දුකද සුඛද කියලා අහනවා දුකයි කියලා කියනවා යම් කිසි අනිච්ච විපරිණාම යම් දෙයක් වේද ඒක මම මගේ මම වෙමි කියලා ගන්න පුළුවන්ද කියනවා ආත්ම ස්වභාවය වහන්ස එසේ ගන්න බෑ කියනවා ඊට පස්සේ බුදුහා මේ නන්දගහමතුරු ආයි අහනවා ශ්‍රෝතේ නිච්චද අනිච්චද ඊට පස්සේ ගාණේ නිච්චද අනිච්චද ජීවභාවය කියන්නේ අසකරණ ආසය දිව ශරීරය කියන එක නිච්චද අනිච්චද කියලා අහනවා ඊටසේ මනස කියන තැනට නිච්ච දනිච්ච කියලා අහුවාම හැමතැනම මෙහෙන්නවා කියලා කියන්නේ අනිච්චයි අනිච්ච නිසා දුකයි දුක නිසා අනත්තයි මම මගේ ආත්මය කියන තැනට ගන්න බෑ කියලා කියනවා. ඔහොම ගියාට පස්සේ ඇස රූපය විඥාණය ඔය ඔක්කොම ටික කඩාගෙන එනවාද? ඒ හැමතැනදීම අරගෙන තමයි කියන්නේ. හරි මෙන්න මේක තමයි පොඩ්ඩක් තේරුම් ගන්න ඕන තැන. මෙතන මම අර මුලින්ම කිව්වනේ ඒ කවරෙහිදයක් නන්නන් ස්වභාව ප්‍රත්‍ය නිසා තත්ත්වූ ස්වභාව වේදනා උපදී තත්ත්ව ස්වභාව ප්‍රත්‍ය නිරෝධයෙන් තත්ත්වූ ස්වභාව වේදනා නිරුද්ධ වෙන හින්. ඒ කියන්නේ මෙතන මේ කියන්නේ මෙතන මේ කාරණා කියන්නේ අර අනිච්ච දුක්ඛ අනාත්ත කියන එක අල්ලගත්තාම ඒ කියන්නේ මෙතන හරියටම පැහැදම තේරෙනවා. ඊට පස්සේ මෙතන මේ නන්දගහඳුරු කියන දෙන තමයි මනවි බුහු නැගණින යථාබුත සම්ප්‍රඥායෙන් දක්නා ආර්ශාවකයා හට තෙල සිත් වේමයි. ඒ කියන්නේ මේ විදිහට කෙනෙක් කියනවා නම් මේ කියන දර්ශනය සම්බන්ධ ඒ කෙනාට දන්න දකින සම්ම්‍ය ප්‍රඥාවක් තියෙන හින්දාමයි ඔහොම කියන්න උත්තර දෙන්න පුළුවන් කියලා මේ කියනවා. ඒතකොට බලන්න මෙතන මේ පටන් ගන්නකොටම මෙතන මේ මම පෙන්වන්න ඕන තැන මේ උපමාව පොඩ්ඩක් ලියා ගන්න. මේ කතා කරන තැන එකක් තේරුම් ගන්න මේ උත්තර දෙන හැමෝම ඇස අනිච්චයි කියන තැනට උත්තර දෙනවා කියන්නේ මෙතන එයා දෘෂ්ටිය පිරිසිද්ද දැකපු කෙනෙක්. ඒ කියන්නේ දිට්ඨිය සුප්පටිද්දා කියන තැනදී ඉන්න කෙනෙක් තමයි මේ වගේ උත්තරයක් දෙන්න දන්නේ. ඒක තමයි නන්දගහමතුරු අතරේ මතක් කරන්නේ මේ විදිහට නැගලිවරුනි උත්තරයක් දෙනවා නම් යථාභූතයේ සම්‍යක් ප්‍රඥාවෙන් දන්නා ආර්ශාවේ කටමයි මේ සිත වෙන්නේ කියලා කියන්නේ. සාදු සාදු භගිනියෝ ඒවං හේතං භගිනියෝ හෝති අරිය ශාවකස්ස යථාභූත සම්මප්පඤ්ඤාය පසතු. එතකොට තේරෙනවා මෙතන සම්‍යක් ප්‍රඥාව පහළ වෙච්ච කෙනෙක් තමයි ඔහොම අර්ථයක් දෙන්න පුළුවන්. ඊට පස්සේ මෙතන මෙන්න මේ උපමා ටික තමයි ලස්සන අපිට තේරුම් ගන්න තියෙන. යම්සේ මුල්බැස ගිය සාරවත් මහා වෘක්ෂයෙකුගේ මුලද අනිත්‍ය විපරිණාම ධර්ම වේද කලද අනිත්‍ය විපරිණාම ධර්ම වේද ශාක පලාස අනිත්‍ය විපරිණාම ධර්ම වේද සෙවණ අනිත්‍ය විපරිණාම ධර්ම වේද බුහුණ ගැනි යමෙක් මුල් බැස සිටි සාරවත් මේ මහා වෘක්ෂයාගේ මුලද අනිත්‍ය විපරිණාම ධර්මයේ කඳ විපරිණාම ධර්මයේ අතුකොළ විපරිණාම ධර්ම අනිත්‍ය වෘක්ෂයාගේ යම් සෙවණක් ඇද්ද එය නිත්‍ය ද්‍රව ශාශ්වත අවිපරිණාමී ධර්මයයි මෙසේ කියාද බුහුණ ගැනිනි මේක කියන්න පුළුවන්ද කියලා අහනවා. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් කඳත් අනිච්ච බව, මුලත් අනිච්ච බව, අතුත් අනිච්ච බව, කොළත් අනිච්ච බව කියලා සියල්ලම දැකගෙන ඒ ගහෙන් ලැබෙන සෙවණ නිත්‍යයි සුඛයි අත්තයි සුභයි කියන එක ප්‍රඥාවෙන් එතන අල්ලන්න පුළුවන්ද කියලා අහන්නේ. එතනදී කියනවා වහන්ස මෙහෙම කියන්න බෑමයි කියලා. කවරෙහිදීත් මුල් බැස සිටනා වූ මේ මහ වෘෂාගේ මුල අනිත්‍යයි, කඳ අනිත්‍යයි, අතු අනිත්‍යයි, කොළ අනිත්‍යයි ඒ කියන මට්ටමෙම මේ සෙවණද අනිත්‍යයි කියන දර්ශනය පිහිටා තියෙනවා කියන එකයි කියන්නේ. මෙතන හොඳට තේරුම් ගන්න මේ කියන්නේ සම්මප්පඤ්ඤාය පස්සතෝ කියන සම්මප්ප්‍රඥාව ගැන හොදේ. ඒක පැහැදිලි. හරි මේකේ මට පෙන්වන්න ඕන තැනක් තියෙනවා. මෙන්න මේක. දැන් ওই උපමාව ඔහම කිව්වට අපිට තේරෙන්නේ ඔව් ඉතින් අපිටත් ඕක තේරෙනවා. ඉතින් සෙවණත් අනිත්‍යයි නේද කියන්නේ. මෙන්න මේක ගන්නකො. මෙන්න ගන්න ගහක් හරිද? ගහක් තියෙනවා. ඔන්න ඔහම අත්තක් බෙදලා තියෙනවා මෙහෙට උඩට අතු යනවා හරිද? ඔන්න තියෙනවා කොළ. හරිද? මෙන්න මෙතනත් ඔන්න ඔහම රූස්ස ලොකු අත්තක් තියෙනවා කියලා ගන්නකො. හරිද කතාව?
හරි.
මෙන්න මේ අත්ත නිසා මෙන්න මේ පදාසයම හේවණක් තියෙනවද නැද්ද?
ඔව් තියෙනවා සනේ.
හරි මම අහන ප්‍රශ්න බලන්න. අපි හේවණක ඉන්න බව තේරුම් ගන්නේ ඈත ඉඳන් බලලාද නැත්නම් එතන තියෙන අත්දැකීමෙන්ද? ඉතින් මම හේවණක් කියලා හරියට කියනවා නම් ඒක මට ඈත ඉඳන් බල්ලගෙන බලන තරක හේවණයි කියලා නැත්නම් අවුවේ ඉඳන් හේවණට ගිය කෙනාට ඒ තියෙන අත්දැකීමත් එක්ක ඒක හේවණක් කියලා කියනවාද?
අවුවේ ඉඳලා හේවණට ගිය කෙනා.
අන්න හරි. දැන් හොඳට බලන්න මම අර දැන් නන්දකෝවාද සූත්‍රයේ තියෙන උපමාව පොඩ්ඩක් අමතක කරලා ඒකේ උපමාව මේ හරියට තමන් තුලින් හිතන්න. දැන් හොඳට බලන්න අපි අද ගහ කියන එක, අතු කියන එක, රිකිලි කියන එක තේරුම් ගන්නේ හෙවණ කියන අත්දැකීමෙන්ද නැද්ද?
ඔව්.
මං කියන්නේ පොඩ්ඩක් බලන්න ඕනේ. අපි අද ගහ අතු රිකිලි කියන පැත්තේ ඉඳන් හෙවණට ඇවිල්ලාද තියෙන්නේ හෙවණ තුලින් ගහ අතු රිකිලි ටික අරගෙනද තියෙන්නේ? තේරුම් ගන්න කියන එක.
අපි ඇවිල්ලා තියෙන්නේ ගහාතුරු කිලි තුලින්.
අන්න හරි. අපිට තේරෙන්නේ ගහාතුරු කිලි තුලින් තමයි සේවනාව කියලා.
ඔව් ඔව් සමිනා.
ඒ අදහස සම්පූර්ණයෙන් පරස්පරයි මං කියපු එකත් එක්ක. මොකද දන්නවද? මම ඒක පෙන්නන්නම්. මෙතන මොකද්ද මේ කියන්නේ? මෙතන කියන්නේ මුල් බැස සිටි සාරවත් මහා වෘක්ෂයහුගේ මුලද අනිත්‍ය බව දකිනවා. කඳද අනිත්‍ය, ශාකපලාසද අනිත්‍ය බව දන්නවා කියලා මේ කියන්නේ.
ඔව්.
දැන් අර අයියා කියපු විදිහට අයියා කතා කරන්නේ ගහ ගහේ කඳයි අතුයි කොළයි පැත්තෙන්නම් හෙවණ කියන්නේ.
ඔව්.
එහෙනම් අයියා දැකලා තියෙන්න ඕනද නැද්ද මේකේ මුලත්? මම අහන්නේ හොඳට හිතලා බලන්න අපි ගස් අතුරු කිලි ගැන දන්නව නම් මුලක් මේ කතාව හැට තේරෙන්න ඕනද නැද්ද?
ඔව්.
මේ පොළොවේට තියෙන මුල කවදාවත් දැකලාද අපි හෙවණ ගැන කතා කරන්නේ?
නෑ නෑ.
නෑ නේ. ඒකට තේනවාද අපි අද මේ නිර්වචන කරගන්න උපමාව සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධයි ඒ කියන එකත් එක්ක. නන්දහාමුදුරුව මතක් කරන්නේ මුල දන්න කෙනා, කඳ දන්න කෙනා, අතු දන්න කෙනා, අතුරු කිලි ගැන දන්න කෙනා, හෙවණ ගැන දන්න බව. අපි කතා කරන්නේ හෙවණ ගැන දැනගෙන අතුරු කිලි ගස්කොළ ගැන කියනවා. ඒ මුල ගැන දන්නේ නැහැ. වෙන ගහක් මුලක් දැකලා ඒ මුලට ආදේශ කළා කියනවා.
ඔව්. අනිත් පැත්තේ හෙවණ ගැන දැනගෙන
වරි. ඔන්න ඕකට තමයි කියන්නේ ඵලය ඇත්ත කරගෙන හේතු හොයනවා කියලා. ඕකට කියන්නේ මඤ්ඤණාවක්.
තේනවා.
තේනවා. ඒකයි අර අර මෙහෙණින් වහන්සේලා ප්‍රඥාවන්ත කියලා නන්දහාඳුරු කියන්නේ. මොකද උන්වහන්සේලා කතා කරන්නේ මුල අල්ලලා. මුලත් එහෙල දැන් අර මෙහෙණවහන්සේ ලස්සන කියන්නේ කියාදී? එතන මෙහෙණවහන්සේ ලස්සන කියනවා මෙහෙම කියන්න. ඒ කියන්නේ නන්දහාඳුරු අහනවා මුලත් අනිත්‍යයි, කඳත් අනිත්‍යයි, අතුත් අනිත්‍යයි, කොළත් අනිත්‍යයි නම් හේවණ නිත්‍යයි කියලා ගන්න පුළුවන්ද කියලා. ඒතර කියන්නේ එහෙම බෑ කියලා.
ආ.
ඒ බෑ කියලා කියන්නේ මේයි. උන්වහන්සේලා පිරිසිඳ දකින්නවා මුල කියන එකම අනිත්‍යදනි. තනෝ එතකොට සෙවණ කියන එක හම්බ වෙන්නේ සෙවණ තුලින් ගහ නෙමේ ගහ තුලින් සෙවණ හම්බ වෙන්නේ එතන
ගහ තුලින් සෙවණ.
ඒක වෙනවා හේතුඵල ධර්ම. මොන්ද නැයක තේරවද නැද්ද කියන එක. අපි අද ගන්නේ සෙවණ තුලින් ගහ. එතකොට තමයි අපිට මුලවත් තේරෙන්නේ නැත්තේ.
තේරෙන්නේ නැහැ.
ඕකේ අර මට ආපු ප්‍රශ්නේ මේ ඔය පහණේ උපමානේ අපි දාගත්තේ. මේ බලන්නකෝ මෙතන කතාව. මෙතන කියන්නේ මොකද්ද? යම් පරිදි දැල් වෙන තෙල් පහණයකගේ තෙල්. මෙතන මුලින්ම කියන්නේ තෙල්. හරිද? ඊට පස්සේ කියන්නේ වැටිය. ඊට පස්සේ කියන්නේ මොකද්ද? හොඳට බලන්න දැල් වෙන තෙල් පහනේ තෙල දනිත්‍ය විපර්ණාම ධර්මය, ඒ කියන්නේ තෙල දනිත්‍ය වැටි දනිත්‍ය. මේ ප්‍රදීපයේ යම් එලියක් ඇදේ නිට්ටය කියලා ගන්න පුළුවන් දහන්න. තේරුම් ගන්න කියන්නේ? මෙන්න මේකයි නන්දගහාමුදුරුවෝ කියන්නේ මෙහෙම එකක්. මෙන්න මේ තියෙන තෙල් ටිකයි, හරිද? මේ තියෙන තිරයයි, හරිද? මේ තියෙන තිරයයි අනිත්‍ය නම් මේ දැල් වෙන ආලෝකය නිට්ටද කියලා අහන්නේ. හරිද?
පැහැදිලි පැහැදිලි.
දැන් මම මේ නන්දගහාමුදුරුවන්ගේ උපමාවක පැත්තකින් තියලා අපේ උපමාවට එන්නකෝ. මම කියන පැහැදිලි?
ඔව්.
හොඳට මට හිතලා කියන්න මේ ලෝකේ දේවල් තියෙන බව අපි තේරුම් ගත්තේ ඉරෙලිය වැටුණාට පස්සේද නැද්ද?
ඔව් ඉරෙලිය වැටුණාට පස්සේ.
ආ එතකොට අපි ඉර දැකලා එළිය ගැන කතා කරනවද ඉරෙලිය අරගෙන ඉර ගැන කතා කරනවද?
හරි දැන් මේක වගේ තමයි ඉරෙලියෙන් තමයි අපි ආය ඉරගෙන කතා කරන්නේ.
හරි දැන් බලන්න මේ පහණේ අත්දැකීම අපිට ආවහම අපි මේ උපමාව කියනකොට අපිට තේරෙනවා අපිට තේරෙනවා තමයි කියලා. නමුත් හොඳට බලන්න අපි අද පහණ කියන එක දැකලා තියෙන්නේ තෙලයි තිරෙයිද නැත්නම් අර දැල් වෙන ආලෝකය හරහා පේන තෙලයි තිරෙයිද?
දැල් ආලෝකය හරහා.
ඉතින් එතකොට අපිට කවදාවත් ආලෝක දැල්ලා අපිට අනිත්‍ය බවට හම්බෙලාද නිට්ටය බවින් මරට ගල්ලාගෙන?
ඒක නිට්ටය බවින්.
එතකොට තේරෙනවානේ අපි අපෙන් ඇහුවට නමට කිව්වට වැඩක් නැහැ අපිට නිට්ටය බවට හම්බෙන්නේ. අපිට අද දැල්ල තුලින්නේ තේරලා තියෙන්නේ. එතකොට අපිට අමතකයි දැල්ල නිට්ටය වෙලා ඒක අපි කතා කරන්නේ කියන එක. හැබැයි මේ මෙහෙණින් වහන්සේලා අහුවෙන්නේ නැත්තේ එහෙම කියන්න බෑ කියලා කියන්නේ මේ නිකන් නමට නෙමෙයි. උන්වහන්සේලා නුවණ ගිහිල්ලා ඉවරයි තෙලයි තිරේ කියන තැනට. තේරව වෙනස මේකේ.
ඔව් ගන්න.
ඒ හින්දා තමයි අපිට උපමාවක් කියනකොට ඔක ගලප ගන්න බැරි වෙන්නේ. හේතුඵල ධහම කොහොමද මේකට එන්නේ? ඔය ඔක්කොම ප්‍රශ්න ඉන්නේ ඒක තෝරන්න බැරි හින්දා අපිට.
ඔව් අපි අර්ථෙමයි ගන්නෙ.
ඒකයි. ඉතින් ඕක තමයි ඔය ඔගේ තව උපමා ලස්සන දින හොඳ ඒක හින්දා බලන්න ඉතින් ඔය සූත්‍ර කියෝලා. මේ ඔය විදිහට බලන කෙනා බුදුහාමුදුරුවෝ අන්තිමට මේකේ නන්දහාමුදුරුවෝ කියනවා මේ බුදුහාමුදුරුවෝ අන්තිමට කියනවා මේ ධර්මයේ අහගත්ත හැමෝම අරත්‍රිසෙන් සෝතාපන්න ඵලයේ හෝ පිහිටලා ඉන්නේ කියලා. ඒ මෙහෙණහු නන්දකයන්ගේ දහම් දේශනෙන් ගත් සිත යහවු පරිපූර්ණ සංකල්පත් ආවුද වෙති මහණෙනි. ඒ 500 මෙහෙණන් අසුරින් හැමට සංඝ මෙහෙණක් ඇද්ද අවිනිපාත ධර්ම ඇති නියත වූ සම්බෝධි පරායන. ඌ සෝතාපන්න මෙහෙණකයි වදාළා. ඒ කියන්නේ අවිනිපාතයි කියන්නේ පහළට ඇදෙනවා කියන්නේ අවිනිපාතයි කියන්නේ අනිවාර්යෙන් සම්බෝධි කරනවා කියන්නේ. මේක වෙන්නේ මොකද දන්නවද? මේ උපමාගේ ඇති මෙච්චර හොඳට මේ මේ මෙහෙනින්වාසලා විසඳන්නේ අර ඥාණය තියෙන හින්දා. අර අර ගෙම්බා කිරිතේ උපමාවත් ඕකම තමයි. ඒ ගෙම්බා කියන එක ස්පෙෂලායිස් කරලා ගන්න ඒ කැරක්ටර් එක දැන් අපිට ඔය පහනක් කිව්වා කියලා තේරෙනවනේ උපමාවල එහෙන්න බෑ කියලා. අපි ගන්නෙම ආලෝකයේ පැත්තෙන් නම් පහනට. අර ගෙම්බා කියන එක ගන්නේ ඒක තේරෙනවනේ අපිට. ඒ කියන්නේ ඉම්පොසිබල් කියලා අන්නේ හැංගීමෙන් බලන්න කියලා කියන්නේ. නැතුව ඔය ගෙම්බා කියන එක ඇත්ත කරලා බලවල නැහැ. ඒ කියන්නේ ඒසන තිබ්බේ අහලා දැන් හේතු තුල නැතිඵලයක් එන්න එන විදිහ නේද තේරුම් ගන්න ඕනේ කියලා. එහෙම එකක් නෙමෙයි තේරුම් ගන්න ඕනේ හොදේ. ඒ කියන්නේ දැන් අර කිරිබිටි සීනි තේ කොළන වතුරේ නැති ගෙම්බෙක් එනවා වගේ හේතුව ඇතුලේ නැතිඵලයක් තමයි මේ එන්නේ කියලා තේරුම් ගන්න එහෙම එකක් නෙමෙයි මම එදා කිව්වේ. හේතු ඇතුලේ ඵලයක් නැහැ කියලා කියන්නේ මායි මොකද්ද? ආයි දැන් මෙතන මොකද්ද වදින්නේ? හේතු කියන එකෙන් ඵලයෙන් නැහැ කියලා තියෙන නැතිඵලය කියන එක අල්ලලා තියෙන්නේ දැන්. පැහැදම කියන්නේ? ඒ කියන්නේ මෙහෙමයි. කිරිපිටි සේනිත් ඒගොල්ලෝ වතුරෙන් ගෙම්බෙක් පයින්නවා කියන්නේ ඇත කියන අන්තය. කිරිපිටි සේනිත් ඒගොල්ලෝ වතුරෙන් ගෙම්බෙක් පයින් නැහැ කියන්නේ නැත කියන අන්තය. ඔය මේ පණින්න බෑ කියන වචනේ ඔය ඔය නැහැ කියන අර්ථේ නෙමෙයි හොඳේ. ඔය ඔය අර්ථ අරන් තියෙන්නේ මට හිතන්නේ මේ ප්‍රශ්නේ ආපු විදිහ මට තේරුනේ. ඒ කියන්නේ ඔය අරන් තියෙන්නේ ගෙම්බෙක් පණින් නැති බවට අරගෙන. එතකොට තමයි හේතු වල නැති ඵලයක් එනවා කියලා ගන්න. ඒක නෙමෙයි හොඳේ. උතර මම ඔය අදහස් කරන්නේ අර ගොඩවීමේ ස්වභාවය පෙන්වන්න. ඒ ගොඩවීම දන්න කෙනාට හේතු බල දාමම වෙනවා. මේ ස්වාමිනාස ගහේ මුල ප්‍රඥාවෙන් මිසක් අත්දැකීමෙන් දකින්න බෑ නේද කියන එක. ඕනම දෙයක අර ගොඩබිම වගේ තමයි මුල කියන්නේ. ඒක නුවණකින්ම අහුවෙනවා මිසක යෝනිසෝ මානසිකාර්ය තුලින්ම ඉපදෙන මේ ස්වභාවයක් මිසක නැතුව අපිට මානසිකාර්යකින් ගන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක අත්දැකීමකට ගන්න බෑ. අත්දැකීමට නැත්නම් සාක්ෂාත් වෙන්නේ නිවන තුල. සාක්ෂාත් කරන්න බෑ ඊට මෙහා කොතනකවත්. එතන තියෙන්නේ නුවණ.
එකක් තමයි අර අහේතු අපච්චයතාවාදය කියලා බුදුහාමුදුරු ප්‍රතික්ෂේප කරපු එකක්.
අදිටම මේ කියන්නේ අකිරියවාදී වගේ
එක. ඒ ඒ අහේතු අපච්චයතාවාදී කියලා විශ්සරක. ඉතින් මේ අර එකක් තමයි දැන් අතන අර ගෙම්බ පැනීම සම්බන්ධයෙන් දැන් අපි නොදැක්ක හේතුවක් තිබුණා නම් ඵලයේදී අපිට අහුවෙනව නේද? දැන්
එතන කියන්නේ එතන මම ওই ගෙම්බ කියන එක දාන්නේ කැරක්ටර් එක දැන් කිරිපිටි සීනි තේකොළුණු වතුරෙන් කිරිතේකක් හදන්න පුළුවන්ද කියලා අහපු ගමන් අපිට එන උත්තරේ මොකද්ද? පුළුවන්.
ඔව්.
ඒ කියන්නේම අපි කෙලින්ම කර්ම මට්ටමට තමයි උපමා වල හාගන්නේ. පැහැද? ඒ කියන්නේ අපි දැන් දන්න දේ තමයි උපමා වල හාගන්නේ.
එයි.
ඒකකින් තමයි මම අර හැමදේම කියද්දි කිව්වේ දැන් ඔය හොඳට බලන්න ඇත්තටම කිරිපිටි සීනි තේකොළුණු වතුර පැත්තේ ඉඳන් ගිහිලා කිරිතේක හදන එකද අපිට වෙන්නේ? කිරිතේක හදන්න කිරිපිටි සීනි තේකොළුණු වතුර ගේන එකද වෙන්නේ කියලා.
ඒ
ඒ එතකොට අපි ඔන්න ඔය කිරිතේක හදණ්ඩයි කිරිපිටි සීනි තේකළු වතුර ගේන්නේ කියන එක තමයි කැමොෆ්ලාජ් කරලා ගහන්නේ කිරිපිටි සීනි තේකළු වතුරෙන් කිරිතේක හදනවා කියලා.
එහේ
අන්න ඒක කැඩෙන්න යෝනිසෝ මනසිකාරී උපද්දව ගන්න පුළුවන් වෙන්න තමයි අර ගෙම්බව මුලින්ම කියන්නේ.
අපි යම්කිසි දර්ශනයක් ඇති වුණාට පස්සේ නොදැක්ක හේතුව දකින්න ගන්නව නේද ඵලයෙන් නේද?
මොකද නොදැක්ක හේතුව?
ඒ ඇත්තම නොදැන සිටීම නොදැක්ක ඒ කියන්නේ බලපි අපි ගෙම්බ බලාපොරොත්තු වෙච්ච එකක් නෙමෙයිනේ.
නෑ ඒක තමයි නොදැනීම කියන්නේ කොහොමද පේන්නේ කියන්නේ මට එතන.
නෑ මෙහෙම දැන් අපි අපිට යම් කිසි දෙයක අවබෝධයක් ඒ මාර්ගයේ පිළිබඳව දැන් මේ
අවිද්දු දිට්ඨියස උපඩිද්දා වුණොත් මම අහන්නේ ඔතන කොහොමද දකින්නේ කියන්නේ. ඒ කියන්නේ මෙච්චරල් නොදකපු හේතුව ඵලයි
අපි නොදැන සිටි බව දන්නවනේ.
මොකක් නොදැන සිටි බවද?
අපි ඒ කියන්නේ මේ සංස්කරණය. මේ සංස්කරණය නොදැක
මොන සංස්කරණයද?
ඒ කියන්නේ දැන් ඒ ඔය අපි බලාපොරොත්තු ඵලයේ තියෙන්නේ.
හරි.
ඵලයේදී යම්කිසි සංස්කරණයක් ගැරනේ අපි කතා කරන්නේ නේ.
නෑ නෑ එහෙම ගන්නේ නෙමෙයි. ඔය කියන්නේ අර කිරිතේක කියන එකට සංස්කරණය දාන එක නෙමෙයි මම කියන්නේ. අර මම මතකද කතා කරා මුලින්ම කතා කරනකොට මෙතන සංස්කරණය කියන එක අපි මුල් බැහැලම ඉන්නේ කියන එක. ඒක තේරෙන්නේ අවබෝධය තුල. ඒක සංකරණයක් හම්බෙනවා කියලා නෙමෙයි ආට තේරෙන්නේ. කෙලින්ම කිරිතේක හරියට හම්බෙනවා. මෙතුවක්කල් කිරිතේ කියලා අපි නිර්වචනය කරගෙන තින්නේ අර මාළුව වතුර ඇතුලේ මේ අර දියබුළු විශ්තර කරගන්නවා වගේ. මෙතන මම ඒකයි කිව්වේ හරියට නිච්ච බව හම්බෙන්න ඕනේ කියලා. ඒකමකට කිය උපමා හොදලා බලන්න කියලා.
ඒ දැන් මට හිතෙන දැන් ඵලය දකින්න කෙනෙකුට දැන් ඵලයක් දැක්කොත් ඉතල නොදක සිටි දෙයක් එයාට පේන්න ගන්නවනේ නේ.
ඔව් මමත් අහන්නේ මොකද්ද නොදක සිටි බව කියන එක.
නොදක සිටි බව ඒක තමයි නොදැන සිටි බව.
මොකක් නොදැන සිටි බවද?
මේ ක්‍රියාවලිය.
මොන ක්‍රියාවලිය?
ඔය අපි බලාපොරොත්තු ඒ කියන්නේ අපි එහෙම නැත්නම් අපිට මේ මේ මාර්ගය පිළිබඳ කිසිම මේ අවබෝධයක් නැහැනේ. දැන් ඵලයකට කවුරු හරි පත් වුණා නම් දැන් අපි හැම ඉගෙනීමක්ම අවසානයේදී අපි නොදැන සිටි බව, ඒ කියන්නේ අපි දැනගත්ත බව වගේම නොදැන සිටි බවත් තේරුම් ගන්නවනේ නේද?
මම අහන්නේ නොදැන සිටියේ මොකක් කියලාද කියලා මං අහන්නේ.
ඔව්, නොදැන සිටියේ මේ ක්‍රියාවලිය, ඒ කියන්නේ
මොන ක්‍රියාවලිය?
සංස්කරණය කියමුකෝ.
ඔව්, අර අපි නිකම්ම ගත්තොත් කිරිතේක කියන එක පේනකොට සංස්කරණය කොහොමද තේරෙන්නේ?
ඔව්, දැන් කිරිතේක කොහොමද හැදෙන්නේ කියලා.
කොහොමද හැදෙන්නේ?
දැන් අපි කිරිතේක හැදෙන්නේ සංස්කරණය අපි හිතනවා මේ, ඒ කියන්නේ අර හේතුව සහ ඵලය සම්බන්ධ කරන.
ඔව් නේද, මම අහන්නේ කොහොමද වෙන්නේ කියලා කිරිතේක.
ඇත්තටම කිසිම මට තේරෙනවා කිසිම සම්බන්ධයක් නැහැ කියලා.
නෑ නෑ, මම මේ අදහස් කරේ මේ හේතුවයි ඵලය අතර සම්බන්ධයක් නැහැ කියන එක නෙමෙයි හොඳේ. මේ ඔය මම ඔය ගෙම්බගේ උපමාවෙන් කතා කරන්නේ හේතුයි ඵලය අතර සම්බන්ධයක් නැවත් හේතු ඇතුළේ නැති ඵලයක් ඇති වෙනවත් ඒ මොනවත් එකක් නෙමෙයි මම ඕකෙන් කියන්නේ. ඔතන මතකද දන්නේ නැහැ මම ඕක කිව්වට පස්සේ මම දැන් රෙකෝඩින් එක තියෙනවා කියලා අහලා බලන්න. මම එතන ගෙම්බයි කතාව පෙන්නලා මම ගෙනාවනේ කිරිතේකට. එතකොට Tamanට එනවනේ පොඩි පසුබිමක් කිරිතේක එහෙනම් හැදෙනවද කියලා කියනකොට හිතන්න ඊට වඩා පලසයක් තියෙන බව.
ඒ
එතනදි මම ඊට පස්සේ මතක් කරා මතකද දන්නේ නැහැ. දැන් කිරිතේක කියන එක හැදෙන්න බැරි බව හම්බ වෙනවනම් හේතු කියන එකක් හේතු විදිහට අල්ලන්න පුළුවන්ද කියන එක. ඔන්න ඕක තමයි ගොඩවීම. ඔය ගොඩවීම දැක්ක කෙනා හරියටම දන්නවා කිරිපිටි සිනිතේක උනතරෙන් කිරිතේක හැදෙන්නේ මෙහෙමයි කියලා. අර නන්දක සූත්‍රය පෙන්නවා වගේ අර මෙහෙන් මාසලා කියන්නේ මුලයි ගසයි අතුයි කොළයි කියන එක අනිච්ච නම් නන්දක ස්වාමීන් වහන්සේ කිව්ව විදිහට නන්දකාම කියන්නේ උන්වහන්සේ අහුවනේ සෙවණ නිත්‍යයිද කියලා එහෙම වෙන්න බෑ කියලා දැනගත්තේ ගහයි අතුයි කොළයි මුලයි අරගෙන ඇවිල්ලා. අපි අද ඔය කිරිතේක අනිත්‍යයි කියන්නේ කිරිතේක කියන එක නිත්‍ය කරගෙන හේතුපැත්තෙන් ඵලය නෑ කියලා හිතලා.
ආ
හරි. ඒක සම්පූර්ණ පරස්පරයි හොනේ.
ඒකයි
මං කිව්වේ ඔය කියන උපමාවේ ඇතුළේ ලියහ ගන්න එපා. උපමාව ලියහ ගන්න එක මහා දෙයක් නෙමෙයි. ඕන විදිහට උපමාව ගත්ත හැකි. ඔය එකිනෙකට පරස්පර විරෝධී උපමාවක් දාන්නේ හිතන පරාසය වැඩි කරන්න. එනවාද? ඒක තුල හිතල වැඩක් නැහැ. හිතන පරාසය වෙනස් කරන්න කියන්නේ. ඇත්තම ඔය උදාහරණේ ගෙම්බ නෙමෙයි ඇත්තම ප්‍රයෝඩයිස් වෙන්න ඕනේ. අර කිරිතේක ගැන තේරුම් ගන්න තමයි ගෙම්බගේ උපනිෂය ගන්න ඕනේ.
ආ.
බලද?
ආ හා
හා. එනවාද?
හරි.
ඒක අතන හොඳට දෙනවනේ මම අර මාමගෙන් අහපු ප්‍රශ්නේ මේක හැදෙන්නේ මෙහෙමයි කියලා හිතනවා කියන එක හරියන ගන්නේ
නෑ නෑ.
මම සරලම කිව්වොත් උදාහරණයක් අපිට මෙච්චර කාලෙත් ඒ කියලා එකක් හම්බෙන්නේ නැහැ අපි දන්න මට්ටමින්. අපි අර වතුර ඇතුළේ ඉන්න මාළුවා දියසෙවල තමයි ගහගල හිතන් ඉන්න ඔයියා තමයි අපි අද තේ කියලා හිතන්නේ. හරියටම තේකෝප්පේ හම්බෙනවා දර්ශනේ දැක්කෝ. අර මතකද මම ඉස්සරහ කිව්වා හරියට පැවැත්ම අහුවෙච්ච කෙනා මේ ඉන්ද්‍රිය හැම සවිඥානික බවට මේ අරම උදාහරණයක් කිව්වේ වාහනේ ලාම්මේ කොන් බව එහෙම.
ඒ
අන්න ඒක තමයි හරියටම අහුවෙන තැන. ඒ තාක් අපිට හිතෙන්නේ එකක් ඔන් වෙනකොට අනිත් එක ඕෆ් වෙනවා, එකක් ඔන් වෙලා ඉපදිලා නිරුද්ධ වෙනකොට අනිත් එක හදනවා. ඒ ටික තමයි අපිට හිතෙන්නේ ඒක අහුන වෙන තාක්.
ආහා
මම අර උදාහරණයක් මතකද හාෂීට් කොලේ කොච්චර ඉරුවත් ඒක නැති කරන්න බැරි බව. හාෂීට් කොලේම හම්බ වෙනවා. ඔන්න ඕක ලැබෙන්නේ හරියට අනිත්‍ය බව දැක්කොත් නිත්‍ය බව වැටෙන හින්දා. ඒකයි අර සංස්කරණයම, රූපණයම, වේදිතීති කියන තරම සංජානණයම, විජානණයම හම්බෙන්නේ පංචස්කන්ධයම හරියට අහුවෙන්නේ ඔය නුවණ තුල. ඒ තාක් අපිට හම්බෙන්නේ මෙයන් නෙමෙයි. ඒ මොහොත රිවදලා වැයවෙන ඒවා, නිරුද්ධ වෙලා යන ඒවා, ඒ මොහොත විපස්සනා කරන ඒ වගේ ටිකක් තමයි අපි ඉතින් කියෝ කියෝ ඉන්නේ ඒක අහුවෙන්නේ නැති තා.
ඔව්. ඒ ලෝකයට ඇති ඒවා. ඔව්. හරි. හරි පැහැදිලිවම් පොම්පින්.
ඒ කියන්නේ හාඳුනේ උදාහරණයක් වශයෙන් කිව්වොත් අවිද්‍යාව හේවත් නොදන්නාකම නැමැති ෆවුන්ඩේෂන් එක මත ගොඩනැගීම, ගොඩනැගෙන නිවස තමයි මම. අභ්‍යන්තර ලෝකය තමයි බාහිර. ෆවුන්ඩේෂන් එක නිච්ච වශයෙන් දරාගෙන අවිද්‍යාසගත ලෝකයා නිවසෙහි කැඩුමිනු අනුර හොයනවා. මොකද ප්‍රඥාවන්තයා නිවසෙහි බිනීම වලට හේතුව ෆවුන්ඩේෂන් එකම අවුලක් බව දකිනවා. ෆවුන්ඩේෂන් එක නොමැති බවම දැකීමෙන් අනිච්ච දකිනවා වගේ. ඔව් මේකේ අර්ථය මේකයි. අර මාළුවගේ උපමාව තමයි හොඳම එක. ඔතනට වඩා ඔතන මං හිතනවා උපමාව ටික හිර වෙනවා. මාළුවා වතුර ඇතුලේ ඉඳන් ගොඩබිම නෝනින් දැක්කා වගේ තමයි අනිච්ච දැක්ක කියන්නේ. ඒක දකිනකොට පෙරපසුම යාට තේරෙන්නේ ආ වතුර ඉන්න බව. අන්න ඒක තමයි වෙන්න ඕන දේ. නැතුව අනිච්ච සංඥාව ලෝකෙින් වඩන්න යන්න එපා කරන්න බෑ. මේක හොඳට තේරුම් ගන්න මේ ලෝකේ අපි මේ මඤ්ඤණාවලින් මේක හිස් බව මෙනෙහි කරා කියලා වැඩක් නැහැ. හොඳේ ඒක හිස් නෙමෙයි ඒක නොසිස්.
ඒ කියන්නේ සමහරවිට ලෝකයේ තුලින් බලන්නේ වැරදි කියන එක දැන් අර ඉස්සෙල්ලා ගත්ත උපමාවේ ආලෝකය තුලින් පහන බලනවා. හෙවන ඒ වගේම තමයි නේද සමහරවිට.
ඔව්. ආලෝකය කියන එකෙන් පහන බලනකොට ආලෝකය ඒ වෙලාවේ ආලෝකය ගන්නකොටම ආලෝකයක් නිච්චයි. එතකොට ආලෝකය දැල්වෙන්න නම් තෙලත් තිරත් දෙකම නිච්ච වෙන්න බෑ මොකද ආලෝකය තුලින් බලන්න. එතකොට තේරෙනවා අපි නිච්ච සංඥා විතර නිච්ච බලන්නේ කියලා. අර අරකම තමයි මම අර එකසරයක් කිව්වේ. අපි මඩපාගම් ඇවිල්ලා අපි එක තැනක හිටන් ඉඳලා ඉස්සරහා තියෙන අඩිපාරවල් බැලුවා කියලා මොනවත් වෙන්නේ නැහැ. ඒකෙන් හිතේ සංසුන්කම හැදෙනවා. ඒක උපනිශ්‍රියයි. නමුත් අර විදිය බැලුවා කියන එකෙන් දෘෂ්ටිය පිරිසිදු වෙනවා කියන එකක් වෙන්නේ නැහැ. ඒකට තමන් ඉන්න තරහට බලන්න ඕනේ.
එතකොට ස්වාමීන් වහන්සේ දැන් ඒ දැන් අර නන්දකෝවාද සූත්‍රයේ උනත් අර මුල දන්න කෙනා අග දන්න කෙනා කියලා එහෙම කියනකොට හෙවණ ගැන දන්නවා කියලා අපි ඒක දැන් අපි කොහොමද දැන් ඒක දැනගන්නේ ස්වාමීන් වහන්සේ?
ඒක කරන්න තියෙන අරක තමයි තමන් තමන්ගේ තියෙන වැරදි ටික තමන් හිතන පරාසය තව තව පුරුදුල කරගෙන හිතන එක තමයි.
හොඳයි ස්වාමීන් වහන්සේ.
තිරසරණයි.
තිරසරණයි ස්වාමීන් වහන්සේ.
තිරසරණයි.
ස්වාමීන් වහන්සේ මේ දැනීම් ගතිය ධාතු ගතිය සහ පඨවි ගතියේ ඵලයට ස්වාමීන් වහන්සේ මේ සක්කාය දිට්ඨිය කියන එක අපි සක්කාය දිට්ඨිය කියනක් අරගෙන තියෙන්නේ මේ දැනීම් ගතිය ධාතු ගතිය පඨවි ගතියේ ඵලයක් වශයෙන්
උපමාවට ගත්තා කියන්නේ අපි නිකන් හිතුව බිත්තියක් කලනකොට වගේ දැනීමයි පඨවි ගතියයි ඒ විදිහට පොඩක් විස්තර කරමු.
ඔද අපි කියනසාරද අපේ කනට යම් අපේ ඇසට යම් රූපයක් පේනකොට
හරි
ඒක රූපයක් වශයෙන් අපි දැනගන්නේ පඨවි ස්වභාවයෙන් එමත්ත ඒක ධාතු ස්වභාවයෙන් වල
දැනීම ප්‍රකාශ කරේ ඔබ වහන්සේ මේ ප්‍රියාපෝ තේජෝ වායුව වෙනවාද
නැත්නම් ද අපි කියමු අපි ආහාරයක් ගන්නවා කියලා
එහෙමයි
ද අපි ආහාරයක් අතින් අල්ලනකොට අපිට ඇත්ත වශයෙන්ම ඒක අහුවෙන පඨවි ස්වභාවයක්
නේ
ද අපි බත් දෙයක් කරනකොට අපිට අහුවෙන පඨවි ස්වභාවයක් නේ
එහෙමයි
එතකොට මේ පටවි ස්වභාවි ස්වාමීන් වහන්සේ දැනීමක් නේද දැනීමක් මේ පටවි ස්වභාවය කියලා
දැනගන්න අර අල්ලනකොට දැනීම හම්බෙන්නේ පටවි ධාතුවත් එක්කද කියන එකනේ
ඔව් එහෙමයි
ආ එහෙමයි අපරාද දැන් ඔබ වහන්සේ කියවු පැත්ත බාහිරින් බලනකොට හරි හැබැයි ඔතන ඇත්තරම ඒ පැත්ත නෙමේ හරි මේ මේ කියන්නේ ඇත්තරම මේ දර්ශනය කරන ඔය පැත්ත නෙමේ ඔය පැත්තෙන් වෙන්නේ හිත සමණය වෙන එක ඒ කියන්නේ අර වාසනා භාගිය පැත්ත ඒකේ අර්ථය මෙහෙමයි අර මම දැන් ටිකට කලින් කිව්වේ අර මේ මේ අර ෆෝන් එකේ කතාව මතකද මං කිව්වා අර ෆෝන් එක හැමදෙස්ම ඔන් වෙලා තියෙන හින්දාමයි කෝල් එක එන්නේ කියලා.
එහෙමයි.
අන්න ඒ වගේ මෙතන ඇත්තටම පටවි ගතිය කියන්නේ බාහිරින් දන්නවා වගේ තමයි අපිට මේ භෞතිකව තේරෙන්නේ. නමුත් හොඳට කර වැටෙන්නේ නැද්ද? අතට ඝන ගතිය තේරුම් කරගන්න පුළුවන් විදිහම හැදිලා තියෙන හින්දාමයි ඝන ගතිය හම්බෙන්නේ.
එහෙමයි.
තේරුණාද? ඒක හරියට දිව ගැන කතා කරාම ඔය දැන් අද සයන්ස් වලත් වෙනනේ දිව කියන එකේ කොටස් හතරක් තියෙනවා. එක පැත්තකට තිත් එක පැත්තකට සීනි එක පැත්තකට ඇඹුල් එක පැත්තකට ලුණු කියලා. නමුත් අපිට තේරෙන්නේ අර කණේ කියලා ලුණු රහ තේරෙනවා කියලානේ. නමුත් හොඳට බලුවොත් එන්නද දිව තුල ලුණු රහ ගන්න පුළුවන් හින්දාමයි අර කෑමෙන් ලුණු කියන එක හම්බෙන්නේ කියලා.
එහෙමයි.
ඒතර දෙනවා අර එතන මන් දන්න එක තේරුම් ගන්න පුළුවන් කියලා අනුමානට මේ ඇති ගල්ලි මේ වේ කියන එක. අපිට දැන් කෑම පැත්තෙන් හිතුවම මන් තියෙන්නේ ඒකෙන් මෙතන ලුණු රහ තේරෙනවා කියලා. ඒක නිසා මේක කියලා. හැබැයි දිව කියන එකේම ලුණු රහ තියෙනවා නම් එතකොට මේ මේක දෙකක් නැහැනේ. ලුණු රහමයි ලුණු රහෙන් තේරෙන්නේ. ඔබ වහන්සේ කියපු එක හරියි භෞතික පැත්තෙන්. හැබැයි මේ දර්ශනයේ පැත්තෙන් ඒ පැත්ත හරියන්නේ නැහැ. ඒ එතන තියෙන්නේ ඒ කියන්නේ අර මං කියපු පැවැත්ම හම්බ වෙනවා කියලා. ওই පැවැත්ම තුල යාවට හමු වෙන්නේ අර පච්චුප්පන්න කියලා මං අදහස් කරේ ඒ දවසකට. ඒ කියන්නේ මෙතන මේ ප්‍රත්‍ය යෙදිලාමයි තියෙන්නේ කියන එක. නැතුව ප්‍රත්‍ය උපදිලා නිරුද්ධ වෙන ඒ වගේ ගන්න මේ ප්‍රත්‍ය යෙදෙච්ච බවමයි හම්බෙන්නේ.
වහන්සේ කිව්වනේ දැන් ඇහෙන වෙලාවට පේනවා කියලා. එතකොට ඒ ආයතන දෙකක් එකපාර වැඩ කරනවා කියලා දෙක කිව්වේ මොකද්ද ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න ස්වාමීන් වහන්සේ අනුකම්පාවෙන්
ඒක මෙහෙමයි ආයතන දෙකක් වැඩ කරනවා කියන එක නෙමෙයි මම අදහස් කරේ එතන අපි ඉන්න මට්ටමේ අපිට තේරෙන්නේ පේනකොට ඇහෙන්නේ නැහැ වගේ සිද්ධියක් තමයි හැබැයි ඕක මම කියන්නේ පොඩ්ඩක් ඊට වඩා ටිකක් මනස යොමු කරලා හිතනද මෙහෙම ගන්නකො දැන් මම උදාහරණයක් කියනවා මෙහෙම දැන් මේ මොහොතේ කතා කරනවනේ
එහෙමයි
කතා කරනකොට අපිට කය ගැන කිසිම يعني චිත්ත මාත්‍රයක්වත් ඉබදෙන්නේ
නැහැනේ එහෙමයි
එතකොට අපිට හිතෙනවා කය කියන එක ඒ කය කියන කය ආයතන නිරුද්ධ වෙලා කියලා.
එහෙමයි.
හරි බලන්න මේක අපි වැඩිපුර ફોකස් කරන්න ඕනේ අස්ථාවර දෙයකට ස්ථාවර දෙයකට.
ආදීකෘත ස්ථාවර දෙයකට.
මම උදාහරණයක් කියන්නම් මේ මොහොතේ මේ මම කියන මේ මම මේ කියන වචන ටික කැඩි කැඩි නම් ඇහෙන්නේ. හරිද?
එහෙමයි.
මම මේ කියන වචන ටික කැඩි කැඩි නම් ඇහෙන්නේ අපි නිකන් ඔහේ අහන් ඉනොත හොඳට කන තියලා අහනවා.
හොඳට කන දීලා අහනවා. ඒ කියන්නේ අස්ථාවර දෙයකට තමයි වැඩිපුර අවධානයක් තියන්න ඕනේ.
අන්න හරි. එතකොට වැඩිපුර අවධානයක් තියන්න ඕනේ නැත්තේ මොකක් වුණොත්ද?
ස්ථාවර නෝ.
අන්න හරි. දැන් හොඳට බලන්නකෝ. කය ගැන සිත මාත්‍රකවත් ඉබදෙන්නේ නැත්තේ ඇයි? ඇත්තම කය නිරුද්ධ හිඳද? කය ගැන හොයන්න ඕනේ නැතරම ස්ථාවරින්ද?
ඒ අනුව බැලුවොත් ස්ථාවරනොත්.
ඒකේ අර අපි හිතමු නිරුද්ධයි කියලා. ඔකේ ප්‍රශ්න මොකද්ද දන්නවද? දැන් කය ඇස කන නාසය අපි හිතමු මෙහෙම ඇහෙන් පේනකොට ඊටු ටික නිරුද්ධයි කියලා.
එහෙමයි.
අපි හිතමු රූපයක් පේන මොහොතේ මලා කියලා.
එහෙමයි.
එතකොට ඒ සිතුවිල්ල තුල ඇස කන නාසය දිව ශරීරය කියන එක පවතින නම් බෑනේ නිරුද්ධයි නා.
එහෙමයි.
එහෙම වෙන්නේ නැහැ නේ ඉපදෙනකොට ඉන්ද්‍රිය ඔක්කොමත් එක හැදෙනවනේ.
එහෙමයි.
ඒ කියන්නේ අප්‍රමුඛ වෙලා තියෙන.
වහන්සේ කියන දේ මට මෙන්න මේ වගේ දෙයක් තේරෙනවා. ඒ කියන්නේ දැන් මේ ඇහ කන නහය එහෙම කියලා අපි ආයතන හයක් වෙන වෙනම හදාගෙන තිබුණාට මේ දැනීම කියන මට්ටම ඔය හයටම පොදු මට්ටමක් තියෙන වගේ වුණොත් එහෙම එකක්ද ඔබ වහන්සේ විස්තර කරන්න?
ඔව් ඒක මම දන්නේ අදහස් කරපු එක මොන වගේ හැඟීමද කියලා. නමුත් මම මෙහෙම උදාහරණ කියන්නම්. ඒක හරියට ඔක හරියට මේ වගේ දියසුලි හයක් කියනෝ කරගෙන්නේ.
එහෙමයි.
අපිට හිතෙන්නේ එක දියසුලියක් කරගෙනලු ඉතුරු දියසුලි පහ කරගෙන්නේ නැහැ කියලා. ඉගෙන අසකන් නැසී දිය ශරීරය ගැන ඉන්ද්‍රිය ආයතන හය ගත්තාම එක ආයතනයක් වැඩ කරනවා අනිත් ආයතන නැහැ කියලා. හැබැයි උතර වෙන්නේ දියසුලි හයක් වැඩ කරනකොට අපිට වඩා තීව්‍රව පේන්නේ හයියෙන් කරගෙන දියසුලියනේ.
එහෙමයි.
ඒ කියන්නේ හයියෙන් කරගෙනවා කියන්නේ මොකද්ද? වැඩිපුර ආගාධයක් තියෙනවා. වැඩිපුර කුණු දූවිලි කරගෙනවා. ඒකනේ අපිට ફોකස් වෙන්නේ. හැබැයි ඊට වඩා අඩු වේගෙන් දියසුලිය කරගෙනවා කියන්නේ මේ දියසුලි ස්ථාවරලා නැද්ද ඒ ගඟ තුල? ඒ හින්දා නෙමෙයි වැඩිපුර හයියෙන් කරගෙන ඕනේ නැත්තේ.
එහෙමයි.
එතකොට දැකලා තියෙනවද අර ඉතාලම අර හිමින් හිමින් කරගෙන දියසුලි වල කුණු එච්චර කරගෙන්නෙත් නෑ. ඒ තියෙන වේගය හරියටම කරගෙනවා. හැබැයි වේගෙන් කරගෙන දියසුලි වලට වඩා අර අපිට නොතේරෙන හිමින් වගේ යන දියසුලි වලට වැටුනොත් එහෙම ඉන්නත් බෑ මරනොමයි.
එහෙමයි.
ඒතර තේරෙනවද වඩා භයානක හයියෙන් කරගෙන ඉන්නේ මේ ඉතුරු වඩ හිමින් හිමින් කරගෙන ඩි කියලා.
එහෙමයි. එහෙමයි.
එතන ඔය දියසුලි හයේ ස්වභාවය ඕක. හැබැයි ඔය දියසුලි කියන එක බිහි වෙන්නේ වතුර තියෙන හින්දා. ඔතන ලොකුම ප්‍රශ්නේ වතුර. එතකොට තේරුම් ගන්න වතුර තුලින්ම දියසුලි එනවා වගේ ඔන්න ඔන්නේ අර්ථය තේරුම් ගන්න හරිය දියසුලි ටික සම්පූර්ණයෙන් මැඩ පැවැත්වුවත් ආයි වතුර කියන එක හම්බෙනව නේද එතන?
එහෙමයි.
ඔන්න ඇත්තම ප්‍රශ්නේ දිනේ වතුරේ. ඒකේ ආ දියසුලි ටික ඔක්කොම යටපත් කරත් වැඩක් නැහැ. දියසුලි ආයි හට ගන්නවමයි. මොකද වතුර තියෙන තාක් දියසුලි හට ගන්නවා.
එහෙමයි. එහෙමයි. ඒ උදාහරණේ තේරුණා සමිනාංශ.
ඒකෙන් බලන්න.
එහෙමයි. බුම්පින්. තේරුණා සමිනාංශ.
සමහරවිට මේ ලොකු කතන්දරය මම මේ ජට ගහ ගන්න තාමත් මම මේ බඩගානේ අර රූපණය ඒ පැත්තෙන් එතකොට මම අවබෝධ කර මම දන්නවා කියලා හිතාගෙන ඉන්නේ වටහාගෙන ඉන්නේ හරිද වැරදිද දන්නේ මේ වගේ දෙයක් ඒක දිගට ඕන මම කියන්නේ ඒක ඒ කියන්නේ දැන් හට ගන්නවා හට නොගන්නවා හටගන්නේ නැත කියන එක මම වටහාගෙන ඉන්නේ කාලෙක ඉඳලා දැන් සැඩ පහරක එහෙම නැත්තම් දියේ ඉරක් අඳින්න යනවා නම් මම ඇඟිල්ලෙන් හරි බොහොකින් හරි එතකොට එතන වතුරට දැන් අඩියක ප්‍රමාණය නම් එතකොට පටන් ගත්ත තැන මගේ ඇඟිල්ල තියෙනවා නම් වතුර නාම රූප ප්‍රියනං ඇඟිල්ල විඥාණය නං මම ඒ හටගත්ත තැන ඉඳලා ඉවර වෙන්න තැනට එනකොට අර හට ඒ බී කියලා ගත්තොත් ඒ වල තිබුණු තැනමයි මම බී වලට එනකොට තියෙන්නේ එතන හටගත්ත නාම රූපයක් එච්චර ඒකතර මං කියන්නේ වේගය නිසා හටගන්න බැරි වුණු බව මං කියන්නේ එහම හටගන්න බැරි තත්වයක් තියෙන තැන ඒක ලෝක ස්වභාව
පොතරමේ වේගය කියන්නේ ඇත්තම පැවැත්ම ඔන්න ඔතනයි නාම රූප පවතින්නේ. නැත්නම් නාම රූපය වේගය නිසා අහු වෙන්නේ නැතුවද මේ ඔය වේගය කියන දනමයි නාම රූපය
කියන්නේ. ඒ නාම රූපය කිව්වට එතන යමක් හටගත්තේ නැහැ නේ ස්වාමීන් වහන්සේ. මොකද හටගන්න
මෙහෙමයි නේද? අපි යමක් කියලා ගන්නේ අපිට තේරෙන දෙයක් නේ. කියන්නේ මොන හරි අපිට සිතුවිල්ලක්, රූපයක්, ශබ්දයක් ඒ වගේ මට්ටමක් නේ අපි ඔය හටගත්ත කියලා හදාස් කරන්නේ. එතන අපි හටගත්ත බව අල්ලගන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන එකකින් එක්කෝ නැත්නම් රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා මොන හරි එකකින්නේ. නමුත් අර මතකද දන්නේ අර මම පහණි උපමාව කියද්දි කිව්වා එදා මෙතන මේ දැන් තෙලයි තිරයයි වැටියයි කියන එක නෙමෙයි ඇත්තටම හට ගැනීම නැත්නම් දැල්ල කියන එක නෙමෙයි ඒ උපමාව කඩන් ගියාම තියෙන හට ගැනීම නැත්නම් පැවැත්ම කියන්නේ අර බය වෙනදන කියලා.
හරි.
ඒ වගේ ඔන්න ඔය වේගය කියන එකයි ඇත්තටම හට ගැනීම. යමෙක් හෝ යමක් කියන ඒ දෙපැත්තම තමයි හටගන්න. නැතුව යමක් කියලා හම්බෙන එක නෙමෙයි.
එතකොට මගේ ප්‍රශ්නය මම හොයාගෙන යන්නේ මෙතන මම අතුල් කරන්න හදන්නේ මේ මොනවත් කියන එක මොකක් හරි මොනවා හරි. චිත්ත රූපණය ඒ ටික තමයි මම හොයාගෙන යන්නේ. එතකොට ඒ දෙකට විඥාණයට තිටියා වෙන්න ඉඩ ලැබුණෙත් නැත්නම් දැන් එතකොට ඔතන තියෙනකොට දැන් අපි රූපණය ගැන කතා කරනවා. මට මේ මේ රූපණය හරියට වටහා ගන්නේ නැතුව ඉදිරියට යන එකේ තේරුමක් නැහැ. ඒ කියන්නේ දැන් රූපණය ඔබ වහන්සේ විස්තර කරලා තියෙනවා රූපණය හුවක් ඔප් නැවුනා කියලා.
ඔව්
රූපදීනි කියලා. ඔව් එතකොට ස්වාමීන් වහන්සේ දැන් මනසට ගියාම දැන් උපහාසයේ විස්සකට එක පැත්තක් ඇත්ත එක පැත්තක් ඇත්ත එතකොට මැද්ද තියෙන්නේ මම මගේ මොනවත් මොකක් හරි කියන එකක්. එතන ඒ කියන්නේ ආශ්‍රවද. එතන රැඳිලා තියෙන ආශ්‍රවද. එතකොට රුප්පණය වීමේදී කොහොම ස්වාමීන් වහන්සේ
ඕක නැන්ද රුප්පණයක් මම ඔය කිව්ව එක නම් නෙමෙයි නැන්ද නෝට් කරලා තියෙන්නේ. මම කිව්වේ රුවක් ඔප්නම් වෙනවා කියන එක නෙමෙයි. මම කිව්වේ රුප්පණය තුලින් රුවක් හම්බ වෙනවා කියලා.
හරි හරි හරි. රූපය දැන් රූපය කියන්නේ එක ස්වාමීන් වහන්සේ මම වැරදිද කිව්වොත් ඒක කෙලෙස් සහිතයි.
මෙහෙම එනවායි රූපය කෙලෙස් සහිතයි කියන්නේ දෙපැත්තක් තියෙනවද? ඒ කියන්නේ රූපය මේ කෙලෙස් නැහැ කියන එක පෙන්වනවා අභිධර්මයේ. මම මේ දැන් කතා කරේ අපේ තියෙන ප්‍රස්තුතය අල්ලගෙන හොදේ. ඒ කියන්නේ අපිට අද රූපයක් කියලා හමු වෙන තැන කෙලෙස් මට්ටමින් තමයි විවාල් ගන්න.
නාටක ඒක කෙලෙස් නැහැ නේද? රූපය පිසිදුන්නේ.
ඒක බලන්න ඕනේ නැන්දේ නුවණත් එක්ක. මෙහෙම ගන්නකො. දැන් තේරුණ නැද්ද අර මාළුවගේ කතාවේ? මාළුව කතා කරනවනේ ගහක් ගැන වතුර එදා.
ඔව්
එතන කෙලස් තියෙනවද නැද්ද කියන ගහ සම්බන්ධ කතා කරනකොට?
ඒ ඔක්කොම ලෝකයටයි තියෙන දේවල් නිසා කෙලස් මයි.
නෑ මම කියන උපමාවට බහ බලන්න. කැස් බෑව කියන වචන ටික අහගත්තා. කැස් බෑව කියන එක හිතුවේ නෑ නෝනේ. එයාටත් තේරෙනවනේ දැන් මේ මාළුවටත් තේරෙනවනේ මේ ගහ තමයි මේ කියන්නේ කියලා. එතකොට මම අහන්නේ අර දියසෙවල කියන එක ගහක් කියලා එයා අර්ථකථනය කරගත්තාම එයාට හම්බෙන රූපේම කෙලස්ද නැද්ද කියන්නේ?
සම්පූර්ණ කෙලස් නේ.
අන්න හරි. හැබැයි ඉබ්බා කතා කරන ගහ කියන්නේ කෙලස් නැද්ද කියන්නේ?
ඒක මම දකින විදියට නම් ඒකත් කෙලස්මයි.
එහෙමයි. එතන ඒක තමයි දකින විදියට වඩා මම එතන අදහස් කරේ බුදුහාමුදුරුවන්ට රූපය හමු වෙන විදිය කෙලස් නැහැ. හැබැයි බුදුහාමුදුරුවෝ කියපු දේ අපි හිතලා ගන්න ගියාම අපි ගන්න කෙලස් මට්ටමේ.
කෙලස්. එතකොට
ඒක මගේ ඔබ දෙපැත්තර දිනවා කියලා. අර රූපය කෙලස් කියන පැත්තරම නිවැරදි කරේ අපේ තියෙන ස්වභාවය.
ඔව්. ඒක හරි. නමුත් රූපණය රූපණයෙන් ඇතිවෙන රූපයේ තියෙන පුළුවන් ද කෙලස්?
ඔව් ඒක තමයි නේද මම දැන් ටිකට කලින් කිව්වේ. කැස් බෑවාගේ නුවණින් කෙනෙක් දැක්කොත් එහෙම එයාට කෙලස් රහිතව බලන්න පුළුවන්. මොකද එයා ඒගොඩ ඉන්න කෙනානේ. හැබැයි මාළුවගෙන් බැලුවා කියලා කෙලස් මේ මිදලා හුවෙන්නේ නැහැ රූපයක්. කෙලස් වලින්ම යහුවෙන්නේ.
රූපණය වෙන දෙයක උපාදාන කරගත්ත දෙයක් නැහැ. උපාදානය කරගන්නම්.
ඔය රූපණය කියන එක තමයි රූපස්කන්ධයේ විග්‍රහය. හරිද? ඒ කියන්නේ රූපය කියන එක විස්තර කරන්නේ බුදුහාමුදුරුවෝ කජ්ජනීය සූත්‍රයේ රූපපතිති කෝබික්ක වේ තස්මා රූපන්ති උච්චති. අපි අද රූපය කියලා අර්ථකථනය කරගෙන තියෙන්නේ මාළුවා ගොඩවිම ගැන දන්නේ නැතුව දියසෙවල ගහ ගහක් කියලා නිර්වචනය කරනවා වගේ තනකින් තමයි අපි අද රූපය කියන්නේ. ඔය රූපය නෙමෙයි. අපි ඔය රූපේ ඉක්මවල ලෝකෙටම බහැලා කතා කරන රූපයක් අපි අද කතා කරන්නේ. අර ගොඩබිම දකින මේ නුවණැසින් එදාට දැක්කොත් හරිම ගහ එයාට පෙරපසුරුවේ මාළුවට තේරෙන්නේ මේ තියෙන දියසෙවල කියලා. ඒ වගේ තමයි රුප්පණය කියන එකට අහුවෙච්ච කෙනාට රූපය හම්බෙන විදිය. පැහැදිලිද? මෞර්යයක් තේරෙන්න කියන්නම්. රූපස්කන්ධය ඉපදෙන්නේ විද්‍යාවෙන්ද අවිද්‍යාවෙන්ද?
ඒ ඔක්කොම අවිද්‍යාවෙන් අහුවෙන දේවල් තමයි.
අන්න හරි. එතකොට රුප්පණය කියන්නේ විද්‍යාව, ඒ කියන්නේ කෙලස් නැද්ද නැද්ද කෙලස් තියෙනද නැද්ද?
ඒක තමයි මගේ ප්‍රශ්නය. දැන්
බුදුහාඳුර පෙන්නන්නේ අවිජ්ජා සමුදය රූප සමුදය කියලානේ. ඉතින් සල්ලෝ මෙතරම් මෙතුවක් කල් අපි රූපයක් කියලා විස්තර කරගන්නේ බුදුහාඳුර පෙන්නන රූපය නෙමෙයි. අපිට අද හම්බ වෙන්නේ රූපයක්නේ. ඒ කියන්නේ අපිට තේරෙන්නේ මේ මලක්. අපිට තේරෙන්නේ මේ මල කියන එක හම්බ වෙන්නේ රුප්පණයක් තුලින්මයි කියන එක. අපිට රුප්පණය වෙච්ච මලක් හම්බ වෙනවා මිසක් රුප්පණය තුලින් මලක් හම්බ වෙන්නේ නැහැ කවදාවත්.
දැන් ඔබ පොඩ්ඩක් කියන්න සවනන්තරන දැන් ඔබ වහන්සේ ඔය ස්වාමීන් වහන්සේලාට කරපු දේශනා ටික යනකොට ඔබ වහන්සේ එතන අයන්න ලියනවා නේද?
හරි.
එතකොට අයන්න ලියනකොට ඒ අයන්නේ ඉස්සර වෙලා බින්දුව අර එහෙම කොටස් කොටස්නේ ලියාගෙන ගියේ. එතකොට අයන්න කියන අයන්න දහරියටම විද්‍යමාන වුණා තමයි ඒක රූපයක් බවට පත් වුනේ. එහෙම නෙවෙයිද අර මුලින්දලා
නැන්ද අපි ඔය උපමාව හැමෝම අරන් තියෙන්නේ මම මේ අයන්න ලියන්න රූපණය පෙන්වුවා කියලා ඔය උපමාවයි. මම එහෙම එකක් නෙමෙයි පෙන්වුවේ. උතන හොඳට තේරුම් ගන්න බින්දුව කියන එක ලියනකොටම අපේ හිත රූපණය කරලා තියෙන්නේ බින්දුවක් තමයි මේ ලිව්වේ කියන එක.
හරි හරි හරි
ඒකයි ඔතන රූපණේ මිදිලා නැහැ කොහෙවත්
ඒක තමයි නේද නෑ එතන තමයි මම ගත්තේ අර දිය අඳින එකක් වගේ කියලා නමුත් ඒක නිකන් අපේ ඇහැට පේන දෙයක් නෙමෙයි
ඒක නැන්දේ මම නිකන් නිකන් රළුවෙන් කියනනම් උදාහරණයක් ඒ කියන්නේ අපි රූපණේකම ඉන්නවා කියලා උදාහරණ මෙහෙම තේරුණා රළුවෙන් තේරුම් ගන්න ඕනේ මෙතන බලන්න අපිට කිසිවක් අපි කලින්ම දන්නේ නැතුව කරන්නේ නැහෙනේ. ඒ කියන්නේ තේ එකක් හදන්න කලින්ම දැනගෙන කුසිරනවා මිසක් ගිහිල්ලා තේ හදන්නේ නැහෙනේ. ඒ වගේම උතර බලන හැම තිස්සෙම රූපණේකින් නෙවෙයි දෙන්නේ කියලා.
ඒකත් එහෙම තමයි. එහෙමයි. ඒකාර කෙලස් බව නිසා නේද තමයි. සිකේතන කෙලස් කියන්නේ.
ඒක තමයි පැවැත්ම කියන්නේ. ඔය පැවැත්ම හම්බෙන්නේ අර ඒගොඩ දැක්කොත්. මම ඔය ඒකයි කිව්ව පොඩ පුළුවන් තේරුම් ගන්න කියලා. නමුත් අපිට අර ඒගොඩ නොදන්න තාක් අපි අන්තවල ඉන්නේ. ඒ තාක් අපිට තේරෙන්නේ මේක රූපණේ වෙලා ඉවර වෙනවා ඊට පස්සේ තව රූපණේ වෙනවා කියලා තමයි එන්නේ මම ඒකයි කිව්ව අනුමානෙට බලන්න කියලා. පැහැදිලිද?
පැහැදිලි. එතකොට රූපණේ කියන එක මට වැටහිලාද කියන එක මම දන්නේ නැහැ. මම තව ටිකක් බලන්න ඕන
සෝන්. එහෙමයි බලන්න බලන්න.
දැන් සෝන උතන්දි මම සෝන්ස් දැන් බැලුව අපි සාමාන්‍ය දැන් ආස්වාස ප්‍රාස්වාස ආනාපානසති භාවනා කරනකොට අපිට එතෙන් ලැබෙන ස්වාමී දැනෙන සාමාන්‍ය පටනි ස්වභාවයක් නේ. ඒ කියන්නේ මේ ආස්වාස ප්‍රාස්වාසය දැනීම සාමාන්‍යයෙන් අර හිතට දැනෙන පටවි ස්වභාවයක්. ඒ පටවි ස්වභාවය ගැන
සවස්මයිතින්දී කිව්වේ. ඒක තමයි මම එතන අර ඒ ඕනම එකකට හරියන තමයි මම උත්තරය දුන්නේ. අපිට කොතනින් පටවිය දැනුණත් ඔය පටවිය කියන එක අපිට දැනෙන්නේ පටවියක් කියන තැනින්. ඒ අපිට දෙයක් බවට පත් වෙලා තමයි අපිට අහුවෙන්නේ අහුවෙද්දී.
ආ එහෙම තමයි එහෙම එහෙම.
ඒතකොට මම ඒකයි කියන්නේ නුවණ කියන එක ඊට උඩින් තියෙන එක. ඒකයි මගේ මොන දේ කළත් දිට්ඨියා සුප්පටි විද්ධා කියන තැනටම තමයි තමන්ගේ මනස ගේන්න ඕනේ. මනස ගේන්න ඕනේ කියන්නේ සත්‍ය හොයන එකමයි කරන්න ඕනේ. ඒක නම් මගේ කරන දේවල් වල කිසි ප්‍රශ්නයක් නැහැ. ඒනේ හැමදෙස්සෙම ධර්ම ගවේෂණයේ යෙදෙන්න. ඉතින් එතකොට අර මම කිව්වේ ආදි බ්‍රහ්මචාරී සූත්‍රයේ තියෙන ලස්සන නොලැබිච්ච දේ ලැබෙන්නත් ලැබිච්ච දේ පරිපූර්ණ වෙන්නත් උපනිෂයයි. එතකොට අපිට කිසිම කතා يعني අවුලක් නැහැ. කියන්නේ අපිට කිසිම ප්‍රශ්නයක් නැතුව අපේ වැඩේ කරගෙන යන්න පුළුවන්.
ස්වාමිනාත දැන් ඔතන ටිකක් යෝනිසෝ මනසිකාරයෙන් ඉන්න බැලුවොත් ඒක උදව්වක් මං ප්‍රශ්නවත් අහන්න දන්නේ නැහැ. ඒක දිහා ඒ තමන්ගේ සිත් දැන් කායගත අසතියෙන් අර එහෙම ඇවිදගෙන ඒ කියන්නේ විදියට යෝනිසෝ මනසිකාරයෙන් හිටියොත් පුළුවන් වෙයිද ටිකක් අර කෙලස් අඩු කරන්න සිටේ ඇති වෙන
කෙලස් අඩු කරනවා කෙලස් එක සමත කරන්න පුළුවන් මේ ප්‍රතිපදාව. ඒක දිගට කරන්න. මොකද හිත ඇතුලේ යුද්ධයක් තියෙනකොට අර ඒ ගැඹුරු දෙයක් අල්ලගන්න අමාරුනේ. ඒ කියන්නේ වතුරේ යට දියසෙවල තියෙනකොට නැත්නම් බුඩු දානකොට අපිට බලන්න බෑනේ අඩිය. ඔය බුඩු ටික අඩු කරද හැකි අර නැන්ද කිව්වා වගේ ඒ විදිහට ඒ කියන්නේ ඇඟට සිහිය තියලා තමන් කරන වැඩේට සිහිය තියලා කරන එකේ. ඒක තුල රැඳෙන්නේ නැතුව ධර්ම ගවේෂණය ඒතුලින් කරන්න. ඒ රහත් බව ලැබෙන්න කායතාසතිය වැඩෙන්න මූලික දර්ශන ඥානය ලැබෙන්න
ඕනේ.
අරක කරන්න ප්‍රශ්න නැහැ. ඒක කිසි ප්‍රශ්න නැහැ. හොඳ ඒක කරන ගමන් ධර්මය හොයන්න. ඒතරම් මම කිව්වා වගේ නොලැබිච්ච දේ ලැබෙන්නත් ලැබිච්ච දේ පූර්ණ වෙන්නත් මඟ තියෙනවා.
එහෙමයි. එතකොට සර්ණයි
බුදුසසුන.
ස්වාමීන් වහන්සේ මට ඊටාම පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ දැන් මේ රූපණය ගැන කතා කරපු නිසා. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ පෙන්නනේ උදාහරණේ අර රවුමෙන් පටන් අරගෙන ආයන්න අඳිනවනේ. එතන ස්වාමීන් වහන්සේ ඇත්තටම අපි තිතක් තිබ්බත් එතනත් රූපණයක් නේද ස්වාමීන් වහන්සේ?
එතන ආරන්ද රූපණයක් කියන්නේ භෞතික උදාහරණයට රූපණයක් කියන ගානේ. නමුත් ඔගේ කතාව හිතපැතර આવොත් අපි රූපණ ස්වභාවයක ඉන්න නිසාමයි තිතක් කියලා හම්බෙන්නේ. පැහැදිලිද?
එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ ඒකද ස්වාමීන් වහන්සේ දැන් එතෙන්දී මේ කියන්නේ මේ පවතිනම බැරි දෙයක් කියන එකද එතනින් අදහස් කරන්නේ?
අර මම දැන් මාළුවගේ උපමාව කිව්වේ. මාළුවට තමන් ඉන්නේ රූපණේක කියලා තේරෙන්නේ නැහැ ගොඩබිම දකින්න තාම. ගොඩබිම දැක්කොත් නුවණින් එයාට තේරෙන්නේ පැන වෙන්න බෑ කියන එක එයා ලෝකෙන් බලන් හදන්නේ නැහැ. එයාට තියෙන්නේ පැන විච්ච බව.
එහෙමයි ස්වාමීන් වහන්සේ.
මෝඩකම
නිසාම තියෙන ඇහැ තුලින් තිතක් දකිනවා. තිත
දකින හැනේ
ඔව් නිදාසේ නිදාසේ අහන්න අහන්න තව හිතන්න බණ භාවනා ඒ ටික කරන්න මේ පුළුවන් තරම් මනස සැහැල්ලුවෙන් තියාගෙන කරන්න. ඒක ප්‍රශ්න
නැහැ. ස්වාමීන් වහන්සේ දැන් ඔතන අනේ මේ කමෙන්ට් එකක් මේ කියන්නේ ඔබ වහන්සේගෙන් විශාලෙටම කවදාවත් ඉගෙන ගන්න බැරි දෙයක් ඉගෙන ගත්තේ ඡන්දය.
ඔව්.
කියන එක. ඒ කියන්නේ දැන් දැන් මම කවුරුවත් දකින්න කොට හරි කොහොම හරි ඒක මගේ සිතේ රැඳෙනවන් නම්
හරි.
ඒක දැන් ඔබන්ට කියපු විදිහට එහෙම නැත්තම් මේ දැන් කතා කරන එක ඔක්කොම මම ඉස්සර වෙලා මම ඒක උපාදාන කරගෙන සිතේ තැම්පත් කරගන්නවා නේද?
එහෙමම නෙමෙයි නේද? ඒක මේ වගේ. ඒ කියන්නේ ඔව්. ඒක මෙහෙම ඒක හරි පැත්තකුත් තියෙනවා. නමුත් අර එතකොටත් ආයි බර වෙන්නේ දැකපු දේ හිතේ දරාගත්තා වගේ කියලානේ.
ඒ දරා ගන්න හේතුව වුණේ උපාදානය. ඒ කියන්නේ කොයි දේ වුණත්
නෑ. ඕක අනිත් පැත්තට හිතන්න. ඕක අනිත් පැත්තට හිතන්න. ඒකයි අර මම අර වචනේ ගන්න අර මොනෝ හරි කියලා.
එහෙම.
ඔය මොනෝ හරි කියන එක යෙදෙන හින්දාමයි අපිට කෙනෙක් දෙයක් කියලා වෙන් කරගන්න පුළුවන් මේ. උපතීති කියන තැන හම්බෙන්නේ ඔය මොනෝ හරි කියන තැනට. මං ඒකෙන් කියන්නේ දැන් කෙනෙක් කියලා බලන කී රූපණයක් නැහැ කියන එක නෙමෙයි හොඳේ. මොනෝ හරි කියන එකේම දිගුවක් නම් කෙනා කියන එක එතනක් තියෙන රූපණයම තමයි.
ඔව්. නෑ රූපණය ගැන නෙවෙයි මං කතා කරේ. තණ්හාව ගැන.
ඔව් ඔය රූපණය වෙනවා කියන තණ්හාව.
අහා රූපණය කියන එකටත් තියෙන තණ්හාව.
ඇයි අවිජ්ජා සමුදය රූප සමුදය තණ්හා සමුදය රූප සමුදය.
ඔබ ඉති කහරියට කොටිය ගෙවල් ගියල් ගන්නවාගේ. එතකොට දැන් අර ඇත්තටම හිතට බයක් එනවා. කවුරුවත් කතා කරනකොට හරි දකින්නකොට හරි දැන් මට හිතෙන්නේ මුගක් හරියට වටහා ගන්න පුළුවන් ඒකෙන් ඇයි බුදුහාමුදුරේ දේශනා කරේ සම්ප්‍රප්පලාප කතා කරන්න එපා හිස් වචන කතා කරන්න එපා කියලා මේ සියරම මගේ හිතට අඩංගු කරගන්නකොට ඔක්කොම තණ්හාවට මම උපාදාන කරගන්න දේවල්
කරගන්නව නෙමෙයි ඔය සියලු වචනේ පාව අපිට එන්නේ තණ්හාව උපාදාන වෙලාමයි කරනව නෙමෙයි වෙලා මේ තුලින් ඉපදෙන වචනේ ඒකයි බලන්න ඕක
හරිම භයානක
අනිවාර්යයෙන් ඒක තමයි ඔය හිරියෝතප්ප බිහි කරගන්නත් මාරමුණු උනක් තියෙනවනේ ලෝකයේ තුල පවට ලැජ්ජා බය තියෙනවා කියන එක ලේසි නෑ ඔය දෙදිස් කතාවේ මෙම් වෙලා ඉන්න කියලා කොච්චර කිව්වත් අපි වෙන්නේ නෑනේ අපිට ඒකේ බරපතලම තේරෙන්නේ
නෑ දැන් ඔබ අන්ති පෙන්නපු විදියට දකින්නකොට මෙතනයි කියලා ඇත්ත වශයෙන්ම මහන්සි ගන්නවා නොහිතන්න විතක්ක නොකරන්න එක ගැන දුරට නොයන්න වෙන මොකක් හරි හිතා ගන්නවා කියන්නේ ඔන්න කය එහෙම නැත්නම් මෙන්න හුස්ම ගන්නවා එහෙම හුස්මට හිත යොදනවා අනේ වගේ නියුට්‍රල් එකකට හිත යවන අර ඒක
ඔය ඕකේ මම ඔය තණ්හාව ගැන තේරුම් ගන්න මම කියන්න නන්දර හොඳ කතාව අර මේ වගේයක් ගන්නකො අපිට තණ්හාව කියලා තේරෙන්නේ ස්ටැබිලිටි එක අඩු දැනක් කියන්නේ අපි අපිට අස්ථාවර බව තමයි අස්ථාවර වෙන දේක් තමයි අපිට තණ්හාව කියලා හිතෙන්නේ පැහැල් ඒ කියන්නේ මම ඇහුවොත් දරුවටද වඩා තණ්හාව අහසරද කියලා අපිට ටග් ගාල උත්තරේ දරුවා කියලානේ.
ඒකනේ.
නමුත් ඒක නෙමෙයි තණ්හාව. අර අහස කියන එකට අතක්වත් තියන්න ඕනේ නැති මට්ටම නේ එච්චර තණ්හාව. ඒකට තේරෙනවද අපි ફોકસ කරන තැන නෙමෙයි තණ්හාව තියෙන්නේ කියලා.
දිදා ගන්න තැන.
අන්න ඒකයි. ඒකට තේරෙනවද ඔය සතිපට්ඨානයේ කැදී කයේ කය ගිය නෝණින් ඉන්නවා කැදී සමස්ත කය ගැන කියන්නේ ඔය. අපි පොයින්ට් අවුට් කරන්නේ ඒ ඉරියව්වනේ. අන්න එතන හොඳ ඔය අස්ථාවරිස්තාවර බවේ තණ්හාව තේරුම් ගත්තා නම් සෑහෙන් දෙයක් ලැබෙනවා.
අපි සංසේ දැන් ඔය කිව්වා තමයි දරුවටද වැඩියෙන් ආදරය කරන අහසද කියලා අහපු තැනදී ඉතින්ද අපි සංසේ කරපු පැහැදිලි කිරීම තුළ තියෙන්නේ මේ අපි දරුවෙකුට ආදරය කරනවා නෙවෙයි දරුවා නිසා අපි යම් තෘප්තියක් ලබනවා ඒ තෘප්තියට ආදරය කරනවා කියන කතාවද ඒ කිව්වේ
නෑ 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 අපි හද මම ඒක නෙමෙයි අදහස් කරන්නේ ඒක තමයි කියන්නේ ලෝකෙ මට්ටමේ තියෙන අදහසක් ඒක ඒ කියන්නේ අපි මේ අපේ ආසාවදී විඳින්නයි කරන්නේ ඒක නෙමෙයි මම අදහස් කරේ මෙතන ඔය තණ්හාව නැත්නම් ඔය භාවනාව කියන එකේ ගැඹුරක් තියෙනවා එනේ තණ්හාව ගෙවෙන්න බෑ භාවනාවේ
ඔව්
ප්‍රතිපදාවට තණ්හාව කෘත්‍යඥාන පෘථග්ඥාන වලට යනවනම් ගෙවෙන්න ඕනේ ඒ කියන්නේ ඡය වෙන්න ඕනේ එනේ තියෙන තණ්හාව නෙමෙයි මම මේ අදහස් කරන්නේ හොඳ එනේ ඊතුරු සංයෝජන ගැලවෙන්න බෑ මෙතන අපි අද අපි භාවනාව කියලා කරන එකේ අපිට අමතක වෙන පොයින්ට් එක තමයි ඔය අපි මම අර කියද්දි කිව්වා අර ඒ දවස්වල දැන් ඔය ආස්වාස ප්‍රාස්වාසය කියන එකට ලොකු සන්නාසල කියද්දි කියන්නේ හුස්ම වට්ටලා හිත තියන කියන එක නෙමෙයි හුස්ම වැටෙන තැනට හිත ගන්න කියන එකනේ අපි ඒවට හුස්ම කරලා අපි සතුරු වෙන්නේ හුස්ම අපි හුස්ම අරගෙන තමයි සිහිය
තියන්නේ
මෙතන මම ඒක කියන්නේ කිය ඔගේ ගැඹුරක් තියෙනවා මොකද දන්නවද ඔය හුස්ම ගන්නකොට හුස්ම ගන්නවා කියන එකට ફોકસ වෙන්නෙම අපි හුස්ම වැටෙනවා කියන එක නියුට්‍රල් කරලා. ඒක උපේක්ෂා කරලා. පැහැල. ඒතර ඇත්තම තණ්හාව යෙදෙන්නේ එතන වැටෙන තැන නැතුව ගන්න තැන නෙමෙයි. ගන්න තැන කොහොමද තණ්හාව තියෙනව? නමුත් ගැඹුරුම තණ්හාව යෙදෙන්නේ වැටෙන තැනට.
හ්ම්.
අයි ඒක එච්චර ඉස්සාවරනේ කියන බලන්නවත් දෙන්නේ
නැහැ. නෑ එහෙමයි.
අන්න ඒකයි මං කිව්වේ. දැන් ඔය අහසයි දරුවයි කියලා අපි මම අර දරුණු නිකන් ගැළපෙන්නේ නැති උදාහරණයක් කිව්වේ. අහස කියන එකේ ප්‍රශ්නයක් තියෙනවා නම් අපි දරුවට හිත දාන්න නැහැ නේ. ඒනේ සල්ලම එහෙම ගොත් අහස කඩන් වැටෙනවා කියලා බයයි නම් කවුරුත් මේ ගෙවල් හදන්නේ නැහැ නේ මුලින්ම. අහස පුළුවන් තරම් මුක්කුවක් ගහලා තියන්නේ හදන්නේ. නමුත් අපිට එච්චර විශ්වාස නිසා අපි ගෙවල් හදනවනේ. පැහැදිලි. අපිට ඉතින් ගෙදරටයි ගන්නව කියලා. නමුත් ගෙදර හදන්නත් ඊට වඩා ගන්නවක් අහතර තියෙනවා. එතකොට අපි අද ફોકસ කරන්නේ ගෙදරට. ගෙදරින් දින බැඳීමයි ගන්න අපි දඟලන්නේ. හැබැයි අර අහතර දින බැඳීම හෙල්ලෙන්නේවත් නැහැ. ඒකයි දර්ශන ඥානය තුළ ඔන්න ඔය උපේක්ෂාව වදින්න ඕනේ. නැත්තම් මේ අහුවෙන්නේ නැහැ.
අපේ ස්වාමීන් වහන්සේ මේ සාකච්ඡාවේදී කිව්වා ඇහුවා මේ අනුසය කියන්නේ කුමක්ද කියලා. අර බවහන්සේ මම ප්‍රශ්නයක් මම නැවතත් බවහන්සේගෙන් අහන්න වෙනවා. ඇත්තටම අනුසය වශයෙන් බවහන්සේ අදහස් කරන්නේ කුමක්ද?
ප්‍රභාස්වර මිදන් බික්කවේ චිත්තේන ආගන්තුකෙන උපටිලිටෙන උපටිලිටෙන්දී කියලා කියන්නේ. එතන ඔය ප්‍රභාස්වර චිත්තයක් කියලා අපි ගන්නවනේ මේ හට ගන්න හිත ප්‍රභාස්වරයි ඊට පස්සේ කිලිටිනවා කියලා. මෙතන හොඳට බලන්න ඔය අනුසය කියන එකේ මම නිකන් ඒ උදාහරණයට කියන්නම් ඒක දාතා ගැරතර වඩා උදාහරණේ හට ගන්න සිත කියන්නේම නිකන් අනුසය මට්ටම පටන් ගන්න සිත. ඒක තමයි ඒකට මේ වගේ හරි හිස් ඉඩමක් තිබ්බොත් කුණු දාන්න පුළුවන් හැකියාව තියනවද නැද්ද?
තියෙනවා.
මට කියන්නකෝ දාන කුණුද වඩා උතන බලවත් කුණු දාන දේ ඉඩමද බලවත්? ආ
කුණු දාන ඉඩමයි බලවත්.
කුණු දාන ඉඩම තිබ්බොත්මයි නේ කුණු දාන්න පුළුවන්. ඒ වගේ තේරෙනවද ඔතන? يعني අපි අද කතා කරන අර හට ගන්න සිත ප්‍රවාසරයි කියලා කිව්වට ඒක අර ලෝකෙ මට්ටමින් බැලුවාම නිකන් ප්‍රවාසරයි තමයි. හැබැයි එතනම තමයි කුණු ගොඩ හට ගන්න දින කොහොමද ටික තියෙන්නේ.
එහෙමයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
තෙරුවන්
සරණයි. අර සත්‍ය ඥානය ගැන කතා කරන තැනදී අර වචන දෙකක් අහන්න හම්බුණා මේ අනුලෝමක ශාන්තියයි සම්මත්ත නියාමයයි කියලා.
ඔව්.
ඒ දෙකේ අදහස මොකක්ද ස්වාමීන් වහන්සේ? උදේවැය කියන තැන
සම්මත ඥානය කියන්නේ නිවන. අනුලෝම ශාන්තිය කියන්නේ ගොඩබිම දන්න කෙනා කරන වැඩ ටිකෙන් යන මේ මඟ.
ඔව් ඒක අර උදාහරණයට ගල්පල පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න.
ඒ කියන්නේ මාළුවට සාපේක්ෂව ගොඩබිම දකින්නවා කියන්නේ සම්මත ඥානය. මේ සම්මත ඥානය. එතකොට මාළුව කරන හැම වෙලෙම ගොඩබිමට යන්න උත්සාහ කරනවා කියන්නේ අනුලෝම ශාන්තිය. ඒක හරියට
නිවන පැත්ත. ඔව්
පිපාසයෙන් ආපු කෙනා වතුර දකින්නවා කියන්නේ මේ සම්මත ඥානය. එයා මොනවද කියන්නේ කඹයක් ගෙනල්ලා ගැට ගහලා කරන සියල්ලම අනුලෝම ශාන්තිය. හැමෝටම මේ විශේෂ මතක කරන ලොකු සනාසලා ඉඳලා තමයි මේක මේ සූදානම් කරන්න පුළුවන් උනේ. නැත්තම් ඔබ මේ අපේ ප්‍රියංකරයිල ඔක්කොම සම්මුලා තමයි ඔක්කරේ. ඉතින් ඒ හැමෝටම කුදඤ්ඤ පූර්වක පුණ්‍ය අනුමෝදනා කරනවා. ඒ හැමෝටම ඔය කරංගන අල්පිරලා හොඳට කරන් ගිහිල්ලා නුණ සවදි කරගෙන ඉක්මනටම නිවෙන්න වටපිටාව හැදෙන්න කියන මට්ටමට සෝයනාතර මේ සිවිලනට ආශිර්වාද කරනවා. සහ සම්බන්ධ වෙච්ච හැමෝටමත් මම කියන්නේ පැය 3ක් විතර දැන් ගිහිල්ලා තියෙන්නේ. ඕක පැය 3 මාසයක් විතර දැන් ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඒතරලා හංග ඉඳවා කියන්නේ සෑහෙන ලොකු ශ්‍රද්ධාවක් බුදුහාමුදුරු කෙරේ ඇතිලානේ ධර්මයේ කෙරේ. ඉතින් ඒ ශ්‍රද්ධාව ගෞරවෙම තියාගෙන ඉස්සරහට හොයන්න හැමෝටම යහපතක් වෙයි කියන එක තමයි මට කියන්නේ. හැමෝටම ඉතින් ඒ යහපත එසේම වේවා කියලා අදෝදින් ප්‍රාර්ථනා කරනවා. හැමෝටම තිරෝසන්.
දසබල සීලක් පගවා නිබ්බාන මහා සමුද්ද පරියන්ත අට්ටංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු. දස බලධාරී තථාගතයන් වහන්සේ නම් ශෛලමය පර්වතේ පැන නැගියා. නිර්වාණය නම් මහා සමුද්‍රයේ ඉම කොට ඇති. ආර්ය අෂ්ටාංගික මාර්ගේ නම් ශ්‍රී බුද්ධ වචන ගංගා සකල ලෝකවාසී සියලුම සත්‍යයන්ගේ මහා දුක්ඛද නිවාලනයේ බොහෝ කාලයක් සුවසේ කලාපසිනා සේක්වා.